Smith.
ये कंप्यूटर काम करी थी आई से तुम कंप्यूटर काम करी थी සංගරත්නින් අවසරයි පළමු කොට කෙටියෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී විශේෂයෙන් මේ ත්‍රිපිටක අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා උදෙසා පුද්ගලිකව ත්‍රිපිටක ග්‍රන්ථ පූජාවක් සිදු කරන්නට යෙදුණා. ඒ විනය පිටකයට අදාළ පෙළ සහ අටුවා ග්‍රන්ථ 15 බැගින් පොත් 45ක් අද දවසේදී පූජා කරන්නට යෙදෙනවා. ඒ පූජනීය මෙත්තානන්ද ආශිතුන් වහන්සේගේ මෙහෙයවීමෙන් වැලිමඬ රතනසිරි ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ පින්වත් දායක පිරිසක් තමයි
මේ ග්‍රන්ථ පූජාව අද දවසේදී ස්වාමින් වහන්සේලා උදෙසා මේ සිද්ධ කරන්නට යෙදුනේ. එනිසා අපි සෑම සිළු දෙනා වහන්සේලාම මේ මෙත්තානන්ද ආශුතුන් වහන්සේටත් විශේෂයෙන්ම ඒට මූලිකත්වය උසුළු ඒ වැලිමඩ රතනසිරි ස්වාමින් වහන්සේටත් එවැගේම මේ පොත් පූජා කරන්නට යෙදුන ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඒ පින්වත් දායක පිරිසට සෑම සියලු දෙනෙක්ටම ධර්ම අවබෝධය පිණිස හේතු වෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වෙන අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වෙන කුසලයක් බවට පත් වේවා කියලා සෑම සියලු දෙනෙක්ම මෛත්‍රී සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. හොඳයි, අපි එතකොට මේ දක්වා අපි කතා කරගෙන ආවේ විනය පිටකයේ පළවෙනි ග්‍රන්ථයේ පාරාජිකා පාළි. ඒ පාරාජිකා පාළියට අදාළ දෙවෙනි කාණ්ඩය තමයි සංඝාදිශේෂ කාණ්ඩය. සංඝාදිශේෂ කාණ්ඩේ පළවෙනි ශික්ෂාව තමයි සුක්ඛ විසට්ටි කියන ශික්ෂාව. ඒතර අපි පෙළේ පදභාජනිය ආදී සම්පූර්ණින් දැන් මේ දක්වා කතා කරගෙන අවසන් ඒ පදභාජනීට අදාළ තව කොටසක් අටුවාවි ඉතිරි වෙලා තියෙනවා. එතකොට අද මුලින්ම සම්බන්ධ වෙන ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. උන්වහන්සේලාට දවසක් දෙකක් යනකොට අපි මේ අධ්‍යයනය කරන රටාව තේරුම් ගන්න පුළුවන්. මුලින් ටිකක් අපහසුවක් දැනේ. පෙළ අපි මුලින් කියලා ඒ පෙළේ විස්තරයට අදාළ අටුවාව අපි කොටසින් කොටස විස්තර කර ගන්නවා. සම්පූර්ණයෙන් අපි පාලි පෙළ අටුවාව තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ පාලියෙන් තියෙන පෙළ සහ අටකතාව වචනයක් නැහැර අපි සිංහලයට පරිවර්තනය කරමින් තමයි මේ අධ්‍යයනය කරන්නේ. ඒකයි සමහර අවස්ථාවල වාක්‍ය එකපාරක් දෙපාරක් වගේ කියවෙලා නැවත වචනින් වචන පරිවර්තනය සිද්ධ වෙන්නේ. එතකොට අපිට වචනයක්වත් මගහැරෙන්නේ නැතුව පෙළ අටුවාව සම්පූර්ණයෙන් විනය පිටකයේ ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ අටුවාවට අදාළ ගැඹුරු වචන විස්තර වෙනවා ටීකා ග්‍රන්ථවල. ඒ ටීකා ග්‍රන්ථවල විස්තර වෙන ඒ අදාළ කොටස් පරිවර්තනයේදී අපි ප්‍රකාශ කරනවා. එතකොට විශේෂ තැන් ඒ ටීකා ග්‍රන්ථවල සඳහන් වෙන දේවලුත් අපි ප්‍රකාශ කරනවා. එතකොට අද අපිට පටන් ගන්න තියෙන්නේ අටුවාවේ 374 පිටුව. අටුවා දෙවෙනි පොත, අටුවා දෙවෙනි පොතේ 374 වෙනි පිටුව. හොඳයි. එතකොට ඊට කලින් ඊයේ සතියේ අපි කතා කරපු කොටස්වල මතක් කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා අහපු ගැටලුත් එක්ක සහ ඊට අමතරව පුංචි කාරණා කීපයක් මතක් කරන්න තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රශ්නයක් ආව මට මතකයි. අපි හිතමු උපසම්පදා වෙච්ච අලුත අකරණීය සහ නිස්සය හතර පමණක් ඉගෙනගෙන කෙනෙක් වනගත වුණොත් වගේ, ගුරු ඇසුරෙන් මිදුණොත් වගේ, ඒ අයට දැන් සුක්ඛ විසට්ටි වගේ ශික්ෂාපදයක් නොදන්නාකම නිසා ඒ කෙනෙක් සුක්ඛ විසට්ටියක් කරනවා. ඒ අයට ආපත්‍ති වෙන්නේ නැද්ද, ආපත්‍ති වෙනවද කියලා? පැහැදිලිවම ආපත්‍ති වෙනවා. ඒක තමයි ධර්මතාවය. මොකද බුද්ධ ශාසනයේ යම් ක්‍රමයක් තියෙනවා. ඒ ශික්ෂා නොදන්නවා කියලා බෑ. මොකද ප්‍රඥප්ති අජානනී සහ වස්තු අජානනී කියන එක භික්ෂුවක් වශයෙන් අනිවාර්යෙන්ම දත යුතුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුලින්ම වස් පහක් යනකම් ඒ ගුරු ඇසුරේ නිස සමාදන් වෙලා ඒ අවශ්‍ය කාරණා ටික උදේ ප්‍රාතිමෝක්ෂය ආදී අනිවාර්යයෙන්ම හදාරන්න ඕනේ නේද? ඒ කරුණු ටික තේරුම් ගන්න. දැන් පරමාර්ථ ධර්මයක් වශයෙන් ගත්තොත් ලෝකේ කවුරු කිව්වත් නැතත් බුදු කෙනෙක් දේශනා කළත් නැතත් පරමාර්ථයක් වශයෙන් අකුසලයක් කියන එක මේ ලෝකේ තියෙනවා. කුසලයේ කියන එක පරමාර්ථ වශයෙන් මේ ලෝකේ තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ලෝකවජ්ජ ශික්ෂාවක් ඉක්මවනවා නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රඥප්ති අජානනය, ඒ කියන්නේ ප්‍රඥප්තිය දන්නේ නැහැ කියලා ඒකෙන් නිදෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙක් තාත්තා මරනවා, අම්මා මරනවා, ආනන්තරී පාප කර්මයක් කරනවා. හැබැයි එයා දන්නේ නැහැ මේක ආනන්තරී පාප කර්මයක් කියලා. එයා පස්සේ කාලික බුද්ධ ශාසනයෙන් පැවිදි වෙන්න එනවා. පැවිදි ඉල්ලගෙන පැවිදි දෙන්න බෑ අපිට. එයා දන්නේ නැහැ කියලා ඒක වළක්වන්න බෑ. මොකද ඒ අකුසලයේ කියන එක පරමාර්ථ ධර්මයක් විදිහට ලෝකේ තියෙන දෙයක්. ඒක ඉතින් සමහරකට එයාගේ කර්ම ශක්තිය වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් මේ වගේ ලෝකවජ්ජ ශික්ෂා, ඒ කියන්නේ අකුසල් හිතකින් සිද්ධ වෙන ශික්ෂා. දැන් සුක්ඛ විසට්ටියක් වගේ කවදාවත් කුසල් හිතකින් එහෙම කරන්න බෑ. අනිවාර්යෙන්ම අකුසල හිතක් යෙදෙනවාමයි. දැන් අපි හිතමු ඔය පොළොව කොටන එකනේ, පඨවි කන්න ශික්ෂාව, ඊළඟට භූතගාම ශික්ෂාව. ඔය වගේ ශික්ෂාවක් සමහරක් විට ප්‍රඥාප්තිය දන්නේ නැති නිසා ඇවතක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඒව ඇවිල්ලා ප්‍රඥප්තිවජ්ජ ශික්ෂා. හැබැයි ලෝකවජ්ජ ශික්ෂා අනිවාර්යෙන්ම ඒව රකින්න ඕනේ. ප්‍රඥප්තිය දන්නේ නැහැ කියලා, ශික්ෂාවක් තියෙනවා කියලා දන්නේ නැහැ කියලා ඒ භික්ෂුවට ඒකෙන් බේරෙන්න බෑ. එකයි සතහන්. ඊළඟට තව ප්‍රශ්නයක් ආවා, ශුක්‍ර මූත්‍රා මාර්ගයට දැස ගැනීම දැනගන්නේ කොහොමද? දැන් අපි ආපත්‍ය විනිශ්චය කරනකොට අපි කීවා දකසෝතං ඕතින්න මත්තේ බහි නික්කන්තේවා අනික්කන්තේවා සංඝාදි සේසෝ කියලා. ඒ කියන්නේ උපක්‍රම කරන චේතනාවක් තියෙනවා නම්, උපක්‍රම කරලා තියෙනවා නම්, ශුක්‍රයක් මිදුණා නම් ලිංගේන්ද්‍රියෙන් පුරුෂ නිමිත්තෙන් බැහැරට ශුක්‍ර ආවත් නැතත් සංඝාදි සේසයි කියලා අපි විනිශ්චය කරගත්තා. අපි අර වාද තුනක් එක්ක නේද සකල ශරීරයේම ශුක්‍ර තියෙනවා කියලා අපි තේරුම් ගත්ත උදාහරණ සහිතව. එතකොට සමහරක් විට ඒක කියවනේ කුද්දක මක්ඛිකා පිවෙයනේ. ඒ කියන්නේ පුංචි නැස්සෙකුට බොණ්ඩ තරම්වත් ශුක්‍ර තිබූ තැනින් මිදුනොත් ආපත්‍ය වෙනවයි කියලා සඳහන් කළා. එතකොට සමහරක් විට ඒ ශුක්‍ර මූත්‍රා මාර්ගයට බැසගත්තට පස්සේ එළියට නොයෙන්න පුළුවන්. එතකොට ඒක ටීකාචාර්යන් වහන්සේලාත් කියනවා මේක කොහොම හරි දැනගෙන ආපත්‍ය නැගී හිටින්න කියලා. මොකද දැන් ශුක්‍ර මිදිලා එයා සංඝාදිශේෂයක් තියෙද්දී, භික්ෂුවට සංඝාදිශේෂයක් තියෙද්දී තුල්ලච්චයක් කියලා හිතලා දේශනා කළා, ආපත්‍ය දේශනා වෙන්නේ නැහැ, සංඝාදිශේෂයෙන් ඒ පිරිවෙස් මානත්වල නැගී හිටින්න ඕනේ කියලා කියනවා. ඉතින් ටීකාචාර්යන් වහන්සේලා කියනවා පස්සාවම්පි වන්නතම් පස්සීත්වා. ඒ කියන්නේ මූත්‍රාවල පාට හරි බලලා වත්තිකෝෂගතස්ස පිච්චිලතායවා ඤත්වා. ඒ කියන්නේ මේ වස්තිකෝෂ ආශ්‍රිතව, ඒ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව පිච්චිලතාය ඇලෙන ගතිය හරි දැනගෙන සංඝාදි ශේෂතෝ වුට්ටා තබ්බා. ඒ කියන්නේ සංඝාදි ශේෂයෙන් නැගී හිටින්න කියලා කියනවා. ඒ පිරිවෙස් මානක් පුරලා අභාණය කරලා පිරිසිදු වෙන්න කියන එක තමයි කියන්නේ. මොකද ඒක අපිට විශේෂ නැහැ. සමහර අවස්ථාවල දැන් කෙනෙක් ටිකක් බරපතල විදිහට උපක්‍රමයක් කරලා තිබ්බොත්, අර මැස්සෙකුට හරි බොණ්ඩ තරම් ප්‍රමාණයක් මූත්‍රා මාර්ගයට බැසගෙන තිබ්බොත් ආපත්‍ය වෙනවා. තුලසියක් කියලා හිතලා දේශනා කරත් ඒක දේශනා වෙන්නේ නැහැ. සමහර විට ඉතින් කලාතුරකින් කෙනෙක් විශ්වාසයෙන්ම ඉන්නවා නම් නෑ සංඝාදිශේෂයක් වුණේ නැහැ කියලා භාවනා කරනකොටත් භාවනාවක් වැඩෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. නිසා ඒ ආපත්‍ය විනිශ්චය ඒ විදිහට දැනගන්න ඕනේ. ඊළඟට ඇහුවා විසංකේත පදය. විසංකේත කියන එක මං එදා කීව විදිහට තමයි විස්තර කරගන්න වෙන්නේ. ඒක වචන කීපයකින් අපිට සිංහලෙන් විස්තර කරන්න වෙනවා. මොකද මේ පාලි වචනවල අර්ථය සමහරක් විට සිංහල භාෂාව පොහොසත් මදි නිසා එක වචනයකින්ම ඒ වචනෙට අර්ථයක් දෙන්න බෑ පාලි වචනෙට. එතකොට මේ වචනේ කියන්න සමහර අපිට කරුණු ගණනාවක් කියන්න වෙනවා. හැබැයි අපි පාලිය තුල කාලයක් යද්දීන රටාව තුල ඉඳිද්දි පාලියෙන් අපිට ඒකේ අර්ථය තේරෙනවා මේ මොකක්ද මේ අවස්ථාවේදී කියන්නේ කියලා. එතකොට විසංකේත පදේදී අර ඛණ්ඩ චක්‍ර බද්ධ චක්‍ර ඔක්කොම කියලා විසංකේතෝ නාම නොහෝති කියලා කියවන්නේ නේද? එතනදී මම කිව්වේ ආපත්‍ය නොවීමක් නම් නැහැ. නැත්තම් මෙතන වැරදීමක් නම් නැහැ. අනිවාර්යෙන් ආපත්‍ය වෙනවා කියන එකටනේ සඳහන් කළේ. විසංකේත පදේ ව්‍යාකරණානුකූලව ගත්තොත් නම් කිත ඥානී කියන ධාතුවෙන් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ කිත කියන ධාතුව ඥානී දැනගැනීම අර්ථයෙන් තමයි මේ පදේ හැදෙන්නේ. කිතක පදයක්. එතකොට මේක පාචිත්‍ය යෝජනා කියන ග්‍රන්ථයේ විසංකේත පදයට අර්ථයක් දීලා තියෙනවා. සංකේතතෝ ඥාපිතත්තා විගතං විරහිතංති අත්තු. එතන සංකේත කියලා කියන්නේ සලකුණු කරගත්ත දේ. හිතින් යමක් සලකුණු කරගත්තනම් අන්න ඒ සලකුණු කරගත්ත දේ විගතං පහ වෙලා විරහිතං වැරදිලා කියන එක. ඒක මෙහෙම උදාහරණයකින් තේරුම් ගත්තාම මේ විසංකේත පදයේ කියන එක තේරෙනවා. දැන් අපි මේ වෙද්දි කරන්නේ සංගාධිතේස කාණ්ඩේනේ. පරාජිකා පාළියේ තුන්වෙනි පරාජිකාවේ ඕනනම් කුටියට ගිහිල්ලා එහෙන් බලන්න පරාජිකා අටුවාවේ 319 පිටුවත් 320 පිටුවත් 12 තැනක මේ විසංකේත පදයේ කියන එක යෙදිලා තියෙනවා. එතකොට ඒ වෙද්දි හොඳටම තේරෙනවා මොකක්ද මේ විසංකේත කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කියනවා දැන් තුන්වෙනි පරාජිකාවේ ආපත්‍ය විනිශ්චය කරනකොට වත්තුම් කාලෝච ඕකාසු ආයුධං ඉරියාපතං කියලා ඒ මරණයක් සිද්ධ කරනකොට ඒ අවස්ථාවේ බලපාන කරුණු මට මතක ඇරෙන්න හයක් ගැන කියනවා. ඒක උදාහරණයක් මම කියන්නම්. ඒතකොට මේ විසංකේත පදයේ තේරෙනවා. දැන් ඒකේ කාලෝ කියන එකට කියනවා කාලේපන යෝ අජ්ජ ස්වේති අනියමෙත්තා පුබ්බන්නේ මාරේහිති ආනත්තෝ යදා කදාචි පුබ්බන්නේ මාරේති නක්ති විසංකේතෝ සෝපන අජ්ජ පුබ්බන්නේති වුත්තෝ මජ්ජන්නේවා සායන්නේවා ස්වේවා පුබ්බන්නේ මාරේති විසංකේතෝ හෝති. මේ කියන්නේ යම්කිසි කෙනෙක් මරන්න කියලා කියනකොට උදේ කාලේ මරන්න කියලා කියනවා. උදේ කාලේ මරන්න කියලා තමයි කියන්නේ. එතකොට හරියටම ඒ කිව්ව කාලෙම අනකරපු කෙනා ගිහිල්ලා මරනවා. අන්න එතකොට නක්ති විසංකේතු. වැරදිල්ලක් නම් නෑ, අනිවාර්යම පරාජිකයි කියන එකයි මේකේ අර්ථය. ඊට පස්සේ කෙනෙක් කියනවා අජ්ජ පුබ්බන්නේ වුත්තෝ. ඒ කියන්නේ අද උදේ මරන්න කියලා කියනවා. හැබැයි මරන්නේ අනිද්දා උදේ. නැත්තම් හෙට උදේ. එතකොට විසංකේතෝ හෝති. අන්න අර සලකුණු කරගත්ත දේ වැරදුනා. එහෙමනම් පරාජිකා වෙන්නේ නැහැ. අන්න ඒ අර්ථයෙන් තමයි ඔය විසංකේත කියන එක කියන්නේ. ඕකම විනේ විනිශ්චය කීකාවෙත් කියනවා විසංකේත්වා විසංකේත්වාති සංකේත විරාදීනේව පරාජිකං න හෝතිති දස්සන පදමේතං කියලා කියනවා. ඒ කියන්නේ සලකුණු කරගත්ත දේ වැරදීමෙන් පරාජිකා වෙන්නේ නැහැ කියන එකයි අර විසංකේතෝන හොති විසංකේතෝ කියන පදයෙන් විස්තර කරන්නේ. එතකොට අපි අර ඛණ්ඩ චක්‍ර බද්ධ චක්‍ර වලදී කතා කරනකොට මෙච්චර මේ චක්‍ර ගානක් කියලා අටුවා විචීවේ මේකෙන් අර ඒ අදාළ අංග ටික සම්පූර්ණ වෙනවා නම් විසංකේතෝ නාම නම් හොති කියලා කිව්වේ ආපත්‍ය නොවීමක් නම් නැහැ, වැරදීමක් නම් නැහැ කියන එකයි ඒ විස්තරය. දැන් පරාජික පාළි දිද්දිනි ස්වාමීන් වහන්සේ කරද්දී මේ විසංකේත පදේ තව යෙදෙනවා. දැන් 320 19 පිටුවල 12 තැනකම මේ විසංකේත සංකේත විසංකේත පද දෙක යෙදෙනවා. ඉතින් ඒකයි කියන්නේ දැන් පාලියෙන්ම අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ සමහර වචනවල අර්ථ Tamanට හොඳට ඒක තේරෙනවා මේ පාලිය මොකද්ද කියන්නේ කියලා. දැන් සිංහලෙන් මේ විසංකේත පදයට මොකද්ද දෙන වචනේ කියලා බලන්නකො. සිංහලෙන් දෙන්නම තියෙන්නේ විසංකේත කියන එකම තමයි. හැබැයි ඒක විස්තර කරනවා නම් කරුණු ගොඩාක් මේකට කියන්න වෙනවා. දැන් රේරුකාණී සාන්නාංශෙත් අභිධර්මයේ මාර්ගයෙන් පොත ලියනකොට කියනවා නේද? සමහර පරමාර්ථ ධර්ම විස්තර කරන්න ගිහපහම සිංහල භාෂාවේ වචන නැහැ. ඒ නිසා මට වචන ගණනාවකින් මේක කියන්න වෙනවා. හැබැයි සමහර වෙලාවට වචන ගණනාවක් කියන්න ගිහිල්ලා සමහර කෙනෙකුට වෙන්න පුළුවන් නිවැරදි අර්ථේ යට යන්න පුළුවන්. වෙන අර්ථයක් මතුවලා එන්න පුළුවන්. අර පාලිය තුලම අපි කාලයක් අධ්‍යයනය හැසිරෙනකොට පාලි භාෂාව තුලම ඉන්නකොට අපිට තේරෙනවා මේ කියන්නේ මේ වගේ අර්ථයක්. ඒක ඉතින් සිංහල භාෂාවෙන් කියන්න බෑ. වෙන මොකක් හරි දෙයක් දෙන්න පුළුවන්. දැන් විසංකේත පදේ කියන එක සිංහල පරිවර්තනයක් කරොත් ආපත්‍ති නොවීමක් නම් නැහැ කියලා හරි ආපත්‍ති වැරදීමක් නම් නැහැ කියලා හරි පරිවර්තනයක් අපිට කරන්න පුළුවන්. හැබැයි කවදා හරි ඔය සිංහල පරිවර්තනයේම ආයේ පාලියට හරවන්න බලන්න. එතකොට සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අර විසංකේත පදේ සමහරකට යට යනවා. ඒකයි බුද්ධ ජයන්ති ස්වාමීන් වහන්සේලාම දැන් ওই විසංකේත වගේ පදයක් එන තැන්වල උන්වහන්සේලා වෙන සිංහල වචන දෙන්න යන්නේ නැහැ. අර පාලි වචනයම එහෙම විසංකේතයක් නම් නැහැ කියලා උන්වහන්සේලා පරිවර්තනය කරනවා. ඒක සිංහලය පාලියට පරිවර්තනය කරත් පාලිය සිංහලට පරිවර්තනය කරත් අර්ථහානියක් වෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන වැදගත්කම. අපි පාලියෙන් ඉගෙන ගන්නකොට අපිට පිරිසිදු පැහැදිලි අර්ථ හොඳට ගන්න පුළුවන්. දැන් සමහර සිංහල භාෂාවේ වචන තියෙනවා ඕන තරම්. කෙනෙක් අපින් මේ වචනේ තේරුම ඇහුවොත් අපිට එකපාරට ඒ වචනේ සුළු වචනවල තේරුම් අපිට කියාගන්න තේරෙන්නේ නැහැ. අපි දැන් කොච්චර මව් භාෂාව වුණත් දැන් අපි කියනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ කියනවා. දැන් වෙනත් භාෂාවක්කින් සිංහල ඉගෙන ගන්න කෙනෙක් අපින් අහනවා මොකද්ද මේ ඉතින් කිව්වේ? ඉතින් කියලා කිව්වේ මොකද්ද? ඒකට තේරුම මොකද්ද? තේරුමක් දෙන්න කියලා කිව්වොත් අපිට ඒකට හරි තේරුමක් දෙන්න බැහැනේ නේද? නමුත් අපි සිංහල භාෂාව තුළ අපි හැසිරෙන නිසා අපි දන්නවනේ මේක මේ ඉතින් කියන පදේ මහා ලොකු අර්ථයක් නැහැ කියලා. ඒකේ දල අදහසක් තියෙන කියලා අපිට තේරෙනවා නේද අපි මේ භාෂාව තුළ ඉන්න නිසා. අන්න ඒ වගේ පාලියේ සමහර තැන් තියෙනවා සිංහල භාෂාවෙන් අපිට එහෙම ලොකු අර්ථයක් දෙන්න බැහැ. ඉංග්‍රීසියෙන් නම් කොහොමවත් බැරුව ඇති. අර සිංහලේ පාලියට ළඟ නිසා අපිට යම් වචන දෙන්න පුළුවන්. ඒ නිසා එහෙම පද පාලියේදී සඳහන් වෙනවා. ඒ නිසා පාලියෙම මේ අර්ථය ධාත්ව අර්ථ එහෙම අරගෙන දැන් කිත ඥානිය කියන ධාතුවෙන් විසංකේත පදේ හැදුනේ. ඒතර ඒ අර්ථයෙන්ම පාලියෙම ඒකේ අර්ථය හිතන්න පුරුදු වෙන්නේ. එතකොට පැටලෙන්නේ නැහැ. අපිට නිවැරදි අර්ථයෙන් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්නයක් ඇහුවා. පොඩි ප්‍රශ්නයක්. උප්පටි පාටි කියන්නේ මොකද්ද කියලා නේ සාන්න. උප්පටි පාටි කියලා කියන්නේ උපිලිවෙල කියන එකම තමයි. වැරදි පිළිවෙල කියලා ඩික්ෂනරි වල ශබ්දකෝෂ වල තියෙන. වැරදි පිළිවෙල. එතකොට පටි පාටි කියලා කියන්නේ පිළිවෙලකට මුලින්දා අගට. ඒ උප්පටි පාටි කියලා කියන්නේ තනින් තනින්. කිසිම පිළිවෙලක් නැහැ අපිලිවෙලකට. අපිලිවෙලකට පද ටික ගලපලා චේතියේති උපක්කමති මුච්චති කියන අංග තුන සම්පූර්ණ වුණත් ආපත්‍ති කියන එකයි එකේ සඳහන් වුණේ. ඌ පටි පාටි උප්පටි පාටි. පරද්වේ බාවෝ තානේ වලි අල්පයන්න දිත් වෙනවා. ඔව් ඒත් අපිලිවෙලක් නිසා පහළ ඉඳන් උඩට විතරක් නෙමෙයි මැද ඉඳන් යටට ගන්නවා. ඊට මැදින් එකයි උඩින් එකයි එහෙම පද තෝරනවා. මේ කියන්නේ කොහොම කරත් අපිලිවෙලට කරනවා. කොනක ඉඳලා පිළිවෙලකට එනවනම් මුල ඉඳලා අගට පිළිවෙලට එනවනම් එහෙමනම් පටිපාටි. වෙන තැනින් තැනින් හෝ යටින් උඩට හෝ එහෙම අපිලිවෙලකට ගන්නව නම් උප්පටි පාටි. ඊළඟට මට මතකයි අටකතාවේ මෝචන කම්මක් කමං කියලා පදයක් ඇහුවා. මට මතක හැටියට සුදම්ම රකිත් ස්වාමීන් වහන්සේ ඉන්නව නේද? ඒතර මට එතනදී මෝචන කම්ම කමං කියන පදේදී මට කියවුනේ පරද්වේ බාවෝටානි සූත්‍රයෙන් කියලා. පරද්වේ බාවෝටානි සූත්‍රයෙන් නෙවෙයි අර අල්පප්‍රාණ දිත්තේ වෙන වග්ගේ ගෝසා ගෝසානම් තතී පටමා කියන සූත්‍රයෙන් තමයි ඒ සන්ධිය හැදුනේ. මොකද පරද්වේ බාවෝටානි සූත්‍රයෙන් වෙන්නේ ඒ අකුරම දිත් වෙන්නේ. අප්‍රමාදෝ අප්‍රමාදෝ කියලා දිත් වෙන්නේ. අන්න ඒක තමයි පරද්දේ බව. දැන් ඌ පටිපාටි උප්පටිපාටි. ඒ අකුරම දිත් වෙනවා. හැබැයි පසුපසින් තියෙන මහප්‍රාණ අක්ෂරේ අල්පප්‍රාණය ඇවිල්ලා දිත් වෙනවා නම් ඒ ඇවිල්ලා වග්ගේ දෝසා දෝසානම් තතිය පටම. දු බික්කං දුබ්බික්කං. එතකොට මෙතන මෝචන කම්ම කමං, මෝචන කම්මක් කමං. ඒක වග්ගේ ගෝසා ගෝසානං තති පටමං කියන සූත්‍රයෙන් තමයි ඒ දිත්තේ වෙන්නේ. ඒ සූත්‍ර දෙක මට පොඩ්ඩක් මාරු වුණා. මොකද දෙකෙන්ම වෙන්නේ දිත්ත. හැබැයි අර එකම අකුර දිත් වෙන එක තමයි පරද්වේ භාවෝටානේ කියලා කියන්නේ. ඊළඟට මට මතකයි පීඨක කියන පදේ. සනස ස්වార్థේ ක ප්‍රත්‍යෙම තමයි. පීඨක කියන පදේ හැදුනේ ස්වార్థේ ක ප්‍රත්‍යෙගේ අර්ථය වෙනසක් නැහැ. අර බුදුරජාණන් වහන්සේගේ දේශනා රටාව ගලා යාම පිණිස ඕනනම් අපිට දැන් නීල කියන එකත් නීලකම් කියලා ගණ්ඩත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. ඒ නිසා අපි ගන්නෑ. හැබැයි පීතං කියන තැනදී බුදුරජාණන් වහන්සේ පීතකං කියලා තියෙනවා. අර්ථ දෙකක් නෙවෙයි, එකම අර්ථේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා රටාව. මේකත් ස්වార్థේ ක ප්‍රත්‍යමයි. දැන් ඕකට උදාහරණයක් තියෙනවා. දස අසුබවල එනවනේ විනීලකං, විපුබ්බකං, විකිත්තකං, විචිද්දකං, ඔහොම එනවනේ නේද? ඒකද කියනවා විනීලං ඒව විනීලකං. ඒතර විනීලං කිව්වත් මේ නිල් පාට අර මේ අසුබ ඒ මේ ආරම්භණයමයි, විනීලකං කියලා කිව්වත් ඒ අසුබ ආරම්භණයම. අර දේශනා රටාව ගලප ගන්න බුදුරජාණන් වහන්සේ ක ප්‍රත්‍යස් දාලා දේශනා කරලා දෙනවා. හැබැයි අර්ථයේ කිසිම වෙනසක් නැහැ. ස්වార్థේ ක ප්‍රත්‍ය තද්දිත. ඊළඟට තව ප්‍රශ්නයක් ඇහැව්වා. රාගය නැතුව අසනීපයකදී වගේ රහතන් වහන්සේ නමකට උනත් අසුචි මිදෙන්න බැරිද කියලා. සවන්නාසේ නේද මතක හිටියට. එහෙම අසුචි මිදෙන්න බැහැ. රහතන් වහන්සේගේ ශරීරයේ ශුක්‍ර තියෙන බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. හැබැයි කියන්නේ තානාචාවනයක් කවදාවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශුක්‍ර තියෙන තැනින් බැහැරවීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලේ, සෙම, සැරව ඒ ආශ්‍රය කරගෙන තමයි මේ ශුක්‍ර ධාතුව කියන එකත් ශරීරයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහාවග්ගපාලියම චීවරකන්දකේ නිසීදණය අනුදනිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨානමීතං ආනන්ද අනුකාසෝ යං අරහතෝ අසුචි උච්චෛය. ආනන්ද රහතන් වහන්සේලාට අසුචි කොහොමත් නිදෙන්නේ නැහැ කියන එක ඒක සිදු විය නොහැකි කාරණා. අට්ඨානමීතං කියලා කිව්වේ ඒකයි. ඒක සිදු වෙන්න බෑ. රහතන් වහන්සේලාට ශුක්‍ර මිදෙන්නේ නැහැ අසනීපයක දිවා. ඒතර සමහරු දැන් මට ඇඟේ උෂ්ණ වැඩි නිසා මේ ශුක්‍ර මිදෙනවා, අසනීප නිසා ශුක්‍ර මිදෙනවා කීවට සුළු හෝ ලෝභ නිස්සෘච්ච ජවන්සිතක් උපනිශ්‍රේ කරගෙනමයි අසුචි මිදෙන්නේ. දෙන හේතුවකින් මේ ශුක්‍ර මිදෙන්න බෑ. ඒක උෂ්ණයේ වැඩිවීම, ශුක්‍ර ශරීරයේ වැඩිවීම හෝ පිටවීමට බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි පිටවෙන්නේ තානාශාවනේ වෙන්න නම් හේතු යෙදෙන්නේ රාගහිත, ලෝභහිත යෙදෙන්න ඕනේ. මොකද රාග සමුට්ඨානිකයි ශුක්‍ර කියන එක. ත්‍රේකදිම කියනවා පංචමේ භික්ඛවේ ආදීනවා මුට්ටස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතෝ දුක්ඛං සුපති දුක්ඛං පටිබුජ්ජති පාපකං සුපිනම් පස්සති දේවතාන රක්කන්ති අසුචි මුච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිහි මුලාව එවැගේම අසම්පජානව සම්පජානයෙන් තොරව නිද්දං ඔක්කමතෝ නින්දට බැස ගන්නවුන්ට ආදීනව පහක් තියෙනවා. දුක්ඛං සුපති දුකසේ තමයි නිදා ගන්න වෙන්නේ. දුක්ඛං පටිබුජ්ජති දුකසේ තමයි අවදි වෙන්න වෙන්නේ. පාපකං සුපිනම් පස්සති නපුරු සිහින පේනවා. දේවතාන රක්කාන්ති දෙවියෝ ආරක්ෂා කරන්නේ නැහැ. අසුචි මුච්චති දරමේ සිහි මුලාවෙන් අසම්පජානී නින්දර බැසගත්තාම තමයි නින්ද දිුණා ශුක්‍ර පිටවෙනවා නම් පිටවෙන්න. අර කලින් කියවනේ නේද තමන් පුරුදු කමඨහනක් හෝ දන්න කමඨහනක් මෙනෙහි කරගෙන නින්දර බැස ගන්න කියලා. ඒක අට කතාවෙම කලින් අපි කතා කරා. ඒක මහවග්ගපාලියෙත් ඉස්සරහට අපිට මේ කොටස ඉගෙන ගන්න පුළුවන්. මොකද මට මතක හැටියට මේ ආසනවල අසුචි ගෑවිලා ඒවා දූෂණය වුණා. ඊට පස්සේ තමයි බුදුරණවහන්සේ නිසීදනයක් අනුදැන්නේ. තමන් නිදා ගන්න තැන නිසිදනයක් පාවිච්චි කරන්න කියලා. මොකද සාංකික සෙනසුන් ආදී අපිරිසිදු වෙන හින්දා ශුක්‍ර නිදිලා. ඊළඟට ප්‍රශ්නයක් ආවා. මම ඒ වෙලාවෙත් ඒක උත්තරේ දුන්නා. හැබැයි ග්‍රන්ථාන්තරණයකින් සාක්ෂි සහිතව උත්තර දුන්නේ නැහැ. ඇවැත් 2000 හදන එකේදී ඇහුවා අටකතාවේ අපි ආපති 2000 හදන විදිය ඒ න්‍යාය කියලා දීලා පෙළේ නැවතර ඛණ්ඩ චක්‍ර බද්ධ චක්‍ර යනකොට මේ ඇවැත් 2000 හැදෙන විදිහමද කියන්න කියලා. නැහැ, එහෙම නෙවෙයි. ඛණ්ඩ චක්‍ර බද්ධ චක්‍ර ගන්නේ නැතුව අර පද 29 අරගෙන තමයි මේ ඇවැත් 2000 ණය ක්‍රමයට හදලා පෙන්වුවේ කියලා ටීකාචාර්යයන් වහන්සේ කියනවා. ද්වේ ආපත්‍ති සහස්ථානීති ඛණ්ඩ චක්කාදීනි අනාමසිත්වාව වුත්තා. එතකොට මේ ඇවැත් 2000 හැදුවේ ඛණ්ඩ චක්‍ර බද්ධ චක්‍ර ආදී ආමර්ෂණය කරන්නේ නැතුව, ඒවා ගන්නේ නැතුව. ඉච්ඡන් තේන ඒ ඛණ්ඩ චක්‍ර බද්ධ චක්‍ර ආදියත් අරගෙන ආපත්‍ති ගණන්කරන්න කැමතිනම් ඛණ්ඩ චක්‍ර ආදී බෙදේනාපි ගණනා කාතබ්බා. එහෙම කැමති කෙනා ඒ ඛණ්ඩ චක්‍ර බද්ධ චක්‍ර ආදියත් අරගෙන ගණන් ටික හදාගන්න කියලා සීගාචාර්යයන් වහන්සේ කියනවා. ඔන්න ඒකත් ඉතින් මේ ගණන් කරලා බලන්න. එතකොට සමහරුන්ට හිතෙන්න පුළුවන් අටකතාවේ ඇවැත් 2000ක් දැන් ශාසනයේ මුලින්ම එන කෙනෙක් මටත් ඕක තිබ්බා මුලින්. ඒ කියන්නේ ධර්මයේ ගැන සැකයක් නෙවෙයි, ඇවැත් 2000ක් තියෙන. දැන් මේ 2000 ඔක්කොම මතක තියාගන්නේ කොහොමද? ඌ රකින්න කොහොමද කියලා නිකන් අර මනසර ලොකු බරක් තිබ්බා. හැබැයි දැන් ඉගෙන ගන්නකොට තේරෙනව නේද මේ 2000 මේ හදලා තියෙන්නේ මේ ණය ක්‍රමයක් ඇතුව මේක මේ ලොකු දෙයක් අපිට මතක තියාගන්න එහෙම නැහැ කියලා. ඒක ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ. මතු පිටින් කෙනෙක් ඇහුවට මේක එකපාරට සමාජගත පිළිගන්න බැරි. දැන් මේ ඉගෙනගත්ත ස්වාමීන් වහන්සේලාට ඒක තේරෙනවා. ඒකේ ලොකු බැර අරුම් දෙයක් නැහැ කියලා. ඊළඟට ටීකාචාර්යයන් වහන්සේ තවත් අපිට නොතේරෙන කරුණක් මතු කරලා දෙනවා. දැන් කීවනේ සමහර අවස්ථාවල පෙළේ නීලම් මෝචේ සාමීති කීතකං ඊට පස්සේ ඕදාතං තක්කවන්නම් දකවන්නම් ওই විදිහටත් මිදෙන්න පුළුවන් කියලා. ඒතර එහෙම වුණත් ආපත්‍ය. දැන් කෙනෙක් නිල් පාට මුදිනවා කියලා හිතලා කහ පාට මිදිනොත් ආපත්‍ය. ඒතකොට තව තිබ්බා නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, දිය වර්ණ, තේල වර්ණ ওই විදිහට මුදන්නම් කියලා හිතලා මොකක් හරි මිදෙනවා. හැබැයි ටීකාචාර්යයන් වහන්සේ කියනවා නහි ඒකක්කනේ නීලාදීනං සබ්බේ සම්පිමුක්ති සම්භවති. මේ එකම ෂණේකනම් නිල් පාට, කහ පාට, රතු පාට ඔක්කොම ටික මිදෙන්නේ නැහැ. කෙනෙකුට අර විදිහට හිතෙන්න පුළුවන් නිල් පාට, කහ පාට, රතු පාට කියලා පාටවල ඔක්කොම කෙනෙක් මම මුදනවා කියලා හිතලා මුදනවා. හැබැයි එහෙම මිදුවත් මිදෙන්නේ එක්කෝ නිල් පාටක්, එක්කෝ රතු පාටක්, එක්කෝ කහ පාටක්, එක්කෝ දිය පාටක්, එක්කෝ තෙල් පාටක්. එකයි මිදෙන්නේ. නැත්තම් මේ ඔක්කොම ටික එකට මිදෙන්න බැහැ කාටවත්. එයාගේ ශරීරයේ ශුක්‍ර තියෙන පිළිවෙල අනුව, ඒ ශුක්‍ර තියෙන විදිහ අනුව තමයි ඒ ශුක්‍ර මිදෙන්නේ කියලා කියනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ මම මේ ඔක්කොම මුදන්න තමයි හිතුවේ, හැබැයි මට මිදුනේ මේක, ඒ නිසා ආපත්‍ති වෙන්න බෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ න්‍යායත් වහලා දැම්මේ. එහෙමත් කෙනෙක් හිතලා ශුක්‍ර මිදුවොත් බෑ සංඝාදිසේස ආපත්‍ය වෙනවා කියලා කියන්න තමයි ඒ දේශනාව ඒ විදිහට කරේ. ඈ ඊළඟට අර වීමංස කියන පදේදී දැන් ওই ඝන බවක් වෙන මෘදු බවක් ආදී දෙයක් විමසන්ඩ කරොත් එහෙම ආපත්‍ය වෙන්නේ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. නැහැ, ආපත්‍යමයි. දැන් මේ පද 29 බුදුරජාණන් වහන්සේ මූලික කරගෙන දේශනා කරාට ආශිතුන් වහන්සේ ආපත්‍ය විනිශ්චයක් ගද්දී ඔය මොකක්වත් බලපාන්නේ නැහැ. දැන් ඊළඟට අපිට ආපත්‍ය විනිශ්චය කරන විදිය කියන, එතකොටත් තේරෙයි ආපත්‍යක් විනිශ්චය කරද්දී කොයි විදියටද මේ ලිංගයේ කර්මන්නේ උනේ, මොන අදහසද යාට තිබ්බේ, ඊට පස්සේ මොන ශුක්‍රද යාට මිදුනේ, ඌව බලපාන්නේ නැහැ. ආපත්‍ය විනිශ්චයක් ගන්නකොට බලපාන්නේ කරුණු තුනයි. මොනවද? මෝචන ආස්වාද චේතනාව, ඊළඟට උපක්‍රමයක් කිරීම, ඒකෙන් මිදීම. ඒ නිසා ඝන බව හෝ ඒවා නොකියවට එහෙම ගත්තොත් අපිට ඕන තරම් ගත හැකි. තව නායකම දහස් ගණනක් උනන් ගත හැකි. අර තේහි විනිමුත්තං න කියලා එතනදී අදහස් කරා කියලා තේන්නේ. දැන් අපි හිතමු දැන් පාට 10ක් කියවනේ. නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, ඊට පස්සේ දී කිරි පාට, තෙල් පාට, වතුර පාට, මෝරු පාට, ඔය විදිහට කියවනේ පාට 10ක් ගැන. දැන් කෙනෙකුට හිතෙනවා කළු පාට මුදන්නම් කියලා හිතලා එයා නිදිනවා. හැබැයි අතනදී අර එයින් විනිර්මුක්ත එකක් නැහැ කියලා කියන්නේ කළු පාට මුදන්නම් කියලා හිතලා මිදුවත් ලැබෙන්නේ නම් අර පාට 10න් එකක්. එතනින් එහාට වෙන ශුක්‍ර නැහැ. අන්න ඒ අදහසයි ඒ කීවේ අපි. තේරුණා නේද? දැන් කෙනෙක් වෙන පාටක් මුදන්නම් කොළ පාට මුදනවා කියලා හිතන්නකෝ. එහෙම හිතුවත් කොළ පාට කියලා ශුක්‍ර జాතියක් නැහැ. තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේ කිව්ව ශුක්‍ර වර්ග 10 විතරයි. මං කියවනේ අන්තර්ජාලයේ තිබ්බයි කියලා ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. දැනට වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාවේ ශුක්‍ර වර්ග පාට 6ක් දැනට ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. අපිට එක පාට හිතා ගන්න බෑනේ නිල් පාට ශුක්‍රක් තියෙනවද කියලා. ඒවා බුදුරජාණන් වහන්සේ සරහිතා ඥානේ දැකලයි කියන්නේ. එහෙම තියෙනවා. දැනට වෛද්‍යවරු 6ක් හොයාගෙන තියෙනවා කියලාත් කියනවා. ඊළඟට 9180 කෝටි 50 ලක්ෂ 36000ක් කියන ශික්ෂා ටික ඒ පාඨයේ කොහෙද සඳහන් වෙන්නේ? විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන්නේ. සාරත් දීපනේ ටීකාවේ ඒ ටීකාචාර්යන් වහන්සේ උනත් කියන්නේ අර විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශයේ සඳහන් වෙන ගාථාව 9 කෝටි සහස්සානි 87 කෝටියෝ පඤ්ඤාස සත සහස්සානි චත්තින්ස පුනාපරේ ඒතේ සංවර විනයා සම්බුද්ධේන ප්‍රකාශිතා තෙයාල මුකේන නිද්දිට්ටා සික්කා විනය සංවරේ. එතකොට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් 9180 කෝටි 50 ලක්ෂ 36000ක් ශික්ෂා දේශනා කරලා තියෙනවා. හැබැයි තෙයාල මුකේන් තමයි මේ ශික්ෂා ටික අන්තර්ගත කරලා තියෙන්නේ විනය පිටකේ. සම්පූර්ණයෙන් ඔක්කොම ටික 9180 කෝටි 50 ලක්ෂ 36000 විනය පිටකේ පෙන්වලා නැහැ. ඒව නයික්‍රම වලින් ගලපලා ගත්තොත් මෙච්චර ශික්ෂා ප්‍රමාණයක් එනවා. හැබැයි විනය පිටකේ හොඳට ඉගෙන ගන්න කෙනාට තේරෙනවා මේ ඔක්කොම මතක තියාගෙන මේ රකින්න තියෙන ශික්ෂාපද කෝටි ගාණක් නෙවෙයි. සමහරකට එක ශික්ෂාපදේ රකින්නකොට ලක්ෂ ගාණක් අපි අතින් ඉබේම රැකෙනවා. ඒක ඒ විනය පිටකේ ඉගෙන ගන්නකොට Tamanට තේරෙනවා මේ බෙදීම් ක්‍රම ටිකෙන් ගණන් කරලා ගත්තොත් ආපස්සෙ මෙච්චර ගණන් කරන්න පුළුවන්. ඒකයි කෝටියක් සංවර සීලයේ උපසම්පදා භික්ෂුව ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ඔව් ඒ ටික තමයි එතකොට ගැටළු විදිහට තිබුණේ. සම්හාරි කරපු කොටස දැනගන්න යමක් තියෙනවද? දැන් මුලින් ධ්‍යානාදී උපදවල තියෙන කෙනෙකුට නම් ටිකක් සැක හිතන්න පුළුවන්. එහෙනම් මේ ආපත්‍ති ප්‍රශ්නේ නිසාද දැම්මට ධ්‍යාන වැඩෙන්නේ නැත්තේ කියලා. දැන් මුලින්ම ධ්‍යානයක්වත් උපදලා නැති, උපචාර සමාධියක්වත් උපදලා නැති භික්ෂුවක් නම් මෙහෙම ආපත්‍තියකුත් වෙලා භාවනා කරන්න යද්දී සමහර විට ආශිතුන් සංඝාධිශේෂයක් නොවෙන්න පුළුවන්. තුලසියක් තමයි වෙලා තියෙන්නේ. නමුත් භාවනාව වැඩෙන්නේ මේ තුලසී ප්‍රශ්න නිසා නෙවෙයි, එයාගේ වෙන ප්‍රශ්නේ. ඒකෙදි තින් කරුණු හාත්පස හොයලා බලන්න ඕනේ. ඉතින් වෙන සම්පාදනය වෙන්න ඕනේ කරුණු. දැන් කියනෝනේ භාවනාවක් වැඩෙන්න තියෙන තව හේතු ගණනාවක් කියනෝනේ නේද? ඒතර ඒ හේතු සම්පාදනය කරලා තවත් භාවනාවක් වැඩෙන්න නැත්නම් අර වගේ උපක්‍රමයක කරලා තියෙනවා නම් තියාට පිරිවිසුත් මානතු දීලා හැමනම් බලන්න වෙනවා. ඒ වෙලාවට සුදුසු විදිහේ කරුණු හාත්පස හිතලා තමයි ඒ කෙනෙකුට අපි පිළිලමක් කරන්න වෙන්නේ. තව ගැටලු තියෙනවද? හොඳයි, එහෙනම් අපි අදට නියමිත කොටස ආරම්භ කරමු. නෑ ඔරළු සුබෙන් මෙතන. හරි, එතකොට 374 පිටුවේ දෙවෙනි ඡේදයේ තමයි තියෙන්නේ අයම්පන ආපත්ත ආපත්තා නාපත්ති බෙහෙදෝ සන්නෝ සුකුමෝ. ඒ ඡේදය තමයි අපිට තියෙන්නේ. කිම්සන්
අයම්පන ආපත්තා නාපත්ති බෙහෙදෝ සන්නෝ සුකුමෝ තස්මා සුදු සල්ලක්කේ සල්ලක්කේ තබ්බෝ සුදු සල්ලක්කේත්ව කුච්චම් කුච්චි දේන ආපත්තව අනාපත්තව ආදිති තබ්බා. අයම්පන ආපත්‍ති බෙහෙත් ආපත්තනාපත්‍ති බෙහෙදෝ මේ ආපත්‍ති අනාපත්‍ති බෙහෙදේ වනාහි සම්මෝ සියුම් වූයේ සුකුමෝ. ඒ සියුම් වූයේ
සියුම්ය සුකුමය
තස්මා සුත සල්ලක්කේ තබ්බෝ. ඒ මනාපට සැලකිය යුතුය, මනාපට විමතිය යුතුය. සුත සල්ලක්කේත්ව කුකුච්චම් කුච්චිතේන ආපත්තව අනාපත්‍තිව ආජීකි තබ්බා. සුදු සල්ලක්කේත්ව මනාකොට සලකා විමසා කුකුච්චම් කුච්චිතේන කුකුස විමසු කෙනා විසින් කෙනාගෙන්
ඕ විමසන්නව විසින්
ඇවත හෝ ඇවත් නැති බව හෝ විමසුනේ යුතුය. විනය කම්මන්වා කාතබ්බා විනය කර්මයක් හෝ කොට යුතුය. අසක් අසල්ලක්කේත්ව අරන්තෝ හි රෝග නිදානං අජානිත්ව දේසජ්ජං අරන්තෝ වෙද්‍යෝ විය විග්‍රහසංච ආපජ්ජති නැත්තම් පුද්ගලන් ඉකින් චිත්‍රු තමද්දෝ හෝතේ. අසත් අසල්ලක්කේත්ව කරන්තෝ හි නොතලක මනාකොට විමසා
මනාකොට නොවිමසා
මනාකොට නොවිමසා පිළියම් කරන්නහු
කරනුයේ
රෝග නිදහනිය නොදැන රෝග නිදහනං අජානිත්ව රෝග නිදහනිය නොදැන බේසජ්ජං කරන්තෝ බෙහෙත් කරන්න බෙහෙතක් කරන්නා වූ වෙද්‍යෝ විය වෙදාමින් විගහතංච ආපජ්ජති විනාශයට පැමිණෙන්නේ.
විගහතේට පැමිණි
විගහතේ විනාශයට
අවුලකටපත් වෙනවා
කියන්නේ. තම් පුද්ගලන්
නැච
පන්දිමේ
ආහාරය ඒ කොටස කියවනේ පාලින් කියවනේ. හරි,
තම් පුද්ගලන් ඒ ඇවිදපත් පුද්ගලයාටද ඉකිච්චිතුම් පිළියම් කිරීමට න සමත්වෝ හොති අසමත් වේ. සත්‍රායන් සල්ලක්කනා විදී මේ පිළිබඳව සැලකීම් ප්‍රමිය කුක්කුච්චේන ආගතෝ බික්කු යාවතක්යන් කුචිතබ්බෝ. කුකුසක් ඇතිව ආවා කුක්කුච්චේ කුකුසක් ඉතින් කුකුසක් ඇතිව ආවා වූ භික්ෂුවකින්
කුකුසකින් කුකුසකින්
කුකුසකින් ආවා වූ භික්ෂුව යාවතක්යන් කුචිතබ්බා තුන්යා දක්වා විමසිය යුතුය
පිළිවිසිය යුතුය.
කතරේන පයෝගේන කතරේන කාගේන ආපන් නොමසීති. කතරේන පයෝගේන කවරකු ප්‍රයෝගයකින් කතරේන කාගේන කවරකු රාගයකින් ආපන්නෝ අතිති
ආපන්නෝ අති ඉති
ආපන්නෝ අති ඉති ආවේ වෙහි ඇවතර පත්තුවේ වෙහිද. සජේ පටමං අඤ්ඤං වත්වා පච්චා අඤ්ඤං වලති න ඒකමං කියන කතේති සෝ වත්තබ්බෝ ත්වන්න ඒකමං කියන කතේති පරිහරති න තක්කාදාව විනය කම්මං කාදුන් ගච්ඡ සොත්තින් ගවේ සාති. සජේ පටමං ඉඳින් පළමුව අඤ්ඤං වත්වා වෙනකක් කියා අඤ්ඤං කියා පච්චා අඤ්ඤං වලති පසුව වෙනකක් කියයිද න ඒකමං කියන කතේති ඒකමං කියන න කතේති එක් මාර්ගයකින් නොකියයිද ස්වාමී නුඹ න ඒක මග්ගයන කතේදී එක මාර්ගයකින් නොකියයි පරිහරති.
පරිහරති කියලා කියන්නේ මේ ඒකට සිංහලෙන් කියන්නේ කොහොමද මේ වට කතා කියන එක කියන්නේ මේ
හතරවට
යනවා. ඔව් අන්නේ ඒක තමයි. ඒ කියන්නේ මේ යා හරියට කෙලින් කියන්නේ නැහැ මේක. පරිහරති කියලා කියන්නේ වටින් කියනවා. වහින්වරෝ කියනවා කියලා කියන්නේ හරියට කියන්නේ නැහැ මෙයා දැන්. ඍජුව තමන් කරපු වැඩේ කියන්නේ නැහැ. එතකොට ඒක අපි ගමු වට කතාවක් පවසයි. එහෙම ගමු.
නැත්නම් තව විනය කම්මං උඹට විනය කර්මයක් සක්කා කාතුන් කිරීමට නොහැකි වෙයි. ගච්ඡ යව සොත්තිං ගවේත යහපතක් සොයවයි සෝවත්තබෝ එතම කිව්වේ. සතිපන සික්කත්වම් පි ඒකමග්ගේන කටේති අදාමුන්තං අත්තානං ආවිකරවති අතත් ආපත්තනාපත්ති දරත ලෞකාපත්ති විචයත්තං ඒකදසන්නං ආගානං වදේන ඒකදස ප්‍රයෝගා සමෙන් සමවෙච්චි තබ්බා. සතියේ පන ඉදිමනාපේ සික්කත්වම් පි තුන්වල දක්වාද ඒකමග්ගේන කටේති එක් මාර්ගයෙන්ම කියයිද අත්තානං තමාට යතන භූතං අත්තානං යතා භූතං ආවිකරවති තමාට යථාභූතං ආපත්‍ය විදූ පරිදි ආවිකරෝති කියයිද අතත් ඉබ්බිති ඔහුගේ ආපත්‍ය ඇවත අනාපත්‍ය ඇවත් නොවීම ගරුත ගරු භව ලහුක ලහු භව ලහු ගරු ආපත්‍ය ලහු ආපත්‍ය විනිච්ඡාත්තං විනිච්ඡාර්ථය එකදසන්නං රාගානං වශයෙන් 11ක් වූ රාගයක් මේ වශයෙන් ඒකාදස ප්‍රයෝග 11ක් වූ ප්‍රයෝග වශයෙන් සමවෙක්ක තබ්බා විමසී සත්‍රිමේ ඒකාදස රාග සත්‍රිමේ මේෙහිලා 11ක් වූ රාගයෝයි මොචනාස්සාදෝ මුංචනාස්සාදෝ මුත්තස්සාදෝ මිතුනස්සාදෝ පස්සස්සාදෝ කණ්ඩු අනස්සාදෝ දස්සනස්සාදෝ නිසජ්ජස්සාදෝ වාචස්සාදෝ ගේහිත පේමන් පනපන් කියන්ති. ඒ පරිවර්තන වන්නේ
ඔව් මං කියන්නේ මොකද ඔය ටික ඔක්කොම ආයේ එහාපැති විස්තර කරන ඈ ඔක්කොම ටික ආයේ පහ මේ දීර්ඝ ලෙස එහාපැති ඔක්කොම විස්තර කරන මේ පදරි
සත්ත මෝචේතුම් අස්සාදෝ මෝචනස්සාදෝ එහි මිදීමට ඇති
ඔන්න දැන් මේ පදවල අර්ථ කියනවා
මිදීමට ඇති අස්සාදු ආස්වාදේ මෝචන ආස්වාදේ මුංචනේ අස්සාදු මුංචන ආස්වාදේ මිදෙන කල්හි ඇතිවන්නා වූ ආස්වාදේ මුංචන ආස්වාදෝ මුංචන ආස්වාදේ මුත්තේ අස්සාදු මුත් ආස්වාදෝ මුත්තේ අස්සාදෝ මිදෙන කල්හි ඇතිවන
ආතන සානස මිදෙන කල්හි මෙතන මිදුන කල්හි.
ඔව් අර මිදෙන කල්හි මුංචන කියන්නේ.
ඔව්
මිදෙන කල්හි.
ඔව් ඒ වර්තමාන. මුත්තේ කියලා කියන්නේ අතීතේ මිදුන කල්හි.
මිදුන කල්හි ඇතිවන ආස්වාදය මුත් ආස්වාදයයි. මේ තුනේ ආස්වාදෝ මේ තුන ආස්වාදෝ. මෛත්‍රියේ දේවණේ කිරීමේ ආස්වාදය මේ තුන ආස්වාදයයි. පස්සේ ආස්වාදෝ පස්ස ආස්වාදෝ. ස්පර්ශ කිරීමේ ආස්වාදය පස්ස ආස්වාදයයි. කණ්ඩු වනේ අස්සාදෝ කණ්ඩු වනස්සාදෝ වනස්සාදෝ කැසීමේ ඇතිවන ආස්වාදය කණ්ඩු වනස්සාදයයි දසනේ අස්සාදෝ දසනස්සාදෝ දැකීමෙන් ඇතිවන ආස්වාදය දසනස්සාදයයි නිසජ්ජාය අස්සාදෝ නිසජ්ජස්සාදෝ හිඳීමෙන් ඇතිවන ආස්වාදය නිසජ්ජස්සාදයයි වාචාය අස්සාදෝ වාචස්සාදෝ කතා වචා වචනෙහි ඇතිවන ආස්වාදය වාචස්වාදයයි ගිනිත ප්‍රේම ප්‍රේමං ගිනිසිත ප්‍රේමං ගෝනිසිත ප්‍රේමය ගිනිසිත ප්‍රේමය ප්‍රේමයයි වනපං යන්ති යන්ති උප්ප උප්පලාදී වනතෝ වංජිත්වා ආහතං එතජ නවනි පදේහි සම්පයුත්ත අස්වාදති තෙර රාගෝ උක්කෝ වනපං යන් ඉදී වනපං යන් යනු යන්තිදී ඔප්ප පලාදී මල් පල ආදී වනතෝ වංජිත්වා වනයෙන් කඩා ආහටන් ගෙන ලද්දයි එතජ මිහිද නවනි පදයෙහි සම්පයුක්ත ආසාද තීතේර රාග උක්තු නවපදයන්ගේ නවපදයන් සමග සම්පයුක්ත මෙහිද මෙහිලාද නවනි පදයෙහි නවපදයන් සමග යෙදුන ආස්වාද සීතේන ආස්වාද සීතේ සාඛාගෝ උක්තෝ රාගය කියලා දෙවේ ඒකේන පදේන සරූපෝ සරූපේනේව එක් පදේන සරූප සරූප වශයෙන්ද
ඔව් ස්වභාවයෙන්ම
ස්වභාවයෙන්මය ස්වභාවයෙන්ම ඒකේන පදේන වත්තුනා උක්තෝ එක් පදේකින් වස්තු වශයෙන් දැයි වේ. වනපංගෝ විරාගස්ස වස්තු න රාගෝ යේ. වනපංගය රාගයට වස්තු වේ. රාගයම රාගෝ න යේව රාගයම නොවේ. ඒතේ සම්පන්න රාගාණ වශයෙන් ඒව පරිවගා සමවෙක්කිතබ්බෝ. ඒතේ සම් පණ රාගාණ මේ රාගයන්ගේ වශයෙන් වශයෙන්ම අයෝග ප්‍රයෝගය සමවෙක්ක තබ්බෝ සැලකි.
හරි, අපි මේ ඡේදය විස්තර කරගෙන ඉමු. ඒතර මම කියනකොට මේ වාක්‍යයෙන් වාක්‍ය බලාගන්න ඒ වාක්‍යවල අර්ථය මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ කියන්නේ ඔන්න දැන් අපි සංඝාදිශේෂ පළවෙනි ශික්ෂාවේ සුක්ඛ විසට්ඨි ශික්ෂාවෙන් යම් කිසි කොටසක් ඉගෙනගෙන අවසන්. දැන් ඔන්න අපේ මේ ස්වාමීන් වහන්සේලාගෙන් කවුරු හරි ආපත්‍යයට පත් වෙච්ච කෙනෙක් ඒ ආපත්‍ය විනිශ්චය කරගන්න එනවා. ඒ විනිශ්චය කරගන්න ආවට පස්සේ ඔන්න විනිශ්චය කරන විදිහ තමයි දැන් මේ අටකචාර්යයන් වහන්සේ කියන්නේ මේ කරුණු ටික සලකලා තමයි ඒ ආපත්‍ය විනිශ්චය කරන්න ඕනේ. සංඝාදී සාපත්‍ය විනිශ්චය කරන්න ඕනේ. මුලින් කියනවා අයම්පන ආපත්තා නාපත්‍ති භේදෝ සන්නෝ සුකුමෝ. මොකද්ද මේ ආපත්තා නාපත්‍ති භේදෝ කියලා කියන්නේ? ඔතන විසන්දි මොකද්ද? සන්දි පදයක් තියෙනවා. ආපත්‍ති අනාපත්‍ති භේදෝ කියන එක තමයි ආපත්තා නාපත්‍ති භේදෝ කියලා කියන්නේ. ඒ පද දෙක තමයි සන්ධි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආපත්‍ති භේදයත් අනාපත්‍ති භේදයත් සන්නෝ ඊටාම සියුම් කියලා කියනවා. සුකුමෝ මේක ඒ අර්ථයෙන්ම තවුරුදි අර්ථයක් සියුම් කියන අර්ථයෙන්ම තමයි සුකුමයි. සියුම් සුකුමයි කියන එක ටිකක් හිතලා බලන්න ඕනේ මේ ආපත්‍ය විනිශ්චය කරන එක. දැන් අර කීවනේ අර මූත්‍රා මාර්ගයේටම බැස ගැනීම තමයි තානාචාවන හිම කියලා. ඒතර ඒ වගේ තැන්වල අපි ටිකක් හොඳට හිතලා බලන්න වෙනවා. ඒකයි මේ ආපත්‍ය අනාපත්‍ය භේදය සියුම් සුකුමයි කියලා කියන්නේ. තස්මා එනිසා මේ ආපත්‍ය අනාපත්‍ය භේදයේ සියුම් සුකුම නිසා සුට්ටු සල්ලක්කේ තබ්බෝ මනාව විමසිය යුතුයි කියලා කියනවා. මනාව සලකලා බලන්න ඕනේ කියලා කියනවා. සුට්ටු සල්ලක්කේත්වා හොඳින් විමසලා බලලා හොඳින් සලකලා බලලා කුක්කුච්චම් පුච්චිතේන කුකුස විමසන්නහු විසින්. මෙතන මේ පුච්චිතේන කියලා කියන්නේ ආපත්‍ය විනිශ්චය කරන කෙනා, ගුරුවරයා කියලා කියමු. එතකොට ඒ ගුරුවරයා කුක්කුච්චම් පුච්චිතේන ආපත්‍තිවා අනාපත්‍තිවා ආචික්කිතබ්බා එවත හෝ අනාපත්‍ය හෝ විමසන්න ඕනි. එහෙම නැත්තම් විනී කම්මංවා කාතබ්බා. ඉතින් ඇලත් වෙලා තියෙනවා නම් විනී කර්ම කරන්න ඕනි. ඒ අදාළ පිරිවෙස් මාන අබ්බහන ඒවා කරන්න ඕනි. අසල්ලක්කේත්වා ඒ කියන්නේ මනාව බලන්නේ නැතුව, වැඩිය හිතන්නේ නැතුව, වැඩිය සලකන්නේ නැතුව කරුන්තෝහි මේ ආපත්‍ය විනිශ්චය කළොත් එහෙම ඒක හරියට රෝග නිදානං අජානිත්වා. ඒ කියන්නේ ලෙඩක් හැදිච්ච කෙනාගේ ඒ ලෙඩේට හේතුව දන්නේ නැතුව බේසජ්ජං කරුන්තෝ වෙජ්ජෝ විය බෙහෙත් කරන වෙදෙක් වගේ විඝාතංච ආපද්ද නිකං වෙහෙසකට එහෙම නැත්තම් අවුලකට පත් වෙනවා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ හරියට දැන් සංඝාදිසේ සාපත්‍යයකට පත් වෙච්ච කෙනෙකුට කරුණ හොඳට අහලා ඇවත් නැත්තම් ඇවත් නැහැ කියන්න ඕනේ. ඊට පස්සේ දුෂ්කටයක් නම් වෙලා තියෙන්නේ ඒ දුෂ්කටේ දේශනා කරලා පිරිසිදු වෙන්න කියන්න ඕනේ. තුලසියක් නම් වෙලා තියෙන්නේ ඒ තුලසිය දේශනා කරගෙන පිරිසිදු වෙන්න ඕනේ. එහෙම නැත්තම් අර විදිහට සංඝාදිසේ සාපත්‍ය වෙලා තියෙනවා නම් පිරිවිස් මානත් අබ්බහන දීලා පිරිසිදු කරවන්න ඕනේ. ඉතින් හරියට දන්නේ නැතුව ඒකට පිළියම් කරන්න ගියොත් නිකන් අවුලක් තමයි අවසානයේ ඉතිරි වෙන්නේ. නිසා මේ කරුණ හොඳට සලකලා බලලා තමයි විනිශ්චය දෙන්න ඕනේ. එතකොට කියනවා තත්තර අයන් සල්ලක්කන විදි. ඔන්න මේ තමයි නියම විදිහට මේ ආපත්‍ය විනිශ්චය කරන ක්‍රමය. ඒ සලකලා බලන විදිහ. කුක්කුච්චේන ආගතෝ භික්ඛු ඒ කුකුසකින් පැමිණි භික්ෂුවව කියලා ගන්න ඕනේ මෙතන. යාවතතියං පුච්චිතබ්බෝ තුන්වරක් ඒ කුකුසකින් ආපු භික්ෂුවව පිළිවිසින්ද කියලා කියනවා. මට මතක හැටියට පිළිවිසීම අර්ථයේ ද්විතියාවක් වෙනවනේ. දැන් අපි කියමු නාරදම් භික්කුම් විනයම් පුච්චෙය. එතකොට නාරදම්හා කියලා නෙවෙයි ඉන්නේ අපි විනය පිළිවිසිනකොට නේද උපෝසතීදී හැම. නාරදම් භික්කුම් විනයම් පුච්චෙය. නාරදගෙන් විනය පිළිවිසිනවා. එතකොට අපි දාන්නේ එක ද්විතිය විභක්තිය. ඒ වගේ අර්ථයක් මෙතන පිළිවිසීම අර්ථයේ. ඉතින් මේ භික්ෂුවව තුන්වරක් දක්වා එයා පිළිවිසින්ද කියලා කියනවා. එයාව විමසන්ද කියලා කියනවා. කතරේන ප්‍රයෝගේන කතරේන රාගේන ආපන්නෝ අසි. කුමන ප්‍රයෝගයකින් කුමන රාගයකින් මේ ඇවතට පැමිණියේ වෙයිද කියලා අහන්න කියනවා. ඔය අහන්නේ මොකක්ද? අර චේතේති කියන පදය දැනගන්න. මොන චේතනාවෙන්ද මේ උපක්‍රමය කරේ? මේ ආපත්‍ය සිද්ධ වෙනකොට ඒ භික්ෂුව තුළ මොන චේතනාවක්ද තිබ්බේ? මෝචනාස්වාද චේතනාවක් නම් තිබ්බේ ඒ භික්ෂුවට ආපත්‍ය වෙනවා. එහෙම නැත්නම් වෙන රාග සංපයුක්ත චේතනා කීපයක් තියෙනවා. ඒ චේතනාවල් තියෙනවා 11ක්. ඒකාදස රාග. අන්න ඒ 11 තමයි පහලින් මේ විස්තර කරන්නේ. එතකොට සචේ පඨම ඉදින් පළමුව අඤ්ඤං වත්වා පච්චා අඤ්ඤං වදති. ඒ කියන්නේ ඉස්සල්ලා දැන් මේ ආපත්‍ය කරගත්ත භික්ෂුව ඇවිල්ලා ඒ පිළිවිසෙන කෙනාට ඉස්සල්ලා එකක් කියනවා. ටික වෙලාවක් දීපුවම තව එකක් කියනවා. ඒකයි කිව්වේ න ඒක මග්ගේන කතේති. හරියටම ඒ ආපත්‍ය වෙච්ච විදිය කියන්නේ නැහැ. එක්කෝ සමහර කිට ලැජ්ජාව වෙන්න පුළුවන්. එක්කෝ සමහර කිට මාන්නේ හොනේ දැන් මට එවතක් වුණා කියලා කෙලින් කියන්න බැරිකමට මේක දැන් මේ වහින් හොරෝ කියනවා කියලා කියන්නේ. එක එක කතා කියන ඉස්සෙල්ලා එක විදිහක් කියනවා මෙහෙම මෙහෙම වුණා කියලා කියනවා. ඊට පස්සේ නෑ එහෙමත් නෙවෙයි මෙහෙම මෙහෙමත් වුණා. ඒ විදිහට දැන් එක එක විදිය කියනවා. ඒකයි කිව්වේ. ඊළඟට සෝ වත්තබ්බෝ. අන්න එතකොට එහෙම එක මාර්ගයකින් හරියට මේ විස්තරේ කියන්නේ නැති කෙනාට මෙහෙම කියන්න කියනවා. ත්වං න ඒක මග්ගේන කතේසි. නුඹ වහන්සේ එක විදිහකට මේ වෙච්ච සිද්ධිය කියන්නේ නැහැ. පරිහරසි. පරිහරසි කියන එකේ ශබ්දකෝෂ වල තව අර්ථයක් තියෙනවා. පරිහරසි කියලා කියනකොට රකින්නවා කියලා කියනවා. රකින්නේ. ඒ කියන්නේ මේ තමාව රකින්නවා කියන අර්ථයක් මෙතන ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. අර වෙච්ච දේ හරියට කියන්නේ නැහැ. වට කතා කියන එක එක දේවල් කියනවා. එක මාර්ගයකින් මෙයා මේ කියන කතාව කියන්නේ නැහැ. නසක්කාතාව විනේකම්මං කාතු. ඒ නිසා මේ එක විදිහකට හරියට විස්තරේ කියන්නේ නැති නිසා විනය කර්ම දැම්ම කරන්න බෑ. ඇයි? වෙච්ච දේ හරියට කියන්නේ නැහැනේ. වෙච්ච දේ හරියට කිව්වොත් තමයි විනය කර්මය හරියට පිරිවෙස්මානත් හරියට දෙන්න පුළුවන් වෙන්නේ. ගච්ච සොත්තිං ගවිස්.
නසක්කාතාව නේ.
ඔව්, තව නුඹට. තව කියලා කියන්නේ නුඹට. නුඹට විනය කර්මයක් කරන්න බෑ. ගච්ච වඩින්න ගිහිල්ලා යහපතක් හොයාගන්න කියලා ඒ වෙලාවට කියන්නේ. ඉතින් අපෙන් ආපත්‍යක් විමසන්න ආපු කෙනෙක්ගෙන් උනත් ඔකේන පරාජික පාලින මොකක්ද සම්මන්නේ පුළුවන්. එහෙම නැත්නම් භාවනාව වැඩෙනවා කියලා කියන්නේ ඇවත් වෙලා නැහැ. හැබැයි ඉතින් එහෙම කෙනෙකුට ඒක ඒකමක් ගේන කියන්නත් පුළුවන් නේද? එච්චර දුරට ගිහිල්ලා නැත්නම් ඉතින් එහෙමත් ලැජ්ජාවක් ආදී තියෙනවනම් භාවනා කරලා බලන්න. භාවනාව වැඩෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔව්, ඒකාශිතුන් වහන්සේ නීවරණයක් විදිහට එනවා. ඒක ධර්මතාවයක් මේ ලෝකේ. එහෙම අපිරිසිදු ඉන්නවා කියලා කියන්නේ භාවනාව වැඩෙන්නේ. දුකුලාවත් අන්තරාය කරයි කියනවනේ. සර්ගමෝක්ෂ අන්තරාය කරයි. සුදුසුම දේකින් විනය දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා වෙච්ච දෙයක් නම් ඉතින් ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. දැන් වැඩේ කෙරිලා නම් මේ ඒක මේ කෙලින්ම කියන එක. ඉතින් ස්වාමීන් වහන්සේ මම මෙහෙම දෙයක් වුණා, මම මෙහෙම දෙයකුයි කරේ. සමහර කිරි අවතක් නොවෙන්නත් පුළුවන්. ඒක විනයදරයා හොයලා බලන්න ඕනේ හාත්පස. ඒ වෙලාවේ මොකද්ද සිද්ධ වුනේ කියලා. සිද්ධ වෙලා තියෙනවා නම් ඉතින් වහාම පිළියම් කරන්න වෙනවා. පිරිස්මානන් ඉල අභාන කරලා නැගී හිටවන්න වෙනවා. හොඳම දේ තියාපත්ති නොකරගෙන ඉන්න එක. යම් අවස්ථාවකදී සැකයක් ආදී වුණොත් පිළියම් තියනවා. අතේ පිච්ච මට්ටමේ තියෙන ආපත්‍ති විනේ නැහැ. මොකද සමුච්ඡයක් කන්දකේ කියනවා පැහැදිලිවම සමුච්ඡයක් කන්දකේ තියෙනවා කියලා කියන්නේ හරියට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ, උපාලි මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා වගේ. අතේ පිච්ච මට්ටමේ කිසිම කෙනෙකුට වෙන්න බෑ. ඒවට පිළියම් තියෙනවා. දැන් සමහර කෙනෙකුගේ අවුරුදු 20ක් 30ක් සමහර කෙනෙකුට පිරිවෙස් මානක් පුරන් දුනා කියලා කියමු. ඒ කෙනාටත් පිරිවෙස් මානක් දෙන්න පුළුවන්. පුරණ ගමන් කියනවා අපි ආචාර්යයන් වහන්සේලාගෙන් අපි ඉගෙන ගත්තේ එයාට නිවන් දකින්න ඒක බාධාවක් නැහැ. මොකද තමන්ගේ ආපත්‍ය ඔක්කොම දැන් හෙලි කරලා ඉවරයි. මේ ස්වාමීන් වහන්සේ දැන් මේ පිරිසිදු වෙන ගමන් ඉන්නේ, භාවනාව වැඩෙනවා. මාර්ගඵල ලබන්නත් පුළුවන්. හැබැයි සමහර ආචාර්යයන් වහන්සේලාගේ මතයක් තියෙනවා සංඝාදිශේෂ වෙච්ච කෙනෙක් භාවනා කරගෙන යනකොට උපරිම යන්නේ අනාගාමී ඵලයේ දක්වා පමණයි, රහත් වෙන්නේ නැහැ කියලා අහලා තියෙනවා. ඒකට හේතුවක් හෝ ටීකාවක් හෝ සඳහනක් කියවෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ මතයක් විදිහට ඒක කියන්නේ ඇතැම් පැත්තකින් එහෙම වෙන්නත් පුළුවන්. මොකද රහතන් වහන්සේ නමක් වුණත් සංඝාදිශේෂයක් වෙලා දැන් සුක්ඛවිසට්ටියක් වගේ කියලා හිතන්නකෝ. එහෙම සංඝාදිශේෂයකට බොහෝ කාලයක් වත්මානක් පුරනවා කියලා කියන්නේ සමහර අය මේ රහතන් වහන්සේත් මෙහෙම පුරනවානේ කියලා අර රහතන් වහන්සේ කෙරෙහි අපහැදිලා ආදී සිද්ධ වෙලා අකුසල් ආදී කරගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ සමාගයේ අනාගාමී මට්ටමට හිත නැවතිලා ඊළඟට බ්‍රහ්ම ලෝකිකවත් ඉපදිලා රහත් වෙලා පින්නවන් පාණ්ඩ පුළුවන්. හැබැයි රහත් වුණත් අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ පිරිවෙස් මානක ඒ පුරන්න පුළුවන් කාලේ සම්පූර්ණයෙන් පුරනවා කියලා. ඒ නිසා ආපත්‍ය ආරෝචනය කරලා තියෙනවා නම් පිරිවිසක් ආදී තියෙනවා නම් ඒ පිරිවිස පුරනවා නම් මානත පුරණ ගමන් නම් ඉන්නේ, අබ්බහණයක් කරගන්න ලෑස්ති වෙලා නම් ඉන්නේ, ඒ භික්ෂුවට කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා කටයුතු ආදී සුවසේ කරගන්න පුළුවන්. මොකද හංගගෙන ඉන්නේ නැහැනේ. ඒ නිසා එතකොට ආපත්‍ය විනිශ්චයකදී අපි මේ පැහැදිලිව විස්තරේ කියන්න ඕනේ. එතකොට තමයි විනය දන්න ඒ ගුරුවරයෙකුට ඒ පැහැදිලිව විනිශ්චය දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්තම් භාවනා කරනකොට භාවනාව වැඩෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට සංග්‍රහයේ සාපත්‍යක් ආදී සිද්ධ වෙලා නැහැ. හොඳයි. ඊළඟට සචේපන තික්කත්තුම්පි ඒක මග්ගේනේව කතේති. දැන් තුන්වරක් අහලත් වෙච්ච දේ හරියටම කියනවා නම් යථා භූතං අත්තානං ආවිකරෝති. යථා භූතං කියලා කියන්නේ ඇත්ත ඇති සැටි. ඕන ලියා ගන්න පුද්ගලික පොත් තියෙනවා නම් යථා භූතං කියලා කියන්නේ ඇත්ත ඇති සැටි. අත්තානං ආවිකරෝති තමන්ව හෙලි කරනවනේ. වෙච්ච දේ හරියට හෙලි කරනවා නම් අත ඉක්බිති අත්ථ ආපත්තානාපත්ති ගරුක ලහුක ආපත්ති විනිශ්චයත්තං ඒකාදසන්න රාගාණං වශයෙන් ඒකාදස ප්‍රයෝගෝ සමවේකී තබ්බෝ. ඊට පස්සේ මේ ගරුක ලහුක ආපත්ති විනිශ්චය කරගන්න මේ 11 සැදෑරුම් රාගය පිළිබඳ සලකලා බලන්න ඕනේ කියලා කියනවා. මොකද සමහර වෙලාවට ගරු ඇවතක් නෙමෙයි ලෞක ආපත්‍යකින් නැවතිලා තියෙන්න පුළුවන්. දුකුලාවකින් තුලසියකින් නැවතිලා තියෙන්න පුළුවන්. ඒත් එහෙම ආපත්‍යක් නෙවෙයි, ඒක දේශනා කරලා පිරිසිදු වෙන්න පුළුවන්. ගරුක ආපත්‍යක් සිද්ධ වෙලා නම් පිරිවිස්මානං පුරන්න ඕනේ. తත්‍රි මේ ඒකාදස රාග. මෙන්න මේවා තමයි මේ 11 රදෑරුම් රාගය. මෝචන ආස්වාදෝ මුච්චන ආස්වාදෝ මේ වගේ තේරුම පහලින් කියනවා. මුත්තාස්වාදු මේතුනස් සාදු පස්සස් සාදු කණ්ඩුවනස් සාදු දස්සනස් සාදු නිසජ්ජස් සාදු වාචස් සාදු ගේහසිත පේමං වනබංගියන්ති. තත්ත දැන් මේ කිව්ව 11 වැඩෑරුම් රාග අතුරින් මෝචේතුම් අස්සාදෝ මෝචන අස්සාදෝ. ශුක්‍ර අසුචි මුදණ්ඩ තියෙන ඒ කැමැත්ත තමයි මෝචන ආස්වාදය කියලා කියන්නේ. මුච්චනේ අස්සාදෝ මුච්චන අස්සාදෝ. ඒ කියන්නේ මිදෙනකොට තියෙන ආස්වාදය තමයි මුච්චන ආස්වාදය කියලා කියන්නේ. මේක පටල ගන්න හොඳ නෑ. මේකේ අර්ථය පැහැදිලිවම තියෙනවා. මේ කියන්නේ ස්වභාවයෙන් මිදෙනකොට. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ මට මේ මුදන ආස්වාදය නෙමෙයි තියෙන්නේ, මුදනකොට තියෙන ආස්වාදයෙන් මං අසුචි මුදනවා කියලා. එහෙම එකක් නෙමෙයි. ඒක අටකතාවේ එහා පැත්තේ පැහැදිලි කරනවා. මොකක්ද මේ මුච්චනේ ආස්වාදු මුච්චන ආස්වාදය සහ මුත් ආස්වාදය. ඒතර මුත්තේ ආස්වාදෝ මුත් ආස්වාදෝ. මිදුනට පස්සේ යම් කෙනෙක් ආස්වාද කරන ගතියක් තියෙනවා නම් ඒක තමයි මේ මුත් ආස්වාදෝ කියලා කියන්නේ. ඒ රාගය. ඊළඟට මේ තුනේ ආස්වාදෝ මේ තුන ආස්වාදෝ. මෙවුන්දම් සෙවීමේ රාගයකුත් තියෙනවා. ඒක තමයි මේ තුන ආස්වාදෝ කියලා කියන්නේ. පස්සේ ආස්වාදෝ ස්පර්ශ කිරීමේ ආස්වාදය. ඒක තමයි පස්ස ආස්වාදෝ කියලා කියන්නේ. කණ්ඩුවනේ ආස්වාදෝ. දැන් ඔය ගඩු දද කුෂ්ඨ තියෙනකොට ඒවා කසනකොට එහෙමත් තියෙනවනේ ආස්වාදයක්. අන්නේ ආස්වාදය තමයි කණ්ඩුවන ආස්වාදෝ කියලා කියන්නේ. ඊළඟට දස්සනේ ආස්වාදෝ. දැකීමේ කැමැත්ත, දැකීමේ රාගය. ඒක තමයි දස්සන ආස්වාදෝ කියලා කියන්නේ. නිසජ්ජාය අස්සාදෝ, නිසජ්ජ අස්සාදෝ. ඒ කියන්නේ මාගමක් ආදී එක එකට හිඳ ගැනීමේ තියෙන රාගය. ඒක තමයි නිසජ්ජ අස්සාදෝ. ඊළඟට වාචාය අස්සාදෝ. මාගමුන් එක්ක කතා කිරීමට තියෙන කැමැත්ත. ඒ රාගය වාචස්සාදෝ කියලා කියනවා. ගේහසිතං පේමං, ගේහසිත පේමං. ගේහසිතං කියලා කියන්නේ ලියාගන්න ඕන පංච කාම ගුණයන්හි ඇලීම. පංච කාම ගුණයන්හි ඇලීම තමයි මේ ගේහසිත බේමය කියලා කියුවේ. ඊළඟට වනභංගියන්ති යංකින්චි පුප්පපලාදී වනතෝ භංජිත්වා ආහට. ඒ කියන්නේ වනභංගිය කියලා කිව්වේ මල්, ගෙඩි, කොළ ආදී කැලෑවල් වලින් ගෙනල්ලා ඒවත් එක්ක ඇති වෙන රාගය තමයි මේ වනභංගියන් කියලා කියන්නේ. ඒක ඉස්සරහට විස්තර කරනකොට පැහැදිලියි මොකද්ද මේ වනභංගියන් කියලා කියන්නේ. දැන් අද කාලෙත් ඔය පිරිමි ළමයි, ගැහැණු ළමයින්ට සමහර විට මල් දෙනවනේ. අන්න ඒ වගේ ඇති වෙන රාගය තමයි මේ වනභංගිය කියලා කියන්නේ. රෝස මල් දෙනවා, ඒ වගේ තියෙනවනේ එක එක රාග. අන්න ඒ රාගය තමයි මේ වනභංගිය කියලා කියන්නේ. ඕ ඒ වනභංගිය තමයි. ඔය වනභංගියට තමයි ලියුම් ලියුම් වලින් ඒ ඇති වෙන රාගය ඔක්කොම වනභංගිය අයිති වෙනවා. එතකොට එත්තච නවහි පදෙහි සම්පයුත්ත ආස්වාද සීසේන රාගෝ වුත්තෝ. එතකොට දැන් මෙතන පද 11ක් කියවනේ. මේ කිව්ව පද 11න් පද 9ක් එක්ක. ඒ කියන්නේ ගේහසිත ප්‍රේමය කියන පදයයි වනභංගියයි කියන පදය හැර අනිත් පද 9න්ගෙන් සම්පයුත්ත ආස්වාද සීසේන රාගෝ වුත්තෝ. ඒ සම්ප්‍රයුක්ති වෙච්ච ආස්වාද රාගයකින් තමයි ඒ රාග ටික කිව්වේ. දැන් ඒ හැම එකටම බලන්නකෝ අවසානයේ දෙනවා. දැන් මුච්චන අස්වාදෝ, මුත්ත අස්වාදෝ, මේ තුන අස්වාදෝ, පස්ස අස්වාදෝ. ඒ විදිහටම පද 9ක් මේ ආස්වාද ශීර්ෂයෙන් තමයි ඒ රාගය කිව්වේ. ඒතර ඉතුරු දෙකේ යෙදෙන විදිය ඊළඟට කියනවා. ඒකේන පදේන ස්වરૂපේනේ. ඔන්න බලන්න දැන් මේ ඒකේන පදේන ස්වરૂපේනේම කියලා කියනකොට මොකද්ද මේ ඒකේන පදේන කියන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. හිතන විදිහට මට කියන්න බලන්න. මේ ඒකේන පදේන කියලා කිව්වේ කොයි පදේ ගැනද? සන්නස ගේහසිත ප්‍රේමී. ඒක ඇවිල්ල ස්වභාවයෙන්ම තියෙන රාගයක්. ඒකයි ඒ කිව්වේ. ඒකේන පදේන. ඒක ටීකාවෙත්
පැහැදිලි කරනවා. ඔය ටීකා කියලා කියන්නේ මේ මේ වගේ අපැහැදිලි තැන් විස්තර කරන ග්‍රන්ථ. එතකොට මේ වගේ මේ බුද්ධ දේශනාව දැන් අපැහැදිලි වෙනවා, ටීකාව ලෝනාට වැඩි. එහෙම කෙනෙක් කියනවා නම් මම නම් කියන්නේ ඒ කියන කෙනා ටීකාවල් කියවලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. දැන් මේ වගේ අපැහැදිලි තැන් බොහෝම පැහැදිලිව ටීකාචාර්යයන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් කියවපුවාම තමයි තේරෙන්නේ ටීකාවත් බලනකොට තවත් අපිට කොච්චර පැහැදිලිව අටුවාව තේරුම් ගන්න පුළුවන් වෙනවද කියලා. ඒක ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන කාලෙක තමන්ට තේරෙයි ටීකාවල් වල කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකකට විරුද්ධව යමක් කියන්නේ නැහැ. භික්ෂුවක් එහෙම කරයිද නේද? උන්වහන්සේලාගේ නුවණ පෙන්වන්න කරපු දෙයක් නෙමෙයි. ධර්මයෙන් තව තවත් තේරුම් ගන්න ඕන නිසා ලියපු ග්‍රන්ථ තමයි ඒ ටීකාවල් කියලා කියන්නේ. එතකොට ඒකේන පදේන කියන පදයෙන් කියන්නේ ගේහසිත ප්‍රේමය. ස්වરૂපේමේව ඒක ස්වභාවයෙන්ම තියෙන රාගය. ඊළඟට ඒකේන පදේන වත්ුණා වුත්තු වස්තුවක් එක්ක දැන් වනබංගිය කියලා කියන එකෙන් කිව්වනේ මල්, ගෙඩි ඔය වගේ දේවල් කියලා. අන්න ඒ වස්තුවක් එක්ක තමයි මේ 11 වෙනි පදය කිව්වේ කියලා කියනවා. වනබංගෝහි රාගස්ස වත්තු. දැන් වනබංගිය කියලා කියනකොට ඒක රාගයේද වස්තුවක් මිසක් ඒක රාගයක් නෙවෙයිනේ. ඒක රාගයක් නෙවෙයි. මල කියන එක රාගයක්ද? නැහැ. ඒක රාගයට වස්තුවක්. රාගය ඇතිවෙන්න වස්තුවක්. ඒකයි ඒ කිව්වේ. න රාගෝ යේව කියලා කිව්වේ ඒකයි. ඒතර අනිත් ඒවා නම් දැන් මේ තුන ආස්වාදේ. මේ තුන ආස්වාදේ කියන එක කෙලින්ම රාගයක්. මෙවුන් දන්සෙවීමේ රාගය එතන කියන්නේ. මුච්චන ආස්වාදෝ මේ මිදීමේ කැමැත්ත. එතන රාගය. මේ වනබංගිය කියන එකෙන් නම් කිව්වේ වස්තුව. ඒතේ සම්පන්න රාගානං වශයෙන් ඒව ප්‍රයෝගා සමවේකිතබ්බ. මෙන්න මේ කිව්ව රාගයන්ගෙන් වශයෙන් මොකක්ද යෙදුන ප්‍රයෝගය කියලා සලකලා බලන්න කියනවා. ඒ කියන්නේ අර කිව්ව රාග 11න් ආපත්‍ති වෙන්න නම් තියෙන්න ඕනේ රාගය මොකක්ද? මොකක්ද තියෙන්න ඕනේ රාගය? මෝචන ආස්වාද. මෝචන ආස්වාදයේ තිබ්බොත් විතරයි ආපත්‍ය වෙන්නේ. හරි. දැන් එතකොට ආයෙත් නැමත මේ පද ටික දීර්ඝව විස්තර කරනවා. අපි ඒකත් කියවමු. මේ කියපු කොටසින් ප්‍රශ්න තියෙනවද? නොතේරිච්ච තැන්? පිටිපස්සේ ආසන්න මහත්මිය. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
හරි, වෙනස්වාදයේ
කියන සන්නස්. ඉස්සෙල්ලා රාගය ඇති වෙන්නේ වෙන විදිහකින්. දැන් අපි හිතමු මේ තුන ආස්වාදයෙන් කියලා. මෙවුන් දම් සේවනය කරවීමේ කැමැත්තෙන් තමයි ඉස්සෙල්ලා රාගය ඇති වෙන්නේ. හැබැයි ඒ රාගයම පෙරලිනවා අර මෝචන ආස්වාදයට. එහෙම පෙරලිච්ච ගමන් එහෙම මෝචන ආස්වාදයට හිත ඇවිල්ලා උපක්‍රමයක් කරලා සුඛ මිදුණු සංගතයි. මේකයි කියන්නේ. එහෙමත් කියනවා සන්නස්. ඒකත් විස්තර කරනවා. ගේහසිත පේමන්ති එත්ත ගේහ සද්දේන ගේහේ තිත මාතු භගිනී ආදයෝ අජ්ජත්තික ඥාතකා දහිතා. කියන්නේ අම්මලා නංගිලා ඒ වගේ අයගේ රාගියත් මේ ගේහසිත ප්‍රේමය කියලා ගන්නවා. තේසු මාතු පේමාදී වශයෙන් උප්පන්නු සිනේහෝ ගේහසිත පේමං. එහෙම උපන් රාගියත් ඒ සිනේහසත් ගේහසිත ප්‍රේමය කියලා කියනවා. අඤ්ඤත්ත පන අන්තයන් හිවනාහි ගේහසිත පේමන්ති පංච කාමගුණික රාග. ඉතින් මේ දෙකම ගන්න පුළුවන්. විශේෂයෙන් පංච කාමගුණික රාගය. දැන් අර වගේ මම කෙරේ හෝ සහෝදරියක් කෙරේ හෝ රාගය ඇති වෙලා ඊට පස්සේ මෝචනාස්වාදයට පෙරළුණොත් එහෙමත් ආපත්‍ති වෙනවා. ඒ කාරණා දෙකම කියනවා සම්න්නස. ඔව් ඔව්. රාගය ඇතිවෙන්න බලපාන විදි මුල් ආරම්භයේ සමහර කිට ඒ වගේ චේතනාවකින් වෙන්න පුළුවන්. හැබැයි සංඝාදිසේ තාපත්‍ය වෙන්නේ මෝචන ආස්වාද චේතනාව සම්ප්‍රයුක්ත ගුණ.
මෙන්න
මට ඇහුන්නේ. නෑ නෑ නෑ, ස්ත්‍රියක් කියන්නේ මම අර විශේෂයෙන් සලකලා කිව්වේ. සාමාන්‍යයෙන් මේ විශේෂයෙන් අපි කතා කරන්නේ එහෙමත් වෙන්නේ නැත්ත වෙන ඕන එකක් පුළුවන්. හරි, තව ප්‍රශ්න තියෙනවද? ඉතිටි කියන්නේ
මෝචනස්කාදේ මෝචනස්කාද චේතනාය චේතෙන්තෝ චේව අස්කාදෙන්තෝ ච උපක්‍රමති මුඤ්ඤති සංගාදි මුඤ්ඤති සංගාදි තේසෝ. මෝචනස්කාදෙහි මෝචනස්කාද චේතනාය මෝචනස්කාද චේතනාවෙන් චේතෙන්තෝ සිතමින් අස්කාදෙන්තෝ ච ආස්කාද කරනුයේද උපක්‍රමති උපක්‍රම කරයිද මුඤ්ඤති නිදෙයිද සංගාධිසේසෝ. සතිය පන සයන කාලයේ ආග පරිවෙක්කිතෝ හුතුවා ඕරුණාවා මුටිනාවා අංගජාතන් ගාල්නම් පීලෙත්වා මෝචනත්තාය සහස්ථාහෝව සුබති. සුපන්තත් චත්ත අසුති මුච්චති සංගාධි සේසෝ. සතිය පන ඉදින් වනාහි සයන කාලයේ සය නිදාගන්න කාලෙහි රාග පරිවෙක්කිතෝ හුතුවා රාගේ රාගයෙන් නැති සිටිය වී උරුණාවා
කලවවලින්
කලවවලින් හෝ මුට්ටිනාවා අතින් හෝ අංගජාතන් ගාල්ලම් පීලෙත්වා අංගජාතය දැඩිකොට පෙලා මෝචනත්වාය සුඛ විඳීම පිණිස සහුත්සාහෝ සුපති. උත්සාහ ඇත්තේ වීම සුපති නිදයිද සුපන් තත්ත චත්ත අපුචි මුච්චති ඉදන්නා වූ ඔහුට අපුචි මිදෙයිද සංවාදිශේසෝ සංවාදිශේසාපත්තිය සංවාදිශේසාපත්ති වේ. සජේ රාග පරියුක්තහනං සුභමන්තිකාරේන උපසමිත්වා සුදචිත්තෝ සුපති සුපන්තස්ස මුත්තේපි අනාපත්ති. ඉදින් සජේ ඉදින් රාග පරියුක්තහනං රාගේ නැගී සිටියේ අසුභමන්තිකාරේන උපසමිත්වා අසුභමන්තිකාරේන රාගේ සංසිදවා සුදචිත්තෝ සුපති පිසිදු සිත් ඇතිව නිදයිද
ඒ චේද මම විස්තර කරලා ඉන්නම්. ඒතර දැන් ඒකාදස රාගයක් කියවනේ, රාග 11ක්. ඒකින් පළවෙනි එක තමයි මෝචන ආස්වාදය. ඒතර මෝචන ආස්වාද චේතනාය මෝචන ආස්වාද චේතනාවේ මිදීමේ කැමැත්තෙන් චේතෙන්තෝ සිතනුයේ අස්සාදෙන්තෝච උපක්කමති. ඒ මෝචන ආස්වාද චේතනාවෙන් ආස්වාද කරලා උපක්‍රමයක් කරලා මුච්චති අසුචි මිදුනොත් ශුක්‍ර මිදුනොත් සංඝාතිතේස ආපත්‍ති වෙනවා. තතේව චේතෙන් තෝච අස්වාදෙන් තෝච උපක්‍රමති න මුච්චති. එහෙම හිතලා එහෙමම ආස්වාද කරලා හැබැයි මිදෙන්නේ නැහැ, උපක්‍රම කරලා තියෙනවා. එතකොට ආපත්‍ති මොකද්ද? තුල්ලච්ඡේ. ඒ මොකද? මිදුනේ නැති හින්දා. සචේපන සයන කාලේ රාග පරිවෘත්තිතෝ හුත්වා ඌරුණාවා මුට්ටිනාවා අංගජාතං ගාල්ලම් පීලෙත්වා. ඒ කියන්නේ භික්ෂුවක් නිදා ගන්නකොට රාගයෙන් නැඩිලා කලවවලින් හරි අතින් හරි ඒ අංගජාතේ පුරුෂ නිමිත්ත දැඩිකොට පෙළලා, ඒ කියන්නේ තද කරගෙන මෝචනත්තාය මිදීම පිණිස සෞස්සාහව උත්සාහ ඇතිව, මේ කියන්නේ මිදීමේ කැමැත්තෙන්ම අර විදිහට කලවවලින් හරි අත් දෙකින් හරි ඒ විතරක් නෙවෙයි ඈ, ඕනම දෙයක්. දැන් නිදාගන්න ඇඳ කියලා කියමු, ඒ ඇඳට හරි තද කරනවා, පීඩනයක් කරනවා. එහෙම හරි සෞස්සාහව උත්සාහ ඇතිව නිදනවා. නිදලා ඒ උත්සාහ නිසාම අසුචි මිදුනොත් මොකද වෙන්නේ? සංඝාතේ සාපත්‍ය වෙනවා. සචේ රාග පරිවුට්ටානම් අසුභ මනස්කාරයෙන් රූප සමිත්තා. දැන් නිදා ගන්නකොට ටිකක් රාගය වැඩි, රාගී හිතුවිලි වැඩි. එහෙම කෙනා මොකද කරන්නේ? අසුභ මනස්කාරයෙන් ඒ රාගය සංසිඳවාගෙන සුද්ධ චිත්තෝ සුපති. අර කලින් කිව්ව විදිහට නැතුව පිරිසිදු හිතින් නිදා ගන්නවා. ඒ එහෙම නිදාගත් භික්ෂුවට නැවත සිහිනෙන් හරි ආස්වාද චේතනාවක් ඇවිල්ලා අසුචි මිදුනොත් ශුක්‍ර මිදුනොත් ආ අනාපත්ති කියලා කියනවා. ආපත්ති වෙන්නේ නැහැ. මොකද එයා සුද්ධ හිතින් තමයි මුලින් නිදාගත්තේ. උපක්‍රමයක් කළේ නැති නිසා. නෑ. රාග හිතින්ම නිදා ගන්න ඉතින් අර විදියට අංගජාතයේ මේ තද කිරීමක් හෝ මොකක් හරි උපක්‍රමයක් කරන්නේ නැහැ මේ දේවා කියලා හිතලා. සාමාන්‍ය විදිහට නිදා ගන්නවා. එයාට උපක්‍රම කරන අදහසක් නැහැ. එහෙම වුණොත් නැවත නින්දෙදී අසුචි මිදුණා සංගාත්‍ය සාපත් වෙන්නේ නැහැ. ඊයේ පෙරේද හම්බුණා නේද අර විපස්සනා සහ මෛත්‍රී භාවනාව නින්දට පෙර කියලා පොත. ඒ වගේ මොකක් හරි තමන් ප්‍රයෝගයක් පාවිච්චි කරන්න ඕනේ. රාග හිතුවිලි වැඩි නම් කියමු සම්පස්. කියමු මේ ටික අමාරු නේ. මුච්චන මුච්චන සාදී අත්නු ධම්මතාය.
මුච්චන සාදී අත්නු ධම්මතාය මුච්චන මුච්චමන සාදීති මේ උපක්‍රමක මුච්චති අනාපති මුච්චන සාදී අත්නු ධම්මතාය සමාදී ගණිතාදී.
ඔව් සබහා ධාමි වෙන මොකක්වත් නෙවෙයි මේ කියන්නේ අත්නු ධම්මතාය කියලා කියන්නේ සබහා ධාමින් කියලා කියන්නේ. ස්වභාව ධර්මයෙන් ස්වභාවිකව
මුච්චමානෝ මුදින් ආස්වාදෙන්තෝ උපක්‍රමති ආස්වාද කරමින් උපක්‍රම කරයි ද තේන උපක්‍රමයෙන් ඒ උපක්‍රමෙන් මුත්තේන අසුති මුදෙයිද සංඝාසේසෝ සංඝාසේසයන් වාපත්‍ය කරමින්
මුත්තේ කියලා කියන උට සාහනස මෙතන භාවාර්ථේ සත්තමී පදය මිදුන කල්හි
මුත්තේ මිදුන කල්හි සංඝාසේසෝ සංඝාසේසයන් වාපත්‍ය කරමින් අත්තනෝ ධම්මතාය අත්තෝ ධම්මතාය මුච්චමානි මා කාසාවං වා සේනාසනං වා දුස්සීති අංගජාතං ගහිත්වා ජග්ගනත්තාය සුදබච්ඡානං ගච්ඡති වච්ඡතීති මහා මහා පච්චරියං සුත්තං. අත්තෝ ධම්මතාය තමාගේ ධර්මතාවයෙන් සුභාග්‍ය ධර්මතාවයෙන් මුච්චමානි මුදුන කල්හි මා කාසාවං වා කසාවතෝ සේනාසනං සේනාසනේකෝ දුස්සදීති අපිරිසිදු වන්නේ යැයි අංගජාතං ගහිත්වා අංගජාති අතින් ජග්ගනත්තාය සෝදුම් පිණිස උදකට්ඨානං ගච්ඡති දිය ඇති තැනකට යයිද යයි වට්ටදීති වටී යැයි මහාපක්ෂයා උත්තම් මහාපක්ෂයී යති.
හරි, ඒ කොටසත් මම පැහැදිලි කරලා දෙන්නම්. මුච්චනස්සාදී අත්තනෝ ධම්මතාය මුච්චමානං අස්සාදේති. ඔය කියන්නේ ප්‍රබහාදාමින් සුඛ මිදෙනකොට. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ මට තියෙන්නේ මෝචනාස්වාද චේතනාව නෙවෙයි මුච්චනාස්වාද චේතනාව කියලා. මං මේ මිදෙන්න කලින් මිදීමේ කැමැත්තෙන් උපක්‍රම කරා නෙවෙයි මිදෙනකොට ඇති වෙන උපක්‍රමයෙන් මං ඒ ආස්වාද චේතනාවෙන් උපක්‍රම කරා කියලා. එහෙම කෙනෙක් කරොත් එහෙම මොකද වෙන්නේ? ඒ තාපත්‍ය වෙනවා. ඇයි ඒ? මිදීමේ කැමැත්තක් නැතුව මිදෙන කොට කැමැත්තක් ඇති කරගන්න බැහැනේ. මේ කියන්නේ කලින් Tamanට එහෙම අදහසක් නැහැ. සබහාගාමින් දැන් මේ මිදෙනවා. මිදෙන ගමන් ඒක ආස්වාද කරනවා. ඒකයි මේ කියන්නේ. දැන් හීනෙකදී වෙන්නේ කියන්නු. උපක්‍රමයක් මුකුත් කරන්නේ නැහැ. හීනින් දැක්ක ඒ රාගනිස්සිත දර්ශනයක් නිසා දැන් Tamanට තේරෙන මේ වෙලාවේ දැන් මේ සබහාදානින්ම සුක්‍ර මිදෙනවා කියලා. අන්න ඒ මිදීම ආස්වාදනය කරනවා. සබහාගාමි මිදෙන එකයි ආස්වාද කරන්නේ. න උපක්‍රමති. ඒ මිදෙනකේ උපක්‍රම කරන්නේත් නැහැ. හැබැයි මිදෙනවා. දැන් මේ මිදෙන ගමන්නේ. ඒ නිසා ආපත්‍ති වෙන්නේ නැහැ. අනාපත්‍තිය කියලා කියනවා. සචේපන මුච්චමානං අස්සා දෙන්තු. අන්න දැන් මේ හීනෙන් අපි හිතමු උදාහරණයක් විදියට ඒ රාගනිශ්චිත දර්ශනය නිසා දැන් මේ මිදෙනක ආස්වාද කරන ගමන් මිදෙන ගමන් උපක්‍රම කරනවා. ඒ උපක්‍රමයෙන් මිදුනොත් මොකද වෙන්නේ? සංගාත්සේ සාපත්‍ය වෙනවා. අත්තනෝ ධම්මතාය මුච්චමානේ. සබහා දහමින් මිදෙනකොට ස්වභාවිකවම මිදෙනකොට කාසාවන්වා සේනාසනන්වා මා දුස්සීති. ඒ කියන්නේ සිවුරු හරි සෙනසුන හරි අපිරිසිදු වෙන්න එපා කියලා, මේක පිරිසිදු අපිරිසිදු වෙන එක හොඳ නැහැනේ කියලා හිතලා අංගජාතයේ අරගෙන අතින් හරි ඒ පුළුවන් විදිහට අංගජාතයේ අරගෙන ජග්ගනත්තා, ඒ කියන්නේ සේදීම පිණිස පිරිසිදු කරන්ඩ උදගට්ටානම් ගච්ඡති. වතුර තියෙන තැනකට යනවා, එහෙම යන්න වටිනවා කියලා මහාපච්චරී කියනවා. මේක විනීත වස්තුවලක් මේ කාරණේ වෙන නිසා මේ කාරණේ නිවැරදි. එහෙම අංගජාතය අතින් ඒ වෙලාවේ අරගෙන වතුර තියෙන තැනකට ඒ පිරිසිදු කරන්න ආදීකට යන්න පුළුවන්. මොකද ඒක අර ශුක්‍ර මුදන අදහසකින් නෙවෙයි, පිරිසිදු කරන්න මේ වෙලාවේ අදහස තියෙන්නේ. එහෙම පුළුවන්. මේ අතරතුර ගැටලු වෙනවා නම් අහන්න පුළුවන්. අතින් අරගෙන යන ගමන් ඒ ආස්වාද චේතනාවෙන් ආශිතුන් වහන්සේ උපක්‍රමයක් වුණොත් ඒ තාපත් තානාචාවනි වෙච්ච එක එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ නැවත තානාචාවනි වුණා. ඒ මූලික න්‍යාය හිතේ තියාගන්න ඕනේ. මූලික කර්ම තුන මතකයිනේ. ඒ මූලික න්‍යාය දැන් අපිට කියලා දීලා ඉවරනේ. ඒතර මේ න්‍යායත් එක්ක තමයි අනිත් ඔක්කොම අපි හිතන්න ඕනේ. ඒත් රාගයෙන් තමයි සම්මත. රාගය උපනිෂේ වෙලාම තමයි සුක්‍රුසි. හරි. ඊළඟට කියමු.
මුක්තස්සාදී අත්නෝ ධම්මතාය මුක්තිය පාලාසුතේ අසුචින්නි පච්චා අස්සාදෙන් පස්ස විග උපක්‍රමයෙන් මුච්චති අනාපත්ති සචේ අස්සාදෙත්වා පුන මෝචනත්තාය මුත්තේ උපක්‍රමිත්වා මුච්චේති සවහන් සේසෝ. මුත්තස්සාදී අනු අත්නෝ ධම්මතාය තමාගේ ස්වභාවයෙන්ම ස්වභාවිකව මුත්තේ මිදුන කාලදී අසුචින් කාරාචුතේ අසූති තිබෙන තැනින් මිදුන කාලදී පච්චා අස්සාදින් පස්ස පසුව ආස්වාද කරන්නට විනා හැර උපක්‍රමයෙන් විනා උපක්‍රමයෙන් හැර මුච්චති මිදෙයිද අනාපත්ති ආපත්‍ය වේවි. සචේ අස්සාදිත්වා පුන මෝචනත්තාය සචේ ඉදින් අස්සාදිත්වා ආස්වාද කොට පුන මෝචනත්තාය නැවත නිදීම පිණිස මුත්තේ නිමිත්තේ උපක්‍රමිත්වා මෝචේති. නිමිත්තේ උපක්‍රම කිරීමෙන් මෝචේති නිදෙයිද සංඝාරිසේස සංඝාරිසේස නමු ආපත්‍ය කරමි.
මුත්තස්සාදී ඔය දැන් කියන්නේ අත්තනෝ ධම්මතාය මුත්තේ. දැන් සබහා දහමින් ශුක්‍ර මිදිලා මිදුනට පස්සේ තානා චුතේ අසුචිම්හි. ඒ කියන්නේ තිබූ තැනින් මිදුන ශුක්‍රවල පච්චා අස්වාදෙන් තස්ස. ඒ කියන්නේ පසුව මේ මිදුන ශුක්‍රවල දැන් ආස්වාද කරනවා. උපක්‍රමේන විනා මුච්චති. උපක්‍රමයේ නැතුව එහෙම මිදුනට පස්සේ මිදෙයිද අනාපත්‍ති ආපත්‍ති වෙන්නේ නැහැ. සචේ අස්වාදෙත්වා. දැන් මේ ශුක්‍ර එකපාරක් මිදුනයි කියලා හිතන්න. ඒ මිදිච්ච එකේ ආස්වාද කරලා තව ටිකක් මිදෙනවා නම් හොඳයි කියලා නැවත මෝචන ආස්වාද චේතනාවෙන් ආයෙ උපක්‍රම කරනවා. එහෙම උපක්‍රම කරොත් නිමිත්තේ උපක්‍රමිත්වා මෝචේති අංගජාතේ උපක්‍රම කරලා ආයෙ ආපහු මිදුනොත් එහෙම සංඝාතේ සාපත්‍ය වෙනවා. හක්කින් සම්
මේ තුන ස්ථාවේ මොහොතක් මේ තුන රාගයෙන් මාතුදාමං ගන්නාති තේන පයෝගේන අසුචි මුච්චති
අසුචි
අසුචි මුච්චති අනාපත්ති මේ තුන ධම්මස්ස පයෝගත්තා පන සාදිසේ ගහනේ දුක්කටම් සීසම් පත්තේ පාරාණිකම් සචේ මේ තුන රාගයෙන් රත්තෝ තුන අස්සා වෙත්වා මෝචනත්වාය නිමිත්තේ පස්සමිත්වා මෝචේති සංගක්ෂේසෝ මේ තුනස්සාගේ මේ තුන ආශ්‍රාද යනු මේ තුන රාගයෙන් මාතුරානෝ ගන්නාති මේ තුන රාගයෙන් මල්තුන රාගයෙන්
ඔව් මෙවුන්දන් සෙවීමේ රාගයෙන්
මෙවුන්දන් සෙවීමේ රාගයෙන් මාතුරානෝ ගන්නාති මාගමං ගනිද්ද තේන පරිවදේන ඒ ප්‍රයෝගයෙන් අසුචි මුච්චති අසුචි මුදේද අනාපත්ති ආපත්‍යක් නොවේ මේ තුන ධම්මස්ස පයෝගත්තා පන්න මේ තුන මේ තුන ධර්මයන්ගේ ප්‍රයෝගය ඇති
බැවින් ඔව් ප්‍රයෝගය ඇති බැවින් ප්‍රයෝගයක් බැවින්
ප්‍රයෝගයක් බැවින් සාධිතේ ගහනේ දුක්කටන් එබඳු ගැනීමෙහි දුක්කට ආපත්‍ය වේ සීසම්පත්තේ පරාජිකම් හෙළපැමිණි කල්හි පරාජිකාපත්‍යෙ දැමිනේ
මුදුන් පැමිණි කල්හි
මෝචනත්ථාය මිදීම පිණිස නිමිත්තේ උපක්‍රමිත්වා නිමිත්තේ උපක්‍රම කොට මෝචේති සුඛ නිදේය සංඝාසේසෝ සංඝාසේස නම් වාපත්‍යදන්නේ
හරි දැන් කියනවා මෙවුන්දම් සෙවීමේ ආස්වාදේ. ඒකෙදි කොහොමද ආපත්‍ති විනිශ්චය කරන්නේ? මෙවුන්දම් සෙවීමේ රාගයෙන් දැන් ඔන්න ස්ත්‍රියක් අල්ලගන්නවා. එහෙම අල්ලගන්නකොට දැන් මෙවුන්දම් රාගයනේ තියෙන්නේ. දැන් මේ අසුචි මුදණ්ඩ ශුක්‍ර මුදණ්ඩ රාගයක් නැහැ. මෙවුන්දම් සේවනය කරන්න තමයි රාගය තියෙන්නේ. එහෙම රාගයෙන් ස්ත්‍රියක් අල්ලනකොට හැබැයි මේ භික්ෂුවට අසුචි මිදෙනවා. ශුක්‍ර මිදෙනවා. අනාපත්‍ති ඇයි මෝචනාස්වාද චේතනාව තිබ්බේ නැති ඉඳ මේ තැන්වල මේ අනාපත්‍ති කියනකොට මතක තියාගන්න ඕනේ මේ සංගාධි ශේෂ වෙන්නේ නැහැ. හැබැයි අනිත්‍යාපත්‍ති තියෙනවා. මේ මූලික න්‍යාය අපි තේරුම් ගන්නට ඕනේ. ඒවා පටල ගන්න හොඳ නැහැ. ඒකයි අර මුලින් මේ න්‍යායවල ටික කියන්නේ. ඊට පස්සේ ආය හැමදේයක්ම ඔක්කොම විස්තර කරන්න නැහැ. මොකද Taman දැන් මූලික න්‍යාය දන්නවනේ නේද? දැන් අපි හිතුව මුලින් කියනවා මේ පැණි පැණි රහයි කියලා. ඊට පස්සේ ආය අපිට සීනිත් පැණි රහයිද කියලා කියන්න ඕනේ නැහනේ. අපි දන්නවනේ නේද සීනිත් පැණි රහයි කියලා. ඒ වගේ තමයි. මූලික න්‍යාය කීවට පස්සේ අපි ඒ විදිහට තමයි ආපත්‍ය අනාපත්‍ය ભેදී ගන්න ඕනේ. ඊළඟට කියනවා මේ තුන ධම්මස්ස ප්‍රයෝගත්තා පන තාදිසේ ගහණේ දුක්කට. ආ දැන් මෙවුන්දම් කරන්ඩ බලාපොරොත්තුෙන් අර ඒ ප්‍රයෝගයෙන් ස්ත්‍රී අල්ලගත්ත හින්දා දුකුලාපත්‍යක් තමයි වෙන්නේ. සීසම්පත්තේ පරාජිකා. ඒ කියන්නේ මුදුන් පැමිණි කල්ලි දැන් මාගම අල්ලගත්තේ මොකටද? මෙවුන්දම් සේවනය කරන්න. ඒ අදහස මුදුන් පැමිණි කල්හි භික්ෂුව පරාජිකයි කියලා කියනවා. සචේ මේ තුන රාගයෙන් රත්තෝ පුන අස්සා දෙත්වා. ආ මෙවුන්දම් රාගයෙන් රත් වෙලා දැන් මේ මෙවුන්දම් සේවනය කරලා නැහැ. අර මෙවුන්දම් සේවන රාගයෙන් රත් වෙලා ඉන්නේ. ඒ ඉන්න වෙලාවට නැවත මෝචනාස්වාදයෙන් ආස්වාද කරලා මෝචනත්තාය නිමිත්තේ උපක්‍රමිත්වා මිදීම පිණිස නැවත නිමිත්තේ උපක්‍රම කරලා මිදුව සංගාධි සාපත්‍ති වෙනවා. ඒ කියන්නේ මුලින් එන්නේ මෙවුන්දම් සේවනය කරන්නේ රාගය. හැබැයි ඒ රාගය හේතු කරගෙන ඊට පස්සේ මිදීමේ රාගය ඇති වෙනවා. ඒ රාගයෙන් මිදුව සංගාධි සාපත්‍තිය සිද්ධ වෙනවා.
පස්සස්සාදී දුන්දෝ පස්සෝ අජ්ජත්තිකෝ බාහිරෝ ච අජ්ජත්තිකේතාව අත්තනෝ නිත්තං සද්දං සුදුකාන්ති ජානිස්සා නීතිවා ලෝඩ බාලයනම සීලා ප්‍රයතෝ අසුතු මුච්චති අනාපත්ති. පස්සස්සාදී යනු පස්සෝ ස්පර්ශය අජ්ජත්තිකෝ ච බාහිරෝ ච අධ්‍යාත්මික වශයෙන්ද බාහිර වශයෙන්ද විදෝ දෙවැදෑරුම් වන්නේය. තාව පළමුවට අජ්ජත්තිකේ අධ්‍යාත්මී ස්පර්ශය අත්තනෝ නිමිත්තම් සමාගේ නිමිත්ත පත්තම් මුදුකන්ති ධානිස්සාමීති වා සදද මුදුදැයි දැනගන්නෙමි යැයි හෝ ලෝලභාවයෙන් වා ලොල්භාවයෙන් හෝ සීලා ප්‍රේතෝ
කෙලි පිණිස ක්‍රීඩා කිරීම වශයෙන් මොකක් හෝ ඈ
ක්‍රීඩා ප්‍රේතෝ ක්‍රීඩා කිරීම වශයෙන් හෝ අසුචි මුච්චති අසුචි මුදවයිද අනාපත්ති ආපත්‍යක් නොවේ සචේ ක්‍රීඩා පෙන්තෝ අස්සා දිත්වා මෝචනන්තාය නිමිත්තේ උපක්ක මිශ්‍රා මෝචයති සංගාධිතේසෝ සචේ ඉදින් ක්‍රීඩා පෙන්තෝ ක්‍රීඩා කරන්නේ අස්සා දිත්වා ආශ්‍රාද කොට මෝචනත්තාය මෝචනය කිරීම පිණිස නිමිත්තේ උපක්ක මිත්වා නිමිත්තේ උපක්කම් කොට මෝචේති අසුචි මිතේය සංගාධිතේසෝ සංගාශේ සාපත්‍යයට පැමිණි බාහිර පස්සේ පන කාය සංසර්ග රාගයෙන් මාතුගාමස්ත අංගමංගානි පරාමසුතෝ චේව ආරින්දතෝච අසුචි මුච්චති අනාපත්ති
අසුචි සානන්ස
අසුචි
ඒක රස්ව ඉන්දුන්
අසුචි මුච්චති අනාපත්ති බාහිර පස්සේ පන බාහිර ස්පර්ශයේ වනාති කාය සංසර්ග රාගයේ කාය සංසර්ග රාගයේ මාතුකාමස්ස අංගමංගානි පරාමස්සෝ මාගමගේ ශ්‍රියගේ අංගමංගානි පරාමස්සෝ ශරීර අවයවයන් ස්පර්ශ කිරීමෙන්
අංගපසංග
අංගපසංග ස්පර්ශ කිරීමෙන්ද ආලින්දතෝ
වැළඳ ගැනීමෙන්ද
අසුචි මුච්චති අසුචි මුදේද අනාපත්ති ආපත්‍යං වේ කාය සංසග්ග සංගාධි සේසංස බල ආපත්‍යති ඒ කාරණේ කාය සංසග්ග සංගාධි සේසේත ආපත්‍යති පැමිණි සජේ කාය සංසග්ග රාගේන රත්වෝ පුන අස්සා දිත්වා මෝචනක් කාය නිමිත්තේ උපක්ක මිත්තා මෝචේති විසක්ති පච්චයා තිස්ස සංගාධි සේසෝ සජේ කාය සංසර්ග රාගයෙන් රත්තෝ කාය සංසර්ග රාගයෙන් රත්තුවේ පුන නැවත අස්සාදිත්ව ආශ්‍රාද කොට මෝචනත්තාය අසුචි මිදීම පිණිස නිමිත්තේ උපක්ක මිත්තා නිමිත්තේ උපක්කම කොට මෝචේති අසුචි මුදයිද විසට්ටි පච්චයා තිස්ස සංඝාදිසේසෝ
විසට්ටි පච්චයාපි අස්ස සංඝාදිසේසෝ
විසට්ටි පච්චයා අස්ස සංඝාදිසේසෝ
පච්චයා අපි අස්ස
අස්ස උට නිදුන හේතුවේ සංඝාදිසේසෝ සංඝාදිසේස නම් වූ ආපත්‍ය සපත්තේ
හරි දැන් මේ 11 සැදෑරුම් රාගයන් අතරින් පස්සස්සාදය කියලා කියවා ඒ පස්සස්සාදය කොටස් දෙකයි අජ්ජත්තික සහ බාහිර ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් දෙවදෑරුම් කියලා කියනවා කොහොමද මේ ආධ්‍යාත්මික වෙන්නේ අත්තනෝ නිමිත්තං තද්දම් මුදුකන්ති ජානිස්සාමීතිවා තමාගේ අංගජාතය තදයිද ඒක රළුයිද එහෙම නැත්නම් මුදුකන් මෘදුයිද සිනිඳුයිද ඔහොම මොන හරි බලන්න ලෝලභාවයෙන් ලොල්බවින් කීලාපයතෝ සෙල්ලම් කිරීම වශයෙන් ක්‍රීඩා කිරීම වශයෙන් අසුචි මුච්චති අසුචි මිදේද අනාපත්‍ති. හැබැයි අංගජාතයත් එක්ක ක්‍රීඩා කරන්න බෑ දුකුලාපත්‍තියක් වෙනම කියනවා. මේ අනාපත්‍ති කියලා කියන්නේ සංඝාදිශේෂ ආපත්‍යක් වෙන්නේ නැහැ කියන එක. සචේ කීලාපේතු. ඉදින් ක්‍රීඩා කිරීම වශයෙන් අස්සා දෙත්වා. මෝචනත්තාය නිමිත්තේ උපක්කමිත්තා මෝචේති. ඔන්න දැන් මේ තදයිද මෘදුයිද ඔය මොන හරි බලන්න ගිහිල්ලා ඊට පස්සේ මිදීමේ අදහස ඇවිල්ලා ඒ නැවත මිදීමේ අදහසින් උපක්‍රම කරලා අසුචි මිදුනොත් සංඝාතිකේ සාපත්‍යයක් වෙනවා. බාහිර පස්සේ පන. දැන් ඒ කිව්වේ ආධ්‍යාත්මික කියන්නේ තමන් තුළ තියෙන දේවල් මේ අරගෙන දැන් තමන්ගේ අත ආදී ඒ දේවල් ආධ්‍යාත්මික කියලා කිව්වේ. දැන් බාහිර ස්පර්ශය කියනවා කාය සංසග්ග රාගේන මාතුගාමස්ස අංගමංගානි පරාමසතෝ චේව ආලිංග තෝච. බාහිර ස්පර්ශය දැන් මාගමකගේ වගේ නම් ඒ කාය සංසර්ග රාගයෙන් තමයි මාගමගේ අංගපසංග ස්පර්ශ කරන්නේ
එහෙමත් නැත්නම් මාගම වැළඳගන්නේ. ඒ කාය සංසර්ග රාගයෙන් මාගම වැළඳගන්නකොට අසුචි මිදෙනවා අනාපත්‍ති. ඒ අනාපත්‍ති වෙන්නේ සුඛ විසට්ටි සංඝාදිසේසේ අනාපත්‍ති. හැබැයි කාය සංසග්ග සංඝාදිසේ සම්පන ආපජ්ජති. එතනදී බුදුරජාණන් වහන්සේ නැවත කිව්වනේ මාගමක් රාගීතකින් අල්ලන්න බෑ කියලා. සුඛ විසට්ටි ආපත්‍ය වෙන්නේ නැහැ. හැබැයි කාය සංසග්ග ශික්ෂාවෙන් ඒ සංඝාදිසේසේ කාය සංසග්ග සංඝාදිසේසේ වෙනවා. සචේ කාය සංසග්ග රාගින රත්තු. දැන් මාගම අල්ලගෙන ඉන්නකොට කාය සංසග්ග රාගින් රත් වෙලා ඉඳලා මෝචන ආස්වාද චේතනාවෙන් නැවත උපක්‍රම කරලා ඒ උපක්‍රමයේ හේතුවෙන් අසුචි මිදුනොත් සංඝාදි ශීසාපත්‍යක් වෙන සුඛ විසට්ටි ශික්ෂා පදේ. එකයි ඒ කියුවේ. ඔව්. අපේ ආශිතුන් ධාතු මිදුන්නේ නැහැ නේද එතන? අසුචි මුච්චති කියලා තියෙනවද? ආ ඔව්. නෑ මෙතනද අපේ ආශිතුන් මේ මාගම අල්ලන එකට? ඔව්. මෙවුන්දම් සේවනේ සාමන්ත ආපත්‍ය නේද? ඔව්. ඒකනේ සාමන්ත ආපත්‍ය කියන්නේ. මෙවුන්දම් සේවනයට කියලා ස්ත්‍රියක් අල්ලනකොටම දුකුල ආපත්‍යක් එන්නේ. ඇයි ඒක විශේෂ ආපත්‍ය නැත්නම් අපේ ආශිතුන් කාය සංසර්ග රාගීකින් නම් අල්ලන්නේ සංඝාදේශයක් වෙනවා. හැබැයි මෙවුන්දම් සේවනේ කරන්න කියලා ස්ත්‍රියක් අල්ලනකොට සංඝාදේශ වෙන්නේ නැහැ. දුකුලා වෙන්නේ. ඒ රාග දෙක දෙකක්. ඒතර මෙතන මේ මෙවුන්දම් සේවනේ කිරීමේ රාගින් ස්ත්‍රිය ඇල්ලීම නිසා තමයි දුකුලා වෙන්නේ. මොකද්ද? මෙවුන්දම් සේවනේ රාගින් ස්ත්‍රියක් අල්ලලද කරන්නේ නැහැ. අල්ලනවා විතරයි. එතකොට වෙන්නේ දුකුලාව. සංඝාසීස වෙන්නේ පූර්ව ප්‍රයෝගයේදී දුකුලා වෙන්නේ තුලසි වෙන අවස්ථා තියෙනවා. කිහිලි, ඇස් කණ්ණාස ඒ වගේ තැන්වල මෙවුන්දම් සේවනය කරොත් තුලසි ආපත්. අංගජාතීකින් කරොත් පරාජිත. තවදුරටත් පරාජිත පාලි කරනකොට ඉතුරු ඉස්ස ටික දැනගන්න පුළුවන් ඈ. තුලසි වෙන්නේ අසුතුන් වනාසි දුරු කන්සි දුරු අක්ෂිසි දුරු ඒ තැන්වල මෙවුන්දම් සේවනය කරොත් මේක සාමන්ත ආපත් වෙන දුකුලාව. ඉස්සරහට කියන්නේ විතර කතා කරමු. ඔය මේ සාමනීරේක් ලවා එහෙම සිද්ධ වෙච්ච නිදාන මේ විනීත වස්තු කතාවක් කියනවා. ඒකෙදි මම ඔක්කොම ටික පැහැදිලි කරලා දෙන්නම් ඈ. ඒ මෙවුන්දම් සේවනය කරන්න කලින් වෙන ආපත්‍ය. තුලසියක් නම් වෙන්නේ අර විදිහට. නැත්තම් තුලසි වෙන්නේ නැහැ මට මතක හිටියට. අර කියපු තැන්වල කියන්නේ අංගජාතේ හැර කලව කිහිලි ඇස් ඊට පස්සේ නාසි දුරු කන් සිඳුරු ඔය වගේ තැනක මෙවුන්දම් සේවනය කරොත් තුලසි. ඒක යාපති ගණනාව කියන සත්තුන්ගේ කොහොමද, ස්ත්‍රියගේ කොහොමද, පාණ්ඩකයන් කොහොමද, ඊට කොහොම මේ පරාජිකා පාළි ඉගෙන ගන්න පුළුවන් ඈ. ඊළඟට කණ්ඩු අනස්සාදී.
කණ්ඩු අනස්සාදී දසු පණිදු පරිතු පිළක
පිල්. ඔව් පිළක.
පිළක කාණකාදී නම් අනුතම වශයෙන් පණ්ඩු වනමානම් නිත්තම් කණ්ඩු අනස්සාදී වේව කණ්ඩුවතෝ අසුජි මුච්චති අනාපත්ති කන්දු අනස්සාදේන රත්තෝ තුන අස්සාදේත්තා මෝචනස්සාය නිමිත්තේ උපක්කමුත්තා මෝචේති සංඝති සේසෝ. කන්දු අනස්සාදේ කන්දු වන ආස්වාදේ යනු දද්දු කන්දු කච්චු කිලක කාණපාදී නම් දද්දු තද කන්දු ඇසීම පච්චු කුෂ්ඨරෝග කිලක පිළිකා.
හලෝ, මෙතන පිළක කියන සංගේ බිබිලි
බිබිලි
අපි ඔය කියන පිළිකා නෙවෙයි ඈ. පිළක කියලා කියන්නේ බිබිලි. කුෂ්ඨවලත් එක්ක ඉන්නේ බිබිලි ජාත. දද ඊට පස්සේ ඔය කැසීම් වර්ග කුෂ්ඨ බිබිලි
පානක ආදී නම් පණු ආදී.
ඔව්, පණු කැවිලි. පණු කැවිලි කියලා කියන්නේ ඒ වටත් ඔය දිලීර හැමත් දිලීර රෝග කහන දේවල් තියෙනව නේද? ඒ ඔක්කොමයි තියෙන්නේ. කණ්ඩු වන ආස්වාදේ ඒකයි.
අන්‍යතර වශයෙන් එක්තර ආකාරයක් වශයෙන් කණ්ඩුවනවා නම් නිමිත්තම් පසන්නා වූ නිමිත්ත කණ්ඩුවනස්ථාදේ නේව කණ්ඩු චැටීමේ ආස්වාදේ නුව කණ්ඩුවතෝ පසන්නා වූ භික්ෂුවට අසුචි මුත්
කැසීම් වශයෙන්
අසුචි මුත්‍යති අසුචි මුදේද අනාපත්ති ආපත්ති යසුනු කණ්ඩුවනස්ථාදේන කැසීමේ ආස්වාදයේ සත්තෝ කාමී රක්තියේ පුන නැවත අස්ථාදිත්වා ආස්වාද කොට මෝචනත්‍රාය අසුචි මිදීම පිණිස නිමිත්තේ උපක්‍රමිත්වා නිමිත්තේ උපක්‍රම කොට මෝචේති අසුචි මිදේද සංඝාසේසෝ සංඝාසේස නම් වූ ආපත්‍ය දැනි.
දැන් මේ කියනවා අංගජාතයේ දදයක් තියෙනවා නැත්නම් කසන ගතියක් තියෙනවා කුෂ්ඨ බිබිලි ඔය මොකක් හරි කණ්ඩුවන ආස්වාදයේ කැසීම් ආස්වාදයකින් කැසීම් කරනකොට අසුචි බිඳිනවා. ඒ කහන ආස්වාදය තමයි තියෙන්නේ. අසුචි මුදණ්ඩ ආස්වාදයක් නැහැ. ශුක්‍ර මුදණ්ඩ ආස්වාදයක් නැහැ. කහනකොට තියෙන ආස්වාදය තමයි තියෙන්නේ. ඒකෙන් අසුචි මිදුණොත් ශුක්‍ර මිදුණොත් සංඝාදිත ආපත්‍ය වෙන්නේ නැහැ. කණ්ඩුවන ආස්වාදයෙන් රත්තු. දැන් අර කැසීම නිසා ඒකෙන් රාගෙන් රත් වෙලා ඊළඟට මෝචන ආස්වාද චේතනාවට හිත පෙරලෙනවා. එහෙම පෙරලිලා අසුචි උපක්‍රම කරලා මිදුණොත් සංඝාතී සාපත්‍ති වෙනවා. එතන දස්සන ආස්වාදි.
දස්සන ආස්වාදියේ දස්සන ආස්වාදින පුනම් පුනම් වාතුගාමස්ස අනුපාතං උපනිච්ඡායතෝ අසුචි මුච්චති අනාපත්‍ති.
අසුචි.
අසුචි මුච්චති අනාපත්‍ති. වාතුගාමස්ස අනුපාසු උපනි
අනුකාසූප නිජ්ජානි
අනුකාසූප නිජ්ජානි පන දුක්කටං සචේ දස්සනස්ථාදීන රත්තෝ පුන අස්ථාදෙත්වා මෝචනස්ථාය නිමිත්තේ පක්කමිත්තා මෝචේති සංඝාච්ඡේසෝ. දස්සනස්ථාදී දස්සන ආස්වාදේ යනු දස්සනස්ථාදීන දැකීමේ ආස්වාදයෙන් පුනක් පුනක් නැවත නැවත මාතුකාමස්ත අනෝකාසං මාතුකාමස්ගේ නිමිති ප්‍රදේශය උපනිජ්ජායතෝ බැලීම් වශයෙන් අසුචි මුච්චති අසුචි මිදෙයිද අනාපත්ති ආපත්‍යක් නොවේ. මාතුකාමස්ත අනෝකාසු උපනිජ්ජානි මාගමගේ නිමිති ප්‍රදේශයන් බැලීමෙහි වනාහි දුක්කට අපත්‍යයට පැමිණේ. සචේ දස්සනස්සාදේන ඉදින් දැකීමේ ආස්වාදයෙන් කත්තෝ කාගෙන් රත්තුයේ පුන නැවත අස්වාදෙත්වා ආස්වාද කොට මෝචනත්තාය අසුචි මිදීම පිණිස නිමිත්තේ උපක්කමිත්වා නිමිත්තේ උපක්කම කොට මෝචේති අසුචි මිදෙයිද සංඝාදිතේසෝ සංඝාදිතේස අපත්‍යයට පැමිණේ.
දැන් දස්සනාස්වාදී. දස්සනාස්වාදී කියලා කියනවා පුනප්පුනම් මාතුගාමස්ස අනෝකාසං උපනිජ්ජායතෝ අසුචි මුච්චති. අනෝකාසං කියලා කියනකොට ඕනතරම් අපිට මොකක් හරි කියත හැකි නේද? හැබැයි කියනවා අනෝකාසන්ති අංගජාත ප්‍රදේශං. මේ කියන්නේ අනෝකාසය කියලා කියන්නේ මාගමගේ අංගජාත ප්‍රදේශය. ඒතර ඒකම විතරක් නෙමෙයි දස්සනාස්වාදී කියලා කියන්නේ වෙන දෙයක් දැක්කත් ඒ දස්සනාස්වාදී තමයි එතන තියෙන්නේ. ඒතර මේ අර මූලික න්‍යාය වශයෙන් කියන්නේ ඒතර මාගමගේ අංගජාතිය උපනිජ්ජායතෝ
උපනිජ්ජායකෝ කියලා කියන්නේ නැවත නැවත සිතා බැලීම වශයෙන්. මේක අපිට උපනිජ්ජායන දුකුලාව ගැන විනීත වස්තුවල එන කතාවකින් තවදුරටත් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මම එතනදිම ඉතුරු කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. මොකක්ද මේ උපනිජ්ජායනය කියලා කියන්නේ කියලා දැනට අපි මතක තියාගන්න ඕනේ. මේ උපනිජ්ජායනය කියලා කියන්නේ නැවත නැවත ඒ දිහා සිතා බලන. ඒ කියන්නේ මේ සාමාන්‍ය බැලීමක් නෙවෙයි. රාග හිතකින් ඒ කෙරෙහි ආය ආය බලන එකට තමයි උපනිජ්ජායනය කියලා කියන්නේ. ජේ චින්තායන් කියන ධාතුවෙන් තමයි මේ උපනිජ්ජායන කියන පදේ හැදෙන්නේ. ජේ චින්තාය නැවත නැවත සිතා බැලීම කියන අර්ථයෙන් ඒ ධාත්වාර්ථයෙන් තමයි මේ පදේ හැදෙන්නේ. අපිට විනීත වස්තුවලත් වෙනවා. එතකොටත් තව පැහැදිලි වෙයි. මෙතන කිව්ව කාරණේ අනුව මාගමුගේ දැන් මේ අංගජාතිය දිහා බලනකොට ඒ රාගය නිසා අසුචි මිදෙනවා අනාපත්‍ති. ඒ කියන්නේ සංඝාදිශේත ආපත්‍තියක් වෙන්නේ නැහැ. හැබැයි මාතුගාමස්ස අනෝකාස උපනිජ්ජානේ පන ඒ මාගමුගේ අංගජාතිය දිහා නැවත නැවත බැලීම වශයෙන් දුකුල ආපත්‍ය තියෙනවා. දුක්කටං කියලා කිව්වේ ඒකයි. ඒක ගැන ඉස්සරහට අර්ථකථාවේ තව විස්තර කියනවා. වස්ත්‍ර 100ක් පටල 100ක් පොදලා තිබ්බත් අංගජාතිය මෙතනයි තියෙන්නේ කියලා උපනිජ්ජායනය කරොත් ඒ දුකුල ආපත්‍ය. ආපත්‍ය කියන්නේ ඉස්සරහට ඒක තව පැහැදිලි කරනවා. එකපාරක් බැලුවොත් එක දුකුලාවයි, ආය ආය බැලුවොත්. මේ කියන්නේ අපි හසිතින් හිතින් බලන එක. ඒ දිහා ආස්වාද කර කර දැන් සමහර කිට බලන් හිටියම කියලා ආස්වාද කරන්නේ නැති වෙන්න පුළුවන්. මේ ආස්වාද චේතනාව සහිත. දැන් අපි හිතමුකෝ වාහනයක යනකොට, බස් එකක යනකොට අපි කණ්ණාඩියෙන් එහා පැත්ත බලාගෙන යනවා. මේ කල්පනා කර කර යන්නේ වෙන එකක් නේද? ඒ වගේ තියෙනවනේ. මේ කියන්නේ අර ඒ අංගජාතයේ ගැනම හිත හිත බලනවා කියන්නේ. ඉතින් එහෙම අංගජාතියක් දිහා බලලා රාග හිතක් ඇති වෙලා අසුචි මුදණ්ඩ මෝචනාස්වාද චේතනාවක් ඇති වෙලා උපක්‍රම කරලා අසුචි මිදුණු සංගස්සී සාපත්‍ය වෙනවා. කීම අපි ඒ ටිකක් ඉතුරු ටිකක්
විසද්දාසේ මාතුගාමිනී සත්තුන් ගාගෝ විසද්ද
රහෝ
විසද්දස්සාද රාගේද මිසින් නස්ස අසුචි මුද්දති අනාපත්‍ති රහෝ විසංච පච්චයා ඵල ආපන්නාය ආපත්‍ය කාර්ය සබ්බෝ සචේ විසංචස්සාදේන රත්තෝ පුන අස්සාදේන මෝචනස්සාය නිත්තේ උපක්කමුක්කා මෝචේති සංඝාති සේසෝ. විසංචස්සාදේ හිඳීමේ ආශ්‍රාදේ යනු මාතුගාමින සද්දින් වාගමස් සමග රහෝ විසංචස්සාද කාගේන රහසිගතව උද ගැනීමේ රාගයේ විසින් නස්ස ඉදින් නමුට ඉදින් නාම භික්ෂුවට අසුචි මුච්චති අසුචි මිදේද අනාපත්ති ආපත්‍යක් නොවේ. රහෝ නිසජ්ජ පච්චයා ඵල රහසිගතව උද ගැනීම හේතුකොට වඩාමි ආපන්නාය තැනීමට ආපත්‍යාකාරී තත්වෝ ප්‍රශ්නය. රහෝ නිසජ්ජ පච්චයා ඵල රහසිගතව උද ගැනීම හේතුවෙන් වනාහි ආපන්නාය ආපත්‍යාකාරී තත්වෝ තැමිණි ආපත්‍ති වශයෙන් කළ යුතුය. සචේ නිසජ්ජස්සා දේහ ඉදින් උද ගැනීමේ රාගයෙන් රත්තෝ රාගෙන් රත්තු වූවාහු පුන නැවත අස්සා දෙක්කා ආස්වාද කොට මෝචනස්ථාය අසුචි මිදීම පිණිස නිමිත්තේ උපක්‍රමිත්වා නිමිත්තේ උපක්‍රම කොට මෝචේති අසුචි මිදීද සංඝාසේසෝ සංඝාසේස නම් වූ ආපත්‍ය පැමිණි.
හරි. දැන් නිසජ්ජාසාදේ මාගමක් එක්ක එකට ඉඳගන්න තමයි මේ රාගය තියෙන්නේ. එහෙම ඉඳගන්නකොට අසුචි මිදෙනවා, ආපත්‍ය වෙන්නේ නැහැ, සංඝාසේස වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැබැයි පචිති වල එහෙම තියෙනවනේ මාගමක් එක්ක රහෝ නිසජ්ජන හිමි කරන්න බෑ. එතකොට ඒ ආපත්‍ති වලින් ආපත්‍ති කරන්න කියලා කියනවා. එතකොට එහෙම ඉඳලා මෝචනාස්වාද චේතනාවක් ඇවිල්ලා උපක්‍රම කරලා අසුචි මිදුණු සංඝාසේස ආපත්‍ති වෙනවා. ඊළඟට
වාචස්සාදේ රාගේන මාතුගාමං මේ තුන සම්මිස්සිතාහි වාචාහි ඕබා ඕබාසෙන් තස්ස පසිති මුච්චති අනාපත්ති දුත්තුල්ලා වාචා සංවාදසේ සම්පන ආපජ්ජති සච්චේ වාචස්සවදීන රක්තෝ තුන අස්ථාදිත්වා මෝචනත්වාය නිමිත්තේ උපක්කමිත්වා මෝචේති සංවාදසේසෝ.
හරි, ඒ ටික මං කියන්න සංස. වාචස්සාදී කියලා කියන්නේ මාගමක් එක කතා කරන්න තියෙන අස්ථා කැමැත්ත, ඒ රාගය. මොනවද මේ තුන සම්නිස්සිත නිස්සිතාහි වාචායි, ඒ කියන්නේ මෙවුන්දම් සේවනයේ පිළිබඳ ඒ පරුස වචන, නුසුදුසු වචන, දුහුල් වචන, ඒවා කියනකොට අසුචි මිදෙනවා. ඒ රාගය නිසා සංඝාදිසේස ආපත්‍ය වෙන්නේ නැහැ. හැබැයි දුට්ටුල්ල වාචා සංඝාදිසේසයක් තියෙන හින්දා ඒ සංඝාදිසේසෙන් සංඝාදිසේස ආපත්‍ය වෙනවා. හැබැයි එහෙම දුහුල් වචන කියලා රාගය ඇති වෙලා මෝචනාස්වාද චේතනාවෙන් උපක්‍රම කරලා අසුචි මිදුණොත් සුඛ විසට්ටි සංඝාදිසේසෙනුත් සංඝාදිසේස වෙනවා. ඊළඟ ගේහසිත ප්‍රේමේ.
ගේහසිත ප්‍රේමේ මාතරමවා මාත ප්‍රේමේන වා බබිනුවා බබිනු ප්‍රේමේන පුනප්පුනං පරමසතෝ චේව ආලින්දතෝච අසුචි මුච්චති අනාපත්ති. ගේහසිත ප්‍රේමේන පන කුසලපච්චයා දුක්කටං සච්චේ ගේහසිත ප්‍රේමේන රක්තෝ ගුණ අස්ථා දෙත්වා මෝචනත්තාය නිමිත්තේ උපක්කමිත්වා මෝචේති සංවාදසේසෝ.
හරි, මං කියන්න. ගේහසිත ප්‍රේමේ. එතකොට ගේහසිත ප්‍රේමේ කියලා ගේහ නිස්සිත මව, දියණිය, සහෝදරියෝ, ඒ ආදී කෙරෙහි ප්‍රේමය ඇති වෙලා රාගය ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අල්ලනකොට, ඒගොල්ලෝ වැළඳ ගන්නකොට රාගය ඇති වෙන්න පුළුවන්. ඒ රාගයෙන් ගේහසිත ප්‍රේම රාගයෙන් අසුචි මිදුනොත් සංඝාසේස ආපත්‍ති වෙන්නේ නැහැ. හැබැයි අනිත් ආපත්‍ති ඒ සුදුසු සුදුසු විදියට ආපත්‍ති කරන්න ඕනේ. ගේහසිත ප්‍රේමේන පන පුසන පච්චය දුක්කට. අන්න ගේහසිත ප්‍රේමේ තමන්ගේ අම්මා හෝ සහෝදරිය, දියණිය, ඔය වගේ අය අල්ලනකොට දුකුල ආපත්‍ති වෙනවා. කාය සංසර්ග රාගයෙන් ඇල්ලුවොත් කාය සසංග සංගාදි ශේෂයේ වෙනවා. ඒ විදිහට ආපත්‍ති ගන්න ඕනේ. මම අර මුලින් දුන්නේ පංචකාම ගුණික රාගය කියලා කියලත් මේ ගේහසිත ප්‍රේමයට කියන එක විනීත වස්තු වලදී කතාවක් වෙනවා. එතකොටත් ඒක තේරෙයි. ඒත් මේ අර්ථ දෙකම ගේහසිත ප්‍රේමය කියලා ගන්න ඕනේ. සචේ, එතකොට ගේහසිත ප්‍රේමින රත්ත්ව පුනස්සාදිත්තා මෝචනත්තාය නිමිත්තේ උපක්කමිත්තා මෝචේති සංගාදි ශේෂ. දැන් ගේහසිත ප්‍රේමයෙන් තමයි මුලින් රාගය එන්නේ. හැබැයි ඒ රාගේ මෝචනාස්වාද චේතනාව බවට පත් වෙලා උපක්‍රම කරලා අසුචි මිදුණොත් සංඝාසේ සාපත්‍ති වෙනවා. දැන් ඊළඟට වනභංගිය කියලා කියුව එක කොහොමද කියලා විස්තර කරනවා.
වනභංගියේ ඉති පුරිසා අඤ්ඤමඤ්ඤම් කිංචි දේව තාම්මූල ගන්ධ උත්ස රාසාදීප්පකාරං පන්නාකාරං මුත්ත සන්තව වහං වස්ස දල්ල
මිත්ත සන්තතව භාවස්ස
මිත්ත සම්පතව භාවස්ස දල්ල භාවත්තාය හේසෙන්ති අයම් අනබංගෝ නාම පංච මාතුදාමෝ කස්සචි සංසක්ත විහාරිත කුලූපක දික්කුණෝ හේසෙති කස්සච අසුකාය නාම ඉදම්
පේසිතන්ති
පේසිතන්ති සාරත්තස්ස පුනප්පුනම් හත්තේහි තං වඩබංගම් කීලා කේතෝ අසුචි මුච්චති අනාපත්ති සචේ වනුභංගේ සාරත්තෝ ගුණ අස්සාදිත්තා මෝචනත්තාය නිමිත්තේ උපක්කමිත්තා මෝචේති සංඝාදිසේසෝ. සචේ උපක්කමත්තේපි න මුච්චති තුල්ලච්ච.
හරි, දැන් මේ වනභංගිය කියලා කියන්නේ මොකද්ද කියලා කියනවා. ඉස්ති පුරිසා අඤ්ඤමඤ්ඤං කිංචි දේව, ඒ කියන්නේ ගැහැණු සහ පිරිමි, ස්ත්‍රීන් සහ පුරුෂයන් එකිනෙකා කිංචි දේව කිසියම් වූ තම්බූල කියලා කියනවා. මෙතන මේ පඳුරු ಜಾති බුලත් ඔය වගේ දේවල්. ඊළඟට ගන්ධ පුප්ප වාසාදි ප්‍රකාරං. ගන්ධ කියලා කියන්නේ සුවඳ දේවල්. ඊට පස්සේ පුප්ප කියලා කියන්නේ මල්. වාසාදි ප්‍රකාරං කියලා කියන්නේ ඒ සුවඳ ද්‍රව්‍ය. අපි අද කියන්නේ පර්ෆියුම් කියලා, සෙන්ට් කියලා කියන්නේ. අන්න ඒවා වාසාදි ප්‍රකාරං කියලා කියන්නේ. එතකොට ඊට වගේම පන්නාකාරම්. පන්නාකාරම් කියලා කියන්නේ තෑගි භෝග.
ප්‍රසන්ට් දෙනවා කියලා කියන්නේ නේද? ඊළඟට මිත්ත සන්තත භාවස්ස මිතුරු ආශ්‍රය සන්තත කියලා කියනවා ශබ්දකෝෂයේ තිබ්බේ ආශ්‍රය කියලා. ඒ මිතුරු ආශ්‍රය දල්ල භාවත් ආය. තව තව දැඩි කරගන්න මිතුරු බව දැඩි කරගන්න ස්ත්‍රී පුරුෂයෝ මොකද කරන්නේ? මෙන්න මේ දේවල් කුමාරු කරගන්නවා කියලා කියනවා. තෑගි භෝග දෙනවා, මල් දෙනවා, සුවඳ විලවුන් දෙනවා. ඒකත් එක්තරා රාගයක්. අයං වනබංගෝ නාම. මෙන්න මෙහෙම ඇති වෙන රාගය මොකක්ද කියන්නේ? වනබංගිය කියලා කියනවා. පැහැදිලි නේද? එතකොට තංචේ ඉදින් මාතුකාමෝ කස්සකී සංසට්ඨ විහාරිකස් විහාරිස්ස කුලූපක බික්කුණෝ පේසේති. ආ මාගමක් දැන් මේ බොහෝම හිතවත් කුලූපක භික්ෂුවට මේ වගේ දෙයක් එවනවා. මලක් හරි, සෙන්ට් එකක් හරි, ලියුමක් හරි නේද? මොකක් හරි තෑගි භෝගයක් එවනවා. තස්සච අසුකාය නාම ඉදම් පේසිතම්. ආ මේ එවපු මල, මේ සෙන්ට් එක, මේ අහවල් ස්ත්‍රී තමයි එව්වේ කියලා ඒක ගැන හිත හිත රාගය ඇති කරගන්නවා. පුනක් පුනං හත්තේ හිතම් වනබංගම් කීලාපේතු. ඉතින් දැන් මොකක් හරි ඒක තෑගි භෝගයක් කියන්නකෝ. ඒ තෑගි භෝගයේ ඉතින් හරව හරව බල 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 ඒක දිහා මේ නැවත නැවත බලමින් ක්‍රීඩා කිරීමක් වශයෙන්. මේ ක්‍රීඩා කිරීම කියලා කියන්නේ අර අපි කියන ක්‍රීඩාම නෙමෙයි ඈ. ඒ අර්ථය පැහැදිලි නේද පාලියෙන් කියනකොට? සිංහල වෙන කියන්න දෙයක් නැහැ ඒකයි. සෙල්ලම් කරනවා කියලා කියන්නත් පුළුවන්. නමුත් අදහස තේරෙනවනේ මේ බඩුවත් එක්ක ඒකු අර ලියුමක් හරි මොකක් හරි දෙයක් එක්ක කරන ක්‍රියාවක්නේ. එතකොට ඒ ක්‍රියාව නිසා ඇතිවෙන රාගයෙන් අසුචි මිදෙනවා, අනාපත්‍ය සංඝාතේසු වෙන්නේ නැහැ. ඉතින් මේ වනබංගී නිසා රාගය ඇති වෙලා මෝචන ආස්වාදයේ බවට පෙරලීලා උපක්‍රම කරලා අසුචි මිදුනොත් සංඝාතේස සාපත්‍ය සිද්ධ වෙනවා. ඊටු ටිකක් කියමු සංස. එතකොට අපිට යම් කොටසක් ඉවර කරන්න පුළුවන්.
රෝග නිදානං යත්වා වෛද්‍යේන කත දේසජ්ජ මිව සස්සජ උත්කලස්ස සුත්ති භාවය සංවත්තති.
හරි. එතකොට දැන් ඔන්න බුදුගොස්සාන්හන්සේ මෙච්චර වෙලා අර කිව්වනේ ආපත්‍යක් තියෙන බවක් පේන කෙනෙකුට නම් ඊට පස්සේ මෙන්න මේ ඒකාදස රාගත් අපි සලකලා බලන්න ඕනේ. ඒ අනුව තමයි ඊට පස්සේ ආපත්‍ය අනාපත්‍ය විනිශ්චය ගන්න ඕනේ. ඒකයි මේ කිව්වේ ඒව මේ දේශම් ඒකාදසන්නම් රාගාණං වශයෙන් ඉමේ ඒකාදස ප්‍රයෝගී සමවෙක්කීත්ව ආපත්‍තිව අනාපත්‍තිව සල්ලක්කේ තබ්බා. දැන් අපිට ආපත්‍ති වෙන විදිය අනාපත්‍ති වෙන විදිය මෙච්චර වෙලා මේ දිගටම කිව්වා. ඒ කිව්වේ මෝචන ආස්වාද චේතනාව තියෙන්න ඕනේ, උපක්‍රම කරන්න ඕනේ, අසුචි මිදෙන්න ඕනේ. ඔන්න ඔය අංග තුන සම්පූර්ණ වුණොත් තමයි සංඝාතේ සාපත්‍ති වෙන්නේ. එහෙම නැත්නම් අනිත් අනිත් අවස්ථාවල ඒ ඒ ආපත්‍ය සුදුසු විදිහට ඒ ආපත්‍ති කරන්න ඕනේ. සචේ ගරුකා හෝති. ගරු ආපත්‍යයන් නම් ගරුකාති ආචික්කි තබ්බා. දැන් අර කුකුසක් විමසන් ඩාපු කෙනාට කියන්න ඕනේ, හරි ගරුකා ආපත්‍යයක් වෙලා නම් ඔබ වහන්සේ දැන් ගරුකා ආපත්‍යයකට පත් වෙලා ඉන්නේ, ඒ විදිහට පිළියම් කරගන්න ඕනේ. සචේ ලෞකා හෝති ලෞකාති ආචික්කි තබ්බා. හා ගරුකා ආපත්‍යයක් වෙලා නැහැ, එක්ක දුකුලාවකින් නැවතිලා තුලසියකින් නැවතිලා, එහෙනම් ඒ ආපත්‍ය දේශනා කරගෙන පිරිසිදු වෙන්න කියලා කියන්න ඕනේ. තදනු රූපංච විනය කම්මං කා තබ්බා. ගරුකා ආපත්‍යයක් නම් ඊට අනුරූපව විනය කර්ම කරන්න කියනවා. ඒවං කතං සුකතං කතං සුකතං හෝති. ආ මෙසේ කරන ලද්දනම් මනාව කරන ලද්දක් කියලා කියනවා. නැත්තම් වෙන වෙන විදිහට ආපත්‍ය විනිශ්චය කරන්න ගියොත් එහෙම වෙන්නේ අර රෝග නිදානය දන්නේ නැතුව බෙහෙත් කරන වෙදෙක් වගේ. හැබැයි මේ විදිහට සලකලා ආපත්‍ය විනිශ්චය කරොත් රෝග නිදානං ඥාත්වා වෙජ්ජේන කත දේසජ්ජමිව තස්සච පුද්ගලස්ස සොත්ති භාවය සංවත්තති. ලෙඩේ හේතුව දැනගෙන බෙහෙත් කරන වෙදෙක් වගේ ඒ භික්ෂුන් වහන්සේට යහපතක් පිණිස ඒ කාරණේ හේතු වෙනවා කියලා කියනවා. අපි මේ පදභාජනීය වන්නා නිට්ටිතා කියන තැනට කියලා අවසන් කරමු. එතකොට විවේක ගත්තාම අපිට ඉතුරු කොටස විවේකයෙන් පස්සේ
හරි
පරියන්
වෙලා
ඔව්
ඒකත්
හේතු වෙන එහෙම අපත්‍යයන් නම් මට නම් අහුන්නේ නැහැ සානංශ. ඒ කියන්නේ ස්ත්‍රියකට මලක් වගේ දුන්නොත් නේද? ඒක මම පොඩ්ඩක් බලන්නම්. මට අහුන්නේ නැහැ එහෙම තැනක් එහෙම දෙයක් කරොත් ආපත්‍යක් වෙනවද කියලා කියනවා. ඒක මම බලන්න සම්ස ටීකාවල දුරු කියන්නේ හරි ඊළඟ ටිකක් කියමු
චේතේ තින උපක්‍රමදී කිය ආදිසු මොචන මොචන සාධ චේතනාවේ චේතේ තින උපක්‍රමදී යුක්තේ අනාපත්ති මොචන සාධ කීතෝ අහෝවත යුක්තේ යාති චේතේ තින උපක්‍රමදී මෙ යුක්තේ අනාපත්ති මෝචනස්ථාදේන න චේතේති පස්සස්ථාදේන කන්දුබනස්ථාදේන වා උපක්ඛමති මුච්ඡති අනාපත්ති තතේව න චේතේති උපක්ඛමති න මුච්ඡති අනාපත්ති කාය චිත් විතක්කං විතක්කෙන්තෝ
කාම කාම විතක්කං
මෝචනස්ථාය න චේතේති න උපක්ඛමති මුච්ඡති අනාපත්ති සචේ පනස්ත විතක්කය විතක්කේති න මුච්ඡති ඉදං ආගත ඒව හෝති න චේතේති න උපක්ඛමති න මුච්ඡති අනාපත්තිති අනාපන්නීති
අනාපත්තිති හරි එතකොට චේතේති න උපක්ඛමති ඉති ආදීසු මේ කිව්වේ පෙලේ කියපු අර මං ගිය සතියේ වෙන්න ඇති මතක හැදීර මං සටහනක් ඇඳලා පෙන්නේ කොහොමද තුලති වෙන්නේ කොහොමද දුකලා වෙන්නේ ඔව් අනාපත්‍ය වෙන්නේ කොහොමද සංඝාසිත වෙන්නේ කොහොමද කියලා සටහනක් ඇඳලා පෙන්නුවා ඒක අර ඇඳගත්තු ස්වාමීන් වහන්සේලාගෙන් බලා ගන්න පුළුවන් අන්න ඒ සටහනටත් අදාළව මෝචන ආස්වාද චේතනා චේතේති න උපක්කමති මුච්ඡති අනාපත්‍ය මෝසන මෝචන ආස්වාද චේතනාව තියෙනවා ඒකෙන් හිත හිත ඉන්නවා හැබැයි උපක්‍රම කරන්නේ මිදෙනවා ආපත්‍ය වෙන්නේ නැහැ මොකද උපක්‍රම කරේ නැති හින්දා මෝචනස්සාද පීලිතෝ අහෝ වත මුච්චේයාති චේකේ චේතේති න උපක්‍රමති න මුච්චති අනාපත්‍ය මෝචන ආස්වාද චේතනාවෙන් පිළිලා පෙළිලා අහෝ අනේ මට මිදෙනවා නම් හොඳයි කියලා හිත හිත ඉන්නවා උපක්‍රම කරන්නේ නැහැ මිදෙන්නෙත් නැහැ එහෙනම් සංඝාසීස ආපත්‍ය වෙන්නේ නැහැ මෝචනස්සාද චේතේ මෝචනස්සාදේන න චේතේති මෝචන ආස්වාදී හිතන්නේ නැහැ පස්සස්සාදේන කණ්ඩු අනස්සාදේන වා උපක්‍රමති අර ස්පර්ශ ආස්වාදයෙන් හරි කැතිම ආස්වාදයකින් හරි උපක්‍රම කරනවා මිදෙනවා ආපත්‍ති වෙන්නේ නැහැ ඇයි මෝචන ආස්වාද චේතනාව නැති නිසා දැන් කණ්ඩු අන ආස්වාදයක් වගේ නම් අපේ අසිතුන් දුෂ්කර දුකලාවක් වෙන්නේ නැහැ ඒ අර කීලාපේ වශයෙන් සෙල්ලම් කිරීම වශයෙන් දුකලා වෙනවා. දැන් තද්දම් මුදුකන්ති මොන රාග සිතද? ආපත්‍ය වෙන්නේ ක්‍රීඩා කරන අදහසකින් අංග ජාතිය ඒ වෙලාවේ ඒ රාගයෙන් ස්පර්ශ කරොත් දුකුලාපත්‍යක් වෙනවා
ක්‍රීඩා
ක්‍රීඩා අදහසින් කියලා කියන්නේ ඒ රාගයෙන් උපනිශ්‍රේ කරගෙන ඔව්
අංග ජාතිය අල්ලන්නේ මොකටද කියලා බලන්න. හීනෙන් වුණත් ඒ රාගයකින් නම් අංග ජාතිය අල්ලන්නේ දුකලාවක් ගන්න වෙන. දුකලාපත්‍ය. දැන් හිතමුකෝ ඒ තන කුෂ්ඨයක් තියෙනවා. මේ දදයක් තියෙනවා. භික්ෂුවට අමාරුයි ඉතින් එතන කසනවා. එයාට මේ රාග හිතක් නැහැ. අර කණ්ඩුවණේ තියෙන ඒ කැසීමේ ආස්වාදය තමයි තියෙන ඉන්න බැරි ඉන්න කහනවා. එතනදී කිසිම ආපත්‍යක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට ශුක්‍ර මිදෙන්න සම්. කර්මන්නේ නොවි මිදෙන්න පුළුවන් නේ. බොහෝ දුරට සුළුවෙන් හෝ කර්මන්නේ වීමක් වෙනව නේද? ඔය කියන උපරිම මට්ටමට නෙවෙයි. කර්මන්නේ වුණත් නැතත් ඉතින් අසුචි මිදුනොත් නම් උපක්‍රම කරලා හිතලා මොකද කර්මන්නේ වීමේ ප්‍රමාණයක් ඒවම කියන්නේ නැහැ නේද සන්නස්? මේක අපිට අවශ්‍යයි. අර අංග තුන තමයි බලන්න ඕනේ. බොහෝ දුරට මට හිතෙන්නේ ඒ අර රාගයත් එක්ක එන වේගයෙන් ශුක්‍ර එළියට මුදන්ඩ යම් කර්මන්නේ ස්වභාවයක් ඕනේ නේද? රුධිරේ නේද පිරෙන්නේ? රුධිරේ පිරෙනකොටනේ මේ අංග ජාතික කර්මන්නේ වෙන්නේ. යම් මට්ටමකට කර්මන්නේ භාවයක් වෙනවා ඇති ඉතින්. හැබැයි නොවුණයි කියලා අපත්තින් මිදෙන්න බෑ. අර අංග තුන සම්පූර්ණයි. තතේවන චේතේති උපක්‍රමති නමුච්චති අනාපත්ති. ඉතින් ඒ විදිහටම හිතන්නෙත් නැහැ. හැබැයි උපක්‍රම කරනවා මිදෙන්නේ නැහැ අනාපත්. කාම විතක්කම් විතක්කෙන්තෝ මෝචනත්තාය න චේතේති න උපක්‍රමති මුච්චති අනාපත්. කාම විතරක හිත හිත ඉන්නකොට මිදීම පිණිස කාම විතරක හිත හිත ඉන්නවා. හැබැයි උපක්‍රම කරන්නෙත් නැහැ. කතා කරන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම හිතේ තින්දිද්දි උපක්‍රම කරන්නේ නැහැ. හැබැයි මිදෙනවා ආපත්‍ය වෙන්නේ නැහැ. සචේපනස්ස විතක්කයතෝපි න මුච්චති ඉදං ආගතං ඒව හෝති. ඉදින් විතර්ක කිරීම වශයෙන් මිදෙන්නේ නැත්තම් ආපත්‍ය වෙන්නේ නැහැ. ඒකයි මේ කොටස පෙලේ කිව්වේ කියලා කියන්නේ. ඉදං ආගතං ඒව හෝති කියලා කියන්නේ මේ කළු අකුරින් තියෙන කොටස පෙලේ කිව්වේ ඒකයි. න චේතේති න උපක්කමති න මුච්චති අනාපත්‍ය කියලා කිව්වේ ඒක. අපි ඊතුරු කොටස කියලා අවසන් කරමු. ආපත්‍ය නැහැ. උපක්‍රම කරන්නේ
නැහැ.
කැමැත්ත තිබ්බට ඉතින් මේ උපක්‍රමයක් නැත්තම් ආපත්‍ය වෙන්නේ නැහැ. හිතට ආපත්‍ය නැහැනේ.
අනාපත්‍ය සුඛිනන්දේ නාති සුත්තස්ස සුඛිනේ මෙතුණන් ධම්මෝ
මෙතුණන් ධම්මෝ
මෙතුණන් ධම්මෝ මෙතුණන් ධම්මෝ පත්තේවං ත්‍ස්ස විය කාය සංසංගාදීහි ආපංචං ත්‍ස්ස විය සුඛිනන්දේ නේව කාරණේන යස්ස අසුචි මුච්චති ත්‍ස්ස අනාපත්‍ය සුඛිනේ බණ උප්පන්නාය අස්සාද චේතනාය
මේක සන සචස්ස වෙන්න ඕනි. සචී අස්ස එහෙම තමයි වෙන්න ඕනි. සචස්සනේ
සචස්ස විසය හෝති නිච්චලේන භවිතබ්බං මේ පත්තේන නිමිත්තං ක්‍රීලාපේ තබ්බං කාසාව පච්චත්තරන රක්කලන්තං ඵල දුවිතක් පාටි අනාපත්‍ය ඉත හේයෙන් තේජසකෝ ආදිකම්මකෝ තස්ස අනාපත්ති ආදිකම්මකං කාති සතරාගින්නේ මනිකම් උපිත.
හරි, මේකත් මම කියන්නම්. ගැටලු තිබ්බොත් අහන්න. අනාපත්ති සුපිනන්තේන ඉති පෙලේ මේ කිව්ව අනාපත්ති සුපිනන්තේන ඉති කියලා කිව්වේ සුත්තස්ස සුපිනේ මේ තුනන් ධම්මං පතිසේවන්තස්ස විය. ඒ කියන්නේ නිදාගත්තහුට සිහිනේ මෙවුන්දන් සේවනය කරන්නහුට වගේ කාය සංසග්ගාදීනි ආපජ්ජන්තස්ස විය. කාය සංසර්ග ඒ දෙයකට සිහිනෙන් පැමිණෙනවා. ඒ සුපිනන්තේනේව කාරණේන යස්ස අසුචි මුච්චති තස්ස අනාපත්ති. හීනින් මෙවුන්දම් සේවනය කරනවා, හීනින් ස්ත්‍රියක් එක්ක කාය සංසර්ග රාගය දෙනවා, ඒ වගේ දෙයකින් අසුචි මිදුනොත් ආපත්‍ති වෙන්නේ නැහැ කියන එකයි මේ කියුවේ. අනාපත්ති සුපිනන්තේන කියලා පෙළේ අනාපත්ති වාරේ මේ පද ටික තියෙනවා. සුපිනේ පන උප්පන්නාය අස්සාද චේතනාය සචේ අස්ස විසයෝ හෝති. දැන් සිහිනෙන් තමයි ආස්වාද චේතනාය උපදින්නේ. හැබැයි ඒක එයාට විෂය වෙනවා. දැන් හීනෙන් නෙවෙයි, ප්‍රකෘති සිහියෙන් ඉන්නේ. දැන් ටිකක් ඇහැරිලා රාගින් හීනෙන් රාග දර්ශනයක් දකිනවා. දකින ගමන් නින්දෙන් ඇහැරෙනවා. එහෙම ඇහැරෙනකොට ඒකයි කිව්වේ සචේ අස්ස විෂයෝ හෝති. ඒ භික්ෂුවට ඒක දැන් විෂය වෙනවා නම්, මම නැගිටලා ඉන්නේ කියලා තේරෙනවා නම් නිච්චලේන භවිතබ්බා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියලා කියනවා. දැන් අසුචි නිදෙන්න යන්න කියලා තමන්ට තේරෙනවා නම් හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියනවා. න හත්තේන නිමිත්තං කීලාපේ තබ්බා. මෙන්න මෙතනින් තමයි දුකුලාවකුත් ගන්නෙ. අසුරුන් වහන්සේ ආපු ප්‍රශ්නේ වගේම එකක් නේ. එතකොට ඒ නිමිත්තත් එක්ක කොටින්ම කිව්වොත් සෙල්ලම් කරන්න එපා කියන එක කියන්නේ නේ. කීලාපේ තබ්බං කියලා කියන්නේ ඒකයි. නිමිත්තත් එක්ක සෙල්ලම් කරන්න එපා, ක්‍රීඩා කරන්න එපා. ඒ එපා කියන නකාරයෙන් දුකුලාවක් ගන්නවා අසුතුන් වහන්සේ. නිමිත්තත් එක්ක ක්‍රීඩා කරොත් දුකුලා ආපත්‍ය. ඊළඟට කාතාව පච්චත්තරණ රක්කනත්තම් පන. තමන්ගේ සියුරු එවැගේම ඇඟට අතුරලා තියෙන දේවල් ආරක්ෂා කරගන්න හත්ත පුටේන ගහිත්වා. හත්ත පුටේන කියලා කියන්නේ අත් ගොටුවෙන්. හරියට මෙන්න මෙහෙම අත් ගොටුවක් හදාගෙන කියලා කියන්නේ. ගොට්ටක් වගේ අත අරගෙන නිමිත්ත අරගෙන ජග්ගනත්තාය. ජග්ගනත්තාය කියලා කියනවා දෝවනත්තාය. ජග්ගනත්තායාති දෝවනත්තාය කියන්නේ අංගජාතයේ සේදීම පිණිස උදගට්ටානම් ගන්තු වට්ටති. වතුර තියෙන තැනකට අතින් අරගෙන මේ හෝදණ්ඩ කරන්න යන්න පුළුවන්. හැබැයි ක්‍රීඩා කරන අදහසින් කරොත් එහෙම ආපත්‍ය වෙනවා, දුකුල ආපත්‍ය. ඊළඟට පෙළේ කිව්වන මෝචන අධිපායස්ස ඉති. මුදන අදහසක් නැත්තහුට කියලා කිව්වේ යස්ස යමේ බේසජ්ජේනවා නිමිත්තං ආලින්පං තස්ස. දැන් නිමිත්තෙ ලෙඩක් හැදිලා අංගජාතේ ලෙඩක් තිබිලා බෙහෙත් ගල්ලනවා. උච්චාරාදීනිවා කරොන්තස්ස. මල මූත්‍රා මූත්‍රාදිය කරනකොට න මෝචන අධිපායස්ස මුච්චති. එතකොට දැන් අර වගේ බෙහෙත් ගල්ලනකොට මූත්‍රාදිය කරනකොට නිදුනොත් ආපත්‍ය වෙන්නේ නැහැ. මොකද මෝචනාස්වාද චේතනාව නැති හින්දා. තස්සාපි අනාපත්ති. ඒ අයට ආපත්‍ය වෙන්නේ නැහැ. ඊළඟට උම්මත්තකස්ස දුරිදස්සාපි අනාපත්ති. මොකද්ද මේ දුරිදස්ස කියලා කියවේ? උම්මත්තකස්ස දුරිදස්සාපි. උමතු දෙදෙනටම ආපත්‍ය වෙන්නේ නැහැ කියලා කිව්වා. කවුද ඒ දෙන්න? යක්ක උම්මත්තක සහ පිත්ත උම්මත්තක. තර යක්ෂයෙක් අර අත දාලා හදවත මිරිකලා වික්ෂේප බවට පත් කරනවා කියලා අපි කියවා. ඊට පස්සේ තව තියෙනවා පිත කිපිච්ච නිසා උමතු බවට පත් වෙනවා. ඒ උමතු භවයේ ලක්ෂණය කියවා කොහොමද? ගින්දර කියලා හිතලා රත්තරන් කියලා හිතලා ගින්දර අල්ලනවා. අසුචි කියලා හිතලා මේ සඳුන් කියලා හිතලා අසුචි අල්ලනවා. ඒ මට්ටමට උමතු බව තියෙන්න ඕනේ. ඒතර ඒ අයට ආපත්‍ය වෙන්නේ නැහැ. ඉද සේයසකෝ ආදිකම්මිතෝ. සේයසක භික්ෂුව තමයි ආධිකාරණික. මේ තැන්වලිනුත් ආශිතුන් වහන්සේ පැහැදිලි අර වගේ උපසම්පදාවකදී එහෙම ශික්ෂාපද ටික දන්නේ නැතුව කැලේක හිටියත් ආධිකාරණික බවකින්වත් ආපත්‍යකින් මිදෙන්න විදියක් නැහැ. අනිවාර්යයෙන්ම ඒ අයට ආපත්‍ය වෙනවා. ශික්ෂාව දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. සස්ක අනාපත්‍ය. ඒතර ඒ සේයසක භික්ෂුවට අනාපත්‍ය මොකද ඒ ආධිකාරණික වුණ නිසා. ආධිකම්මිකස්සාති පදභාජිනී වන්නනා නිටික. පෙළේ කියව පදභාජිනී වර්ණාව අටුවාව සහිතව අපි අවසන් කළා. ගැටලු තියෙනවා නම් අපි විවේකයෙන් පස්සේ කතා කරමු. එතකොට පෙළ දැන් අපි ආපහු පෙළට එන්න වෙනවා. හේවා විතරණ පෙළ නම් 127 පිටුව. බුද්ධ ජයන්ති නම් 127 වෙන පිටුව. අපි සම්හත අර කොළ පාඩුව. එතකොට මේ විනීත වස්තු කියලා කියන්නේ ඒ මූල ප්‍රඥප්තියෙන් පස්සේ නැවත යම් යම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් විනිශ්චය කරපු තවත් වස්තු. මේ විනිශ්චය කරපු වස්තු කීපයක් පෙන්නනවා. ඒ තැන්වලදී මොකද සිද්ධ වුණේ කියලා තේරුම් අරගෙන අපිට ඒ තැන්වලදී ආපත්‍ය අනාපත්‍ය බීජය තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම වැඩ ඉන්නකොටම සිද්ධ වෙච්ච ඒ සිදුවීම් පෙළක් තමයි මෙතනින් එහාට ප්‍රකාශ කරන්නේ. ඒතර මේ මුලින්ම ගාථා කීපයක් සඳහන් වෙනවා. මේව මේ සංඝායක මහරහතන් වහන්සේලා විසින් ත්‍රිපිටකයේ කඩපාඩමින් දරාගෙන එනකොට ඒ මතකයේ තබා ගැනීම පහසුව සඳහා සකස් කරපු ගාථා. ඒතකොට මේ මෙතනින් එහාට එන කතා වස්තු ටික තමයි කෙටියෙන් නම් වශයෙන් මේ ගාථාවේ සඳහන් වෙන්නේ. සුපින වස්තු, උච්චාර වස්තු, පස්සාව වස්තු. ඒ විදිහට මේ කතා ටික මේ ගාථාවෙන් මතක තියාගන්න පුළුවන්. මේවා ඉතින් විශේෂයෙන් පරිවර්තනය කරන්න දෙයක් නැහැ. මොකද ඒකම තමයි ආයේ පරිවර්තනය කරන්න වෙන්නේ වස්තුව වස්තුව කියලා. දැන් සුපින, උච්චාර, පස්සාව කියන පද තුන ගත්තොත් කතා වස්තු තුනක්. සුපින වස්තුව, උච්චාර වස්තුව, පස්සාව වස්තුව. ඔය විදිහට තමයි අපිට පරිවර්තනය කරන්න වෙන්නේ. ඒ කතා ටික ඔක්කොම ඊට පස්සේ පැහැදිලි කරලා තියෙනවා. හරි. තේනකෝපන් සමේන එතනින්දලා අපි කියමු. දැන් ත්‍රිපිටකයේ කඩපාඩම් කරන කෙනෙකුට නම් තෝරන මේ ගාථා ටික මතක තියාගත්තාම ඉතුරු ටික ඔක්කොම හදලා පාඩම් දෙන්න පුළුවන්. සමහර විට නාවනි පාන්නසලා මේ කාලේ පාඩම් කරන්න ඔය උපක්‍රම යොදා ගන්න ඇති නේද? කටපාඩම් කරනවා නම් මේ වගේ ලොකු වටිනාකමක් තේරෙයි ත්‍රිපිටකේ. කවුරු හරි කියන්න පුළුවන් සංස් කෙනෙක් ඉන්නා නම් කියමු. කියමු. අපේ ස්වාමීන් වහන්සේ කියනවා. ඉසමේහි වනාහි
අනිතරත් විකුණ ඉතරත් සුඛිත සුඛ
තේන තේනෙන් අසති කුච්චි අසති නේය පස්ත කුච්චි අහෝති ඔහුට
ඔව් තස්ස ඔහුට කියලා සංස ඉතුරු කියලා කියලා අපි කුක්කුච්චන් අවසි කියමු. නෑ තස්ස ඔහුට කච්චිනුකෝ අහං අහං මම
කච්චිනුකෝ
කච්චි කිම
සංගාධිතේසං
ආපත්තින් ආපන්නෝ නු ඉති පැමිණියේ නොවේ දැයි කුක්කුච්චං අහෝසි. එහෙම කරන්න දෙපෑ පැටලෙන උතුවට බික්කු භික්ෂුව
අනාපත්ති
සුපිනන්තේන
අනාපත්ති ආපත්ති නොවේ
භාග්‍යතුන් වහන්සේ වදාළ සීක. ඒක අපි ආධ්‍යාරින් කියන්නේ කීම්
තේන කෝපන සමේ අනතරක් දිනන උච්චාරණ කරන සත්‍ය අසති මුචි සත්‍ය කුප්පිතම මුචි තේයාරම් බඳුරු දෙකපතන් ආරෝපේති කිංජිතෝ කම් බුති රාහම බදව මොනාදි පායා මුචි පායෝති අනතරක් දිනන මොනාදි
එහෙම සංස උච්චාරං කරුන්තස්ස අඤ්ඤතරස්ස බික්කුණ මූත්‍රා කරන්නා වූ එක්තරා භික්ෂුවකට අසුචි මුච්චි ඒ භික්ෂුවට. එතකොට පෙය්‍යාලමක් තියෙනවනේ, ඒ පෙය්‍යාලම ඇතුළට එන්නේ අර මුලින් කිව්ව කච්චිනුකෝ අහං සංගාධිතේසං ආපත්තින් ආපන්නෝති කියන පාඨය. දැන් මේ මූත්‍රා කරා භික්ෂුවක්, ඒ භික්ෂුවට අසුචි මිදුනා. මූත්‍රා කරනකොට එයාට කුකුසක් ඇති වුණා. ඒ කුකුස ඇති වුණේ දැම්මම සංගාධිතේස ආපත්තියකට පත් වුණාද කියලා කුකුසක් ඇති වුණා. ඒ කොටස තමයි මේ පෙය්‍යාලම ඇතුළේ තියෙන්නේ. ඊට පස්සේ භගවතෝ නෑ උන්නේ පෙයාල මොන්නේ උන්වහන්සේට කුකුසක් විය. බික්කු භික්ෂුව ත්වං ත්වං නුබ කුමන සිතැස්සේ වීද ඉති යැයි භාග්‍යතුන් වහන්සේ ඇසු සේක. භගවා භාග්‍යතුන් වහන්ස අහං මම න මෝචන අධිප්පායෝති මිදීමේ අදහසක් නැත්තේ වීමි යැයි කීවේය. න මෝචන අධිප්පායස්ස මිදීමේ අදහසක් නැත්තහුට අනාපත්ති ඇවැත් නොවේ.
ඒ
පස්තාවං කරුන්තස්ස මල පහ කරන්නව මුදන අදහසක් නැත්ත උට අනාපත්ති ඇවැත් නොවේ. හරි. විතර්ක කරන්න උට අනාපත්ති
දෙනකොටම තමයි එන්නේ අන්තර සිදුවෙන්නේ උන්මෝදේ මහායන කප්ප අසති මුචි සත් කුසුච්චන් නමෝති හේයයන් සින්චිත්තෝ සම්විප්පති නාහං භගවා මොචනාදිපායෝති අනාපත්ති දීතු න මොචනාදිපායස්සාති දෙනකොටම තමයි එන්නේ
කුමන සිත ඇත්තේ භගවා භාග්‍යතුන් වහන්සේ අහං මම න මෝචන අධිප්පායෝ මුදන අදහසක් නැත්තේ වීමයි කීවේය. හරි, මේ කතා පහ මම කෙටියෙන් කියලා දෙන්නම්. පලිනීකේ කීවේ එක්තරා භික්ෂුවකට සිහිනින් අසුචි මිදුණා, උන්වහන්සේට කුකුසක් ඇති වුණා. කොහොමද ඒ කුකුස ඇති වුණේ? මම සංඝාතිසේත ආපත්‍යයකට පත් වුණාද කියලා. ඊට පස්සේ ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය සැලකලා බුදුරජාණන් වහන්සේ අනාපත්‍ති භික්ඛු සුපිනං තේන කියලා දේශනා කරා. සිහිනෙන් හැවැත් වෙන්නේ නැහැ. දෙවෙනි එක, එක්තරා භික්ෂුවකට මූත්‍රා කරනකොට අසුචි මිදුණා, කුකුසක් ඇති වුණා, භාග්‍යතුන් වහන්සේට සැලකලා බුදුරජාණන් වහන්සේ බලන්ද බුදුරජාණන් වහන්සේ විනිශ්චය කරනකොට බුදුරජාණන් වහන්සේ අහන විදිය නේද? කිංචිත්තෝ ත්වම් භික්ඛු, කෙලින්ම ආපත්‍ති විනිශ්චයේ මූලික පදේ අරගෙන තමයි අහන්නේ. කුමන හිතකින්ද නුභාසී හිටියේ? මොකද මෝචන ආස්වාද චේතනාව තිබ්බනම් ආපත්‍ති වෙනවා. ඒකයි උත්තර දෙන්නේ නාහම් භගව මෝචන අධිප්පායෝති. බුදුරජාණන් වහන්සේ මම මුදන අදහසක් මට තිබ්බේ නැහැ. අන්න ඒකයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අනාපත්‍ති භික්ඛු න මෝචන අධිප්පායස. මුදන අදහසක් නැත්ත උට හැවත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට ඒ වගේම මල පහ කරනකොට අසුචි මිදුණා, කුකුස් ඇති වුණා, මුදන අදහසක් නැති හින්දා හැවත් වෙන්නේ නැහැ කියලා දේශනා කරා. ඊළඟට
කාම විතරක විතරක කර කර ඉන්නකොට උපක්‍රම කරේ නැහැ, මුදන අදහසකුත් නැහැ, අසුචි මිදුණා, උපක්‍රම කරෙත් නැති හින්දා මුදන අදහසක් නැති හින්දා ආපත් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඊළඟට උන්හෝදකේම නහයන්තස්ස උණු පැන් වලින් නානකොට අසුචි මිදුණා. ඒ භික්ෂුවට කුකුසක් ඇති වුණා, බුදුරජාණන් වහන්සේට සැලකලා මුදන අදහසක් නැති හින්දා ආපත් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඊළඟට ඊළඟ එක කවුද පරිවර්තනය කරන්නේ? පුළුවන් කෙනෙකුට පුළුවන්. අපේ සෝන්නාංශ මෙතනදී පෙය්‍යාලමින් එන්නේ අර ගරහන කොටස් ටික එහෙම මුල ඉඳලා ඉන්නේ. දම්මින් කතං කත්තා මෝග පුරිස කියලා අරගෙන මේ ගරහන කොටස් ටිකක් ඉන්නේ. ඊට පස්සේ කියනවනේ මම මේ විදිහට ධර්මයේ දේශනා කරලා තියදී අයි මෙහෙම හිතන්නේ මෙහෙමයි කියලා. ඊට පස්සේ විනය පණවන හේතු ටික ඔක්කොම ඒ කොටස් ටික තමයි මේ පෙය්‍යාල මෙතන තියෙන්නේ. ඔව්. පළවෙනි ශික්ෂාවෙම බලාගත්තන ලොකු පෙය්‍යාලමක් මෙතන තියෙනවා. ඔව්. අතකෝ භගවා ඒතස්මින් නිදානේ ඒතස්මින් ප්‍රකරණේ භික්ඛු සංඝං සම්නිපාතා පෙත්තා ආයස්මතං සෙය්‍යසකම් පටිපුච්චි කියලා කිව්වේ. එතන ඉඳන් කියනවනේ කතං ඉනාමතං මෝගපුරිස හත්තේන උපක්‍රමිත අස්ති මොච්චෙස්සසි නනු මයා මෝගපුරිස. අන්න ඒ කොටස් ටිකක් කියනවනේ. හැබැයි මෙතන නම් මේ මේ භික්ෂුවට එහෙම ගරහන්න විදියක් නැහැ නේද? පළවෙනි කිත් පෙයාලමක් තියෙනවනේ. බුද්ධ ජයන්ති පොතේ පෙයාලමක් තියෙනවද පළවෙනි පිනිත වස්සේ? තියෙනවද? තියෙනවනේ. ඒකට එන්න ඕනේ. ඔව්. එතන පෙය්‍යාල වෙනම අර කච්චිනුකෝ අහං සංගච්ඡේසං ඒටි කියන්න ඕන දෙවෙනි එක. ඊට පස්සේ පෙය්‍යාලම කියනවද? මේකෙදි ගරහන්න බෑ සාංශ. මොකද ආපද? හරි, ඒක මං කියන්න. ඉතින් ටික කියමුකෝ. සමහර පෙය්‍යාලම් කරනවා මේ හිතන්න අමාරුයි මොකද්ද මේ පෙය්‍යාලම් ඇතුළ තියෙන්නේ කියලා. සැකයක් වගේ තියෙන්නේ. නොකාර නිපාතයක් කාශදී නනු කියලා කියන්නේ සංසයාර්ථය. සංසයාර්ථය නිපාතය. මම මෙහෙම වුණාද කියලා හිතෙන්නේ. අවසර ඒක තමයි නේද? හරි, මෙතෙන්ට එන්නේ හේවා විකාරණ කියන 118 වෙනි පිටුවේ අවසාන ඡේදය එනවනේ තේසං කුක්කුච්චං අහෝසි කියලා. අවසාන ඡේදේ තුන්වෙනි පේලි හතරවෙනි පේලි බලන්න. තේසං කුක්කුච්චං අහෝසි කියලා එන්නේ භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං සංචේතනිකා සුක්ඛ විසට්ටි සංගාදි සේසෝති. අම්මාකංච සුතිනන්තේන අසුචි මුච්චති. අත්ති චිත්තා චේතනා ලබ්බාති කච්චිනුකෝමයන් සංගාසෙසං ආපත්තින් ආපන්නාත්. භගවතෝ ඒතමත්තං ආරෝචේ. අන්න ඔය ටික තමයි ඒ යාළුවන්ට එන්න ඕනේ කියලා මට හිතෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ බලමු මේ පෙයාලම මම කියන්නම් හරියටම බලලා. විශේෂ දෙයක් නැහැ එතන. ඊළඟ කියමු සම්. කවුද කියන්නේ? බලන්න අපි කවුරු හරි ඉන්නද? දැන් අපි බුදුරජාණන් වහන්සේ වදාළ සේක කියන එක අපි දන්නවනේ නේද? ඒක නොකිය අපි කියාගෙන යන්නේ. ඒක අපි ආධ්‍යාහරෙන් තමයි මේ පද ගැළපීමට සිංහලයට යොදාගන්නේ. බෙහෙත් ගල්වන්න උට
අසුති වෙනුනි. රස කුක්කුච්චං අහෝසි කොහොමද කුසත් වෙයි ප්‍රිය පෙයාර අනාපත්ති බික්කු නම් ලෝකනාදී පාරස්සාති බික්කු මහා මෝචනාදී පායස්ස මොනිදන නෑ මෝචනාදී පායස්ස මොනිදන චේතන වලට අනාපත්ති අනාපත්ති වෙයි.
මුදන අදහසක් නැත්ත උට අනාපත්‍ය ඇවැත් නොවේ.
තේනකෝපන සමයේන අන්‍යතරස්ස දෙක්කෝ අංගජාතිය වනුපෝති. සමයේ වනාවේ අන්‍යතරෝ විස්සන සේදිලා කියන්නේ දෙක විදිහට
යනවා. හරියට කියන්න.
සමයේ වනාවේ අන්‍යතරෝ විස්සකට අංගජාතිය වනයක් වේ. මෝචන අධිපාය පායස්ස දේශා කියන කාලින් පෙන්සස්ස අසති මුච්චි. මෝචන අධිපාය යුක්ත බෙහෙත් ආලයනය කරන්නා වූ ඔහුට අසති මෙදී එයාල අසති නිරුච්චි අසති නිරුදුනි. තස කුක්කුච්චං අහෝසි ඔබට කුක්කුච්චක් විය එයාල අනාපති සංගත සේසස්ස తేమతోపన సమయం అన్యతరస విద్యుమ మండన్ కండువర్తస్ అసతి మిచ్చి సమయ విమనై అండన్ కండువర్తస్ అన్యతరస విద్యుమ అసతి మిచ్చి అండే కసమాను ఎక్కర విశ్వకట అసతి విభిని కస కుచ్చన్ వదోసి కుంట కుచ్చ ఏయాల అనాపత్తి విద్యు న మోచనాది పాయస్సాది విద్యు మహాన
హరి ఏ కథాపహ విస్తర కల్లైనా ఇతకోట ఇలాంగట కేవే ఎక్తరా భిక్షువక్ ఉనువతురేన్ నానువ హెబై మే నాన్ని మోచన అదహస ఎతువ దెన్ కలిన్ ఉనువతురేన్ నేవ ముదన అదహసక్ నెతువ මේ භික්ෂුව නානෝ මුදන අදහසක් ඇතුව ඔහුට කුකුසක් ඇති වුණා මට සංඝාසේස වුණාද කියලා බුදුරැන් වහන්සේ කියනවා අර කිංචිත්තු ආපන්නෝ ඒ ඔක්කොම ටික මේ පෙය්‍යාලම ඇතුළේ තියෙනවා මෙතන පෙය්‍යාලම ගැටලුවක් නැහැ අර මුලදීම පෙය්‍යාලම මොකද්ද කියලා මම තව ටිකක් බලලා කියන්නම් ඒ නිසා මුදන අදහසින් උණු පැන් නාපු හින්දා සංඝාසේස ආපත්‍යට පත් වුණා ඊළඟට භික්ෂුවක් මුදන අදහසින් උණු පැන් වලින් නානෝ හැබැයි අසුචි මිදෙන්නේ නැහැ. එයාට කුකුසක් එනවා සංඝාදිසේස වෙන්නේ නැහැ. තුල්ලච්ඡාපත්‍යක් වෙනවා. මොකද උපක්‍රමයක් වශයෙන් මුදන අදහසින් උණුපැන් නාපු හින්දා. මිදුනේ නැති හින්දායි සංඝාදිසේස වෙන්නේ නැත්තේ තුලසි ආපත්‍යක් වෙනවා. ඊළඟට නානික අට කතා විස්තර කරනවා සිතුම් කොහොමද නැහැ කියලා. ඉතින් මිදිලා නෑ කියන්නේ ඒක එයාට තේරෙන්නේ නැහැ නෑ නෑ මිදිලා නැහැ කියන විශ්වාසයෙන් එයා කියනවා මට අසුචි මිදුනේ නැහැ කියලා. ඔව්.
එයාට තේරුන්නේ නැහැ.
ඔව්.
ඒක පස්සේ ජීසේට ඇදී.
එහෙම නොතේරීම මිදෙන්න පුළුවන්ද? දැන් හීනෙකදී වගේ හැර මේ වගේ තැනකදී මිදෙනක යම් මට්ටමකට හරි තේරෙන්නේ නැද්ද? හිතලා බලන්න. ඔක රේරුකාණ සාන්නස්සෙත් උපසම්පදා සීලයේ පොතේ කියනව නේද මේ සකල ශරීරයේම ශුක්‍ර ධාතුව තියෙනවා කියන්නේ තවත් එකක් මේ මේ ශුක්‍ර ධාතුව මිදෙනකොට ලොකු ශක්තියක් ඇඟේ අවශ්‍යයි කියලා පීඩනයක් ඇඟට යෙදෙනවා කියලා අපි අසන් සාමාන්‍ය උපක්‍රමයක් කරයි කියලා මේ මිදෙන්නේ නැති එක අපිට තේරෙනව නේද හිතලා බලන්න කිව්වේ මෙයා ඉතින් මිදුනේ නැහැ කියන විශ්වාසයෙන් තමයි කියන්නේ. තානෝචාවනේ වුණොත් අනිවාර්යයෙන්ම මූත්‍රා මාර්ගයට බැස ගන්නවා. ඒ කට්ට කතාවේ කියනවනේ. අවස්සම් දකසෝතම් මෝතරති කියලා කිව්වේ ඒකයි. ඒ කාන්තේම මූත්‍රා මාර්ගයට බැස ගන්නවා. හැබැයි මූත්‍රා මාර්ගයට බැසගත් එක එළියට එනවද නැද්ද කියන එක අපිට කියන්න බෑ. දැන් අර මැස්සිකුට බොණ්ඩ තරම් වුණත් ප්‍රමාණයක් පිට වුණොත් ඉතින් ඕක සමාහිතට ඇතුලේ රැඳෙන්න පුළුවන්. එයා විශ්වාසයෙන් කියන ති අසුචි මිදුන් නැහැ කියලා. මිදුන් නැත්තම් ඉතින් ආපස්සෙ වෙන්නේ ඔව් 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 ඒ එහෙම කතා දෙකක් සිද්ධ වෙලා තියෙනවා එකයි එහෙම අවස්ථා දෙකක් මිදුනොත් සංඝාදිසේසයි මිදුන් නැත්තම් තුල්ලච්චේ
ඒකයි ආයිසින් කියන්නේ ටීකාචාරයන් වහන්සේ වුණත් ඉතින් මේ අර විදියට මේ මූත්‍රාවල පාට හරි බලලා නැත්නම් ඇලෙන ගති හරි දැනගෙන මේ ආපත්‍යක් වෙලා තිනනවා එකේ නැගී හිටින්න කියලා. ඉතින් Tamanට විශ්වාසයි නම් නෑ ඉතින් සුක්‍රදාතු මිදුනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් තිබූ තැනකේ ලැබුණොත් නේද? ඒක අවිශ්යයි කියන්න බෑ. මොකද දන්නවද? එහෙම මිදුනොත් ආශිතුන් අවස්තන් දකසෝතන් ඕතරිති කියලා කිව්වේ ඒකයි. ඔළුවේ තියෙන එකක් මිදුනයි කියන්නද? ඒක උනත් අනිවාර්යෙන් මූත්‍රා මාර්ගයට බැස ගන්නවා. ඊට පස්සේ ඒක පරීක්ෂා කරලා ආපත්‍ය විනිශ්චය කරන්න ඕනේ. අතරමඟ නවතින්නේ. ඒ වෙලාවට මට නම් තේරෙන්නේ ශාරීරී තියෙන දේවල් උනත් රාගියත් එක්ක ආශිතුන් වහන්ස දැන් අර සමහර ආචාර්යයන් වහන්සලා කටිය කියලා කියවන ශුක්‍ර ධාතුව තියෙන එක ඊට පස්සේ කීවා අංග ජාතිය මුල කියලා කිව්වා. සකල ශරීරීම කියලා කිව්වා. මේ උන්වහන්සේලාගේ තීක්ෂණ බුද්ධිය අනුව උන්වහන්සේලා දැක්ක විදිය. මට උනා තේරෙන්නේ නම් සාමාන්‍ය මේ මගේ අත්වනු මතය ඔය භුෂණ කෝෂ ආශ්‍රිතව තමයි වැඩිපුරම ශුක්‍ර තියෙන්නේ. ගබඩා වෙලා. ඒ ශුක්‍ර නාල තියෙනවනේ. ඒ නාල ආශ්‍රිතව භුෂණ කෝෂේනේ ශුක්‍ර නිෂ්පාදනය කෙරෙන්නේ. ඒතර ඒ ආශ්‍රිතව වැඩිපුර තියෙනවා. හැබැයි යම් මට්ටමකින් ලේ මිශ්‍ර වෙලා ඒ වගේම සෙම් රුධිරේ ඒ ඔක්කොම මිශ්‍ර වෙලා සකල ශරීරෙම යම් මට්ටමකින් තියෙනවා. ඒක අර මුෂණ කෝෂවල තියෙන තරම් ඕලාරික නොවෙන්න පුළුවන් ප්‍රයසිතු. හැබැයි මිදෙන වෙලාවට මට හිතෙන්නේ ඔය ඔක්කොම ටික බොහෝ දුරට එක තැනකට එනවා. නමුත් ශුක්‍ර නැතුව නෙමෙයි. ප්‍රධාන ස්ථානේ එතන උෂණ කෝෂ කියන එක. නමුත් සකල ශරීරෙම යම් මට්ටමකින් පැතිරලා තියෙනවා. ඒ වෙලාවට රාගයත් එක්ක ශුක්‍ර ධාතු මුදුනකොට බොහෝ දුරට ඒ එක තැනකට ඒ ශක්තිය එකතු වෙනවා ඇති. ඊට පස්සේ තමයි මිසට්ටිය කියන එක වෙන්නේ නේද? ඒක අපිට අවශ්‍යයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අටුවාවේ කිව්ව විදිහට ශරීරයේ කොහෙ තිබුණත් තානාචාවනේ වුණා නම් ඒ වෙච්ච එක අනිවාර්යම මූත්‍රා මාර්ගයට නම් දැක ගන්නවා. අතරමඟ නවතින්නේ නැහැ. හරිද අසුනා? ඒක අපිට පැහැදිලිනේ. ඒ නිසා මූත්‍රා මාර්ගයේ එකයි ටීකාචාර්යන් වහන්සේලා දෙන්න පුළුවන් උපරිමේ පරීක්ෂාව දුන්නේ. අඩු ගානේ මූත්‍රා කරලා මූත්‍රාවල පාට හරි බලලා එහෙම නැත්නම් ඇලෙන ගතිය හරි තේරුම් අරගෙන ආපත්‍ය නැගී හිටින්න කියලා. එහෙමත් අවිශ්යයි නම් ඉතින් මිදුලා නැහැ. එයා ඒ විශ්වාසයෙන් භාවනා කරනවා නම් ඒ භාවනාවට බාධා වුකුත් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. පස්සේ එන්නත් පුළුවන් වෙන්න
පුළුවන්.
ඒ වගේ වෙලාවකට ඉතින් අංග ජාතියේ උපක්‍රමයක් කරලා තියෙනවා නම් ටිකක් ඕලාරික මට්ටමට තමන්ට තේරෙන මට්ටමට එයාට ඉතින් භාවනා කරන්නත් බැයි නම් ඉතින් පිරිස්මානක් දෙන්න වෙන වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි කොහොමද අවිශ්‍ය දෙයක් බලන්නේ නේ? උපක්‍රම කරන්නත් ඕනේ අපි හසින් අංග ජාතියේම අය. මොකද ආපත්‍යක් පටිච්චන්න වෙන්න අංග 10ක් සම්පූර්ණ වෙන්න එපා. අවසානෙකෙත් කියනවා නේද? ඡාදීතිච ඡාදීතු කාමෝච. එයාට හම්බෙන කැමැත්තක් ඒව නැහැ. ඒ නිසා පටිච්චන්න වෙන්නේ නැහැ එහෙම කෙනෙකුට. ඒක චුල්ලවග්ග පාළියේදී විස්තර වෙන්නේ සමුච්ඡයත් අංග විතරක්. ඒකයි තේසෙන් ඒ විදිහට හිතලා බලලා ගන්න ඕනේ කිසි. සංහ සුකුම කියලා කිව්වේ ඒකයි නේ සමහර දැන්. අංග ජාතියකින් Tamanට තේරෙන මට්ටමට Taman උපක්‍රමයක් කරලා තියෙනවා නම් ශුක්‍ර ධාතු මිදින මට්ටමක් වගේ ආපති ගන්න වෙනවා. ඉතින් යාට සමාගිට ධාතු නොපෙන්නුනා. ශුක්‍ර. මුත්‍රා මාර්ගයද? එහෙම මේ කාලයක් කියන්නේ නැහැ සන්නස. වැඩි දින උපක්‍රමීති අංගජාතයේනේ කරන්නේ. අංගජාතේ කරාට පස්සේ Tamanට තේරුණා නම් ඉතින් නිදෙන මට්ටමකටම මම උපක්‍රමයක් කරා කියලා ඉතින් යානම් භාවනා කරන්නත් බැයි නම් සුසුම දේ මාන අබ්බහන කරගන්න. රුධිරේ නිසා රුධිරය සැරව ඒවත් එක්ක ඇසුරු කරගෙන මේ ධාතු පිහිටනවා කියලා කියන්නේ. ඇයි ආසේ බේදසෝද ඒ ටික අපි කතා කරන්නේ අටකතා කි ධාතු නානත්තෝච ආසේ බේදතෝච කියලා කිව්වේ. මේ තී භූෂණ කෝෂවලට අනිවාර්යෙන් මේ ශුක්‍ර ධාතු එකතු වෙනවා ඇතිනේ. දන්නේ නැහැ ඉතින් මටත් ඉතින් එච්චරේට විශයක් නෑ. හැබැයි අපි දැන් ජීවිද්‍යාවට එහෙම අහලා තියෙන්නේ අපිටත් කිව්වේ මේ භූෂණ කෝෂය තමයි නිෂ්පාදනය කරන්න කියලා. භූෂණ කෝෂවල තමයි නිෂ්පාදනය කරන්නේ. හැබැයි සකල ශරීරයේ තියෙනවා කියලා නම් කිව්වේ නෑ ඒ දවස්වල. බොහෝ දුරට වැඩිපුර නම් අපිට මේ ප්‍රදේශයේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. මොකද අර වාද තුනක් ගියානේ ආචාර්යන් වහන්සේලාගේ. එක ආචාර්යන් වහන්සේ කිව්වා කටි ප්‍රදී. උන්වහන්සේගේ තීක්ෂණ නුවණ අනුව උන්වහන්සේ කිව්වා මට තේරෙන්නේ මෙච්චරයි ඒ විදිහට. තව සාන්නාස කෙනෙක් කිව්වා ඔව් වත්ති සීසන්නේ. ඒ කියන්නේ අංග ජාතියේ මුලනේ. ඔය කියන්නේ මූත්‍රා කෝෂයේ ආසූතව. ඒ සාන්නාසට තේරෙන්නේ දුර උන්වහන්සේ කිව්වා. හැබැයි අටුවා න්‍යාය අනුව සකල ශරීරේන ගණ්ඩ වෙනවා. ඔය කියන මට්ට ඒකට උදාහරණ කිව්වනේ අර මහසෙන් රජුරු උරිය පළලා පින්නෝ. ඊට පස්සේ අලියත්තුන්ගේ දෙකන් සිඩු වලින් ශුක්‍ර ධාතුව පිට වෙනවනේ. ඒක නිසා කිව්ව සකල ශරීරියම තියනවායි කියලා ගණ්ඩ වෙනවා කියලා. එයාට ඒ පසුතැවීම කුකුස එනවා නිසා නීවරණයක් විදිහට එනවා. ඒක ධර්මතාවය. ඔව් දැන් දුකලාවක් දැන් ඔය නිසමිදෙන්න නිසින් නිසමුක්තකාංග නැතුව වස්පහ ගුරුවරයෙක් ළඟ ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙද්දි එහෙම නැතුව ඉන්න කෙනාට අරුණක් පාසා දුකලා වෙනවනේ. ත්‍රියාපත්‍ය ගණන් ගන්න නැතුව කෙනෙක් කැලේ ඉන්නවා නම් භාවනා කරන්න බෑ. ඒක ධර්මතාවය. මොකද එයා ඒ ආපත්‍යයට ගරු කරන්නේ නැති නිසා. පැහැදිලිවම කියන දුකලා වුණා විපිරිසර ඇති කරන සර්වමෝක්ෂ අන්තරාය. ඒ ආපත්‍ය ආයිට පස්සේ දේශනා කරගෙන පිරිසිදු වෙනවා නම් එයාට නැගීටින්න පුළුවන්. ඒගොල්ලෝ අවංකවම ওই කැලේ ඉන්න එකකින් අහන්න ඕනේ නේද භාවනාව වැඩිනවද නැද්ද කියලා. බොහෝ දිනකට වැඩින්නේ නැහැ. ඒක බුද්ධ ආඥාවෙන් සිද්ධ වෙන දෙයක් අයිස්. ආපත්‍යය තියාගෙන භාවනා කරන්න බෑ. මොකද සීලය අවශ්‍යයිනේ. ඒතර සීල් පිළිසිදු වෙන්න ඕනේ සමාධිය වඩන්න. හරි. එහෙම කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා නම්වත් නේද භාවනා කරන්න නම් බෑ කියලා හිටියට කියලා.
එන්නේ ගල්දුවට ඇවිල්ලා කිව්වා සුදානත් මේ සීල මේ සීලපදලි මේ භාවනා කරන්නේ නැහැ. පස්සේ ගා විවාහ වෙලා අවුරුදු 20ක් විවාහ වෙලා තව අවුරුදු 20ක් ඉඳලා ආපහු එළිය කියලා
තමයි. හරි අපි කියමු 4:20. අපි සාන්නාසි කියමු සුදම් රක්ෂන් කියන්නේ.
ඒවත් සම්පූර්ණ වෙන්න ඕනේ. ඇයි ඒකෙන් අපේ ඇසිතුන් කියනවනේ අරිහත්ත්වයේ දක්වා භාවනා මාර්ගයක් දැනගෙන ඉන්න ඕනේ. ආචාර්ය නාහන්සේ අවසරය ඇතුව පුළුවන් නේද? ඒක අපි අවසරය ඇතුව තාවකාලිකවදී පුළුවන් නේ මෙසේම ප්‍රශ්නයක් නේ. ආචාර්ය නාහන්සේ අවසර දෙනවා. අනික ආචාර්ය නාහන්සේ නමක් එනකන් කියලා තින්න පුළුවන් නේද? ඒ විශ්වාසය තියනවා නම් දැන් තව දවස් 10කින් ආචාර්ය නාහන්සේ එනවා. ඒ එනකන් ඒ දවස් 10 ඉන්න පුළුවන්. එහෙම කියලා අර මේ වංචා කරන්න බෑ. කවදා හරි එනකන් මං ඉන්නවා කියලා මේ කවුරුවත් එන්නේ නැති පැත්තක ගිහිල්ලා භාවනා කරනවා. හරි. මේ ටික මං සිංහලෙම කියන්නද? පරිවර්තනය කරන්න ඕනේද? පැහැදිලි නේද? අමාරු නෑ මේ වගේ. අමාරු තියනවා නම් ගැටලු තැනක් තියනවා නම් අහන්න, නොතේරෙන තැනක්. එතකොට මේ කීවේ එක්තරා භික්ෂුවකට මාර්ගයේ යනකොට අසුචි මිදුණා. උන්වහන්සේට කුකුසක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ කීවා අනාපත්‍ය කියලා. මේ වගේ තැන් අටුවා නැත්තම් තෝරන්න අමාරු. මමත් මුලින් පෙළ විතරක් බලනකොට මටත් හිතුණා මේ පාරක යනකොට අසුචි මිදුණයි කියනවා. මේ මොකද වෙලා තියෙන්නේ? දැන් අටුවාව නැත්තම් මෙතන හිතාගන්න බෑ. එකේ 10 දෙනෙක්ගෙන් අහුවොත් උත්තර 10ක් කියයි. මේ අටකථාචාර්යයන් වහන්සේ කියනවා මෙතන වෙච්ච සිද්ධිය මොකද්ද කියලා. ඒතකොට බුද්ධඝෝසාන වහන්සේට ඕන දෙයක් නෙවෙයි අටුවාවේ දාන්නේ. තත්ථේව පුත්තෝ තතේව ඥාතෝ කියලා කිව්වේ ඒකයි. උපාලියාදී මහරහතන් වහන්සේලාමයි බුදුරජාණන් වහන්සේගේ අදහස දන්නේ. උන්වහන්සේලා තමයි මේ අටකතාව මේ විදිහට සම්පාදනය කරේ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඉන්නකොට වෙච්ච සිද්ධිය දන්න නිසා තමයි උන්වහන්සේ අටකතාවට මෙතනදී වෙච්ච සිද්ධිය ඇතුළත් කරේ. ඒක අටුවාව කියනකොට පැහැදිලි වෙයි. මේ කියන්නේ කලවා දෙක ඉතාමත් මහත භික්ෂුවක්. ඒ මහත භික්ෂුව පාර යනකොට කලවාවල අර අංගජාතයේ පෙළෙන නිසා ඒ නිසා අසුචි මිදුණයි කියලා කියනවා. නැත්තම් පෙළේ තියෙන බලන්න මග්ගං ගච්ඡන්තස්ස අසුචි මුචි පාර යනකොට අසුචි මිදුණා. එච්චරයි. අපිට අර්ථ තෝරන්න බෑ අට කතාව තිබ්බේ නැත්තම්. මේව නම් බොහෝම සුළුවේ ඔයිට වඩා දරුණු ලෙස තියෙනවා පෙළේ මේ අටුවාව නැතුව තෝරන්න බැරි ඒවා. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේගේ අදහස දන්න මහරහතන් වහන්සේලාම ඒකයි අටුව සංග්‍රහ කරේ. හරි. කෝකද මග්ගං එකට උඩින් එක. ආ ඔව්. අනාපත්‍ති බික්කු සංඝාදිශේසස්ස ආපත්‍ති තුල්ලච්ඡස්ස ඒකද? ඔව්. එතකොට ආසුතුන් වහන්සේ අසුචි මිදුණන මෝචන අදිප්පායෙන් අර අණ්ඩේ කියන්නේ වෘෂණකෝෂ කැසුවානේ. ඒ නිසා මෝචන අදහසින් කසපු නිසා අසුචි මිදුණා. එතකොට සංඝාදිශේස. හැබැයි මෝචන අදහසින් වෘෂණකෝෂ කැසුවා. හැබැයි මිදුණේ නැහැ. ඒ නිසා තුලසි ආපත්‍. ඒකයි මේ කියන්නේ. ආනාපත්‍ති බික්ක සංඝාදිශේසස්ස කියලා කිව්වේ. ඔව්. සන්නස නෑ වෙන්නේ අන්නකෝෂ ගැන තමයි කියන්නේ. ඒකයි අනාපත්‍ති කියලා කියන්නේ. පැහැදිලිද? තුල්ලච්ඡයක් වෙන්නේ අසුචි මිදුනේ නැති හින්දා. මොකද්ද ප්‍රශ්නේ?
ප්‍රශ්නේ මේකයි කියනවානේ අංගකෝෂයේදී උපක්‍රම කරන කරලා අපි මෙතෙන් පස්සේ අපිට වෙන්නේ නැහැ කියනවානේ. ඔව්. ඒ කියන්නේ ඔව්. දැන් මේකේ මෙයාට අහන්නේ මේකේ අපිට මුංචි දෙයියාරක් අපිට මුත්‍ති කියලා තියෙනවා.
ඔව්.
ඒ තාප කුප්පුච්චන් අහුවට දෙයියලන් අනාපත්‍ය වික සංගාතියට අපය පුලස්සය.
ඔව්.
ඒ කියන්නේ අසුචි නොමිති වික්ෂෝ කියන එකනේ.
ඔව්.
අසුචි මුත්‍ති වික්ෂෝ කියන්නේ මොකක්ද කියන්නේ නැහැ. ආන්න පොඩි පක්‍රම කරලා. අන්නේ
නිසා වෙන්නේ නැහැ.
ඈ?
අන්නේ කැසුම්
නේදන්. ඉතින් අන්නේ කහසි එයාට තිබ්බ මොකද නහදි පාය.
හරි.
ඉතින්
හරි අපි මේක අටුවා බලමු.
ඈ?
අටුවා බලමු.
කොහෙද කියන්නේ?
හයි.
මේ අට කතාවෙත් ඒ කණ්ඩුවන කතාවෙත් මොකද කියන්නේ
සංකල්පය?
මේ පෙයියාලම එන්න ඕනි සාන්නංශ. මේකනේ මේ න්‍යායට නොගැලපිල්ලක් නැහැ. මේක පෙයියාලම අපි හරියට ලියා ගන්න ඕනි. ඒ දෙක ගැලපෙන විදිහට. මෙතන පෙයියාලම තවත් අඩු කරලා වගේ මට තේරෙන්නේ. මොකද මට විජිනි ස්වාමීන් වහන්සේ කිව්වා බුද්ධ ජයන්ති ඔය වගේ පෙයියාලමක ප්‍රශ්නයක් තිබිලා ආපත්‍ති වෙන්නේ නැහැ කියලා හිතලා එහෙම උපක්‍රමයක් කරලා ශුක්‍ර මුදපු භික්ෂුවක් ගැන බැලින්නම් මේ පෙයියාලම අර ආපත්‍ති නොවන මට්ටමටම ඔව් ඒක පටලගෙන මට සාන්නසින් අහන්න බැරි වුණා කොයි කතාවද කියලා. සමහරවිට මේක වෙන්න පුළුවන්. මම මේක තාචුට්ටක් කල්පනා කරලා කියන්න. උන්වහන්සේ බැලුවලු පෙළ බලනකොට එකපාරටම මේ තෙලේ තියෙන විදිහට ආපත්‍ති නැහැ කියලා තමයි තේරෙන්නේ කියලා කිව්වා. බැලින්නම් අර පෙයියාලම චට්ට සංගායනාවේ එක දිගහැරලා තියෙනවා. පෙයියාලම අර ආපත්‍යක් නොවන විදිහටම අනිත් කතාව ඇතුළත් කරලා පෙයියාලම තවත් පෙයියාලම් කරනවා. උන්වහන්සේ පෙළ බලනකොට ආ මෙහෙම කරොත් ආපත්‍ති වෙන්නේ නැහැ නේ කියලා කරලා වැඩි. එහෙම වෙච්ච සිද්ධියක් තියෙනවා. ඔව් කවුද කින්ද මන්ද ඒ වගේ යන්න එපා. මම මේ කිව්වේ එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙතන පෙයියාලම මම ලෙහෙලා දෙන්නම් මොකද්ද කියලා අපි ඉතුරු ටික කියමු. කොහොමත් ඒ එන න්‍යායට නම් ගැටීමක් නැහැ කොහොමත් ඈ. මේකෙන් පොඩ්ඩක් චට්ට සංගායනාවත් බලන්න ඕන. මාත් ඉගෙන ගන්න කාලේ මෙතන මොකක්වත් ලියාගෙන නැහැ. හරි ලංකේම් සංස. එහෙම එකක් තමයි මට තේරෙන්නේ. අර එහෙම තමයි. දැන් මේ අසුචි මුච්චි කියලා පෙයියාලම ඇතුලේ එනකොට ඒක මෝචන අදිප්පායස්ස අණ්ඩං කණ්ඩුවන්තස්ස අසුචි මුච්චි. ඒකට මුදන අදහසකින් අණ්ඩේ කැසුවොත් එහෙම සංඝාසී තාපත්‍ති වෙනවා. මුදන අදහසින් නිසා උපක්‍රමයක් වෙනවනේ. හැබැයි මුදන අදහසක් නැත්තම් ආපත්‍ති වෙන්නේ නේ.
ඒකට
මේ සංසෘතිය මම හරියට බලලා කියන්නේ. එක් බල්ල කියන්නේ. හරි අපි ඊළඟට කියමුකෝ. ඒ ප්‍රශ්නේ තියාගන්න මේකට අනිවාර්යෙන්ම මම විසඳුම දෙන්නම්. චට්ට සංගායනාව බලන්න ඕන එක. බුද්ධ ජයන්ති තියෙන්නේ ওই විදිහටමනේ. හරි. හරි කියමු.
දේහකෝපන සම්මුතිය අනුකරස්ස දික්කුණෝ මොචනාදී කායස්ස මන්දං රච්ඡන්දස්ස සුති උච්චි කේයාරං අසුති නුච්චි රස කුච්චිත නමෝති කේයාරං අනාපත්ති දික්කු සංඝාදි සේසස්ස ආපත්ති සුංගච්ඡස්ස ආති.
හරි නේද? ඊළඟට කියමු සංස.
දේහකෝපන සමයෙන් අනුතරස්ස විචුණෝ වක්තිං ගහෙත්වා පස්තාවං කරුන්තස්ස අසුසි මුච්චි රස කුච්චිතං අරෝති හේයාල අනාපත්ති දික්ඛෝ මෙම මෝචනාදී පායස්සාති. දේහකෝපන සමයෙන් අනුතරස්ස විචුණෝ මෝචනාදී පායස්ස වක්තිං ගහෙත්වා පස්තාවං කරුන්තස්ස අසුසි මුච්චි හේයාල අසුචි මෙම මුච්චි රස කුච්චිතං අරෝති හේයාල අනාපත්ති වික්ඛෝ සංඝාදි සේසස්ස ආපත්ති තුල්ලච්ඡස් වාසි. තේන කෝපන සමයේ කඳුතරස්ස වික්ඛුනෝ චත්තාගරේ
ජන්තාගරේ
ජන්තාගරේ උදර වක්තිං කපින් තස්සය අසුචි මුච්චි
තාපින් තස්ස නේද?
තාපින් තස්ස අසුචි මුච්චි තස්ස කුච්චං මහෝසි හේයාලං අනාපත්ති වික්ඛෝ න මෝචනාදී පායස්සාති. තේන කෝපන සමයේ න අඤ්ඤතරස්ස වික්ඛුනෝ ජත්තාගරේ ජන්තාගරේ උපච්ඡායස්ස පිට්ටිපම්මං කරුණස්ස පිට්ටි පරිකම්මං කරුණස්ස අසුදි මුච්චි තස්ස කුච්චං අහෝසි හේයාලං අනාපත්ති වික්ඛෝ න මෝචනාදී පායස්සාති. තේන කෝපන සමයේ න අඤ්ඤතරස්ස වික්ඛුනෝ මෝචනාදී පායස්ස ජන්තාගරේ පඤ්චායස්ස පිට්ටි පරිපංගම් කරුණස්ස අසුචි මුච්චි හේයාල අසුචි නේ මුච්චි තස්ස කුප්පුත්තං අරෝසි හේයාල අනාපත්ති වික්ඛෝ සංඝාදි සේසස්ස ආපත්ති කුල්ලච්ඡස් සාති.
හරි. සායනාකි කියවේ අඬ අර කසණෙක් එහෙම ඒක ඊ අංගජාති උපක්‍රම කරන අදහසින් තමයි කසන්නේ. ඒක අට කතාවේ තියෙනවා. එහෙම කැසුවොත් දැන් ගුෂණ කෝෂ කසනවා කියන්නේකෝ අංග ජාති උපක්‍රමයක් කරන අදහසින් තමයි උෂණ කෝෂ කසන්නේ. උෂණ කෝෂම කසන අදහසින් නෙමෙයි. එහෙම වුණොත් සංඝාසිත වෙනවා. මේක තේරෙන උන්නෝධකවත් එහෙනම් නාන කොටත් කොහොමද ආපත්‍යු වෙන්නේ? උණුපැන් වලින් නාද්දි මෝචන අධිප්පායස්ස මෝචන මුදන අදහසින් උණුපැන් වලින් නානවා. ඒ නාන්නේ අංග ජාති මේ බලන්න අට කතාව කියලා තේරෙනවා. මේ උන්නෝදක වත්තුසු පටමං උත්තානත්මය ද්විතී සෝ බික්කු මෝචේතු කාමෝ උන්නෝද කියන නිමිත්තන් පහරිත්තා පහරිත්තා නහරි. අණ්ඩකෝෂයේ කසන අදහසින් කරොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි උපක්‍රමයක් නිමිති උපක්‍රමයක් කරන අදහසින් කැසුවොත් සංඝාසීස වෙනවා. හෙමීද ඉතල බලන්න. හරි. එතකොට මේ ටිකේ ඇහෙනවා මන්දියස්. ඕක කටි කම්පණයම වෙන්න පුළුවන් හෝ නිමිත්තේ යම් උපක්‍රමයක් කියලා. උපක්‍රමයක් කරන අදහසින් කසලා මේවා කරොත් නම් ආපත්‍ය වෙන. අටුවාව කියද්දි පැහැදිලි වෙයි තව. එතකොට මග්ගං ගච්ඡන්තස්ස කියන එක කිව්වා. ඊට පස්සේ මෝචන අධිප්පායස්ස මග්ගං ගච්ඡන්තස්ස අසුචි මුච්චි තේයාලං අසුචි න මුච්චි තස්ස කුක්කුච්චං අහෝසි අනාපත්ති බික්කු සංඝාදි සේසස්ස. මේ අනාපත්තිය වෙන්නේ මුදන අදහසක් නැත්තම්. තේරුණාද? ඒතර මුදන අදහසක් තිබිලා උපක්‍රම කරලා මිදුනේ නැත්තම් තමයි තුලසිය වෙන්නේ. ඒ න්‍යාය තමයි මේ ටික ඔක්කොම ගලපන්න ඕනේ. මට තේරෙන්නේ මේ පෙය්‍යාලම ඇතුලේ ආපති වෙන්න ඕන එක කියලා නෑ. ඒ කියන්නේ පෙය්‍යාලම ඇතුලේම තියෙනවා. ඒකත් පෙය්‍යාලම් කරලා තියෙනවා. ඒකයි. චක්ක සංගායනා බැලුවා නම් මේ පැහැදිලි වෙයි. චක්ක සංගායනාවේ සමහර පෙය්‍යාලම් ලෙහෙලා තියෙනවා. මේ හේවා විතරණකී තවත් පෙය්‍යාලම් අඩු කරනවා. මතකෙනි බුද්ධ ජයන්තිකී ඛණ්ඩ චක්‍රෙහිම බුද්ධ ජයන්තිකී තව ටිකක් ලෙහෙලා තිබ්බා. මේකේ ඒ ටිකත් ඔක්කොම පෙය්‍යාලම් කරා. ඒකයි. කොහොමත් අපි යන න්‍යායට නම් විරුද්ධ වෙන්නේ නැහැ. හරි. ඊළඟට තේන කෝපන සමයෙන් අන්‍යතරස් බික්කුණෝ වත්තිං ගහිත්වා පස්සාවං කරුන්තස්ස අසුචි මුච්චි. ඒ වස්තිය කොහොමද ගත්තේ කියන එක අට කතාවේ කියන්නේ. එතකොට පැහැදිලි වෙයි. ඊළඟට වත්තිං ගහිත්වා පස්සාවං කරුන්තස්ස වස්තිය ගෙන මූත්‍රා කරන්න උන්ට. අර න්‍යායටම තමයි ආපත්‍ය ටික ගන්න ඕනේ. ඊළඟට ජන්තාගරේ උදරවට්ටින්. උදරවට්ටින් කියලා කියන්නේ යටි බඩ. බඩ වැටිය කියන එක. උදරවට්ටින්. තාපින් තස්ස අසුචි මුච්චි තස්ස කුක්කුච්චං අහෝසි. මුදුන අදහසක් නැත්තම් ආපත්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ජන්තාගරේ උපජ්ජායස්ස පිට්ටිපරිකම්මං කරුන්තස්ස. ඒ කියන්නේ ඔය ජන්තාගරේට යනකොට ඒ කාලේ සුණු මැටි ආදී ගාලා තියෙනවා. පිට්ටිපරිකම්ම කියලා කියන්නේ ඒකයි. සුණු මැටි ආදී ගෑම පිට්ටිපරිකම්ම කියලා කියන්නේ. උපාධ්‍යයන් වහන්සේගේ ඒව ගානකොට අසුචි මිදුණා. කුකුසක් ඇති වුණා. මුදන අදහසක් නැති නිසා අනාපත්‍ය කියලා කියවනවා. තේන කෝපන සමයෙන් අන්තරස් බික්කුණෝ මෝචනදිප්පායස ජන්තාගරේ උපජ්ජායස පිට්ටිපරිකම්මං කරුන්තස්ස අසුචි මුදුණ. මුදන අදහසින් පිට්ටිපරිකම්ම කරපු නිසා සංඝාදිසේ සාපත්‍ය වෙනවා. මුදන අදහසින් කරලා මිදුනේ නැත්තම් තුල්ලච්ඡාපත්‍ය. ඊළඟට මේ අසුතු අංගජාති උපක්‍රමයක් වෙන විදිහට ආකාශී කටි කම්පනයක් වෙන විදිහට වගේ අපි අටුවාව කියමුකෝ. එතකොට තේරෙයි. හරි, ඊළඟ ටිකක් කියමු සම්ස.
තේන කෝපන සමයෙන් අන්තරස් බික්කුණෝ ඌරුන් වට්ඨාතුන් පස්ස අසුසු මුච්චි තස්ස බුද්ධං අමුසි පෙය්‍යාලං අනාපත්ති බික්කු න මෝචනාදි පායස්සාති. තේන කෝපන සමයෙන් අන්තරස් බික්කුණෝ මෝචනාදි පායස්ස ඌරුන් වට්ඨාතුන් පස්ස අසුසු මුච්චි පෙය්‍යාලං අසුචි නෝ මුච්චි තස්ස බුද්ධං අමුසි පෙය්‍යාලං අනාපත්ති බික්කු සංඝාදිසේ සත්ත ආපත්ති සුල්ලච්චි අස්සාති. තේන කෝපන සමයෙන අන්‍යතරෝ දුක්ඛෝ මෝචනාදිපායෝ අන්‍යතරං සාමේරං ඒපද වෝච. ඒහි මේ ත්වං රවුසෝ සාමේර අංගජාතං ගණ්හාති සෝ තස්ස අංගජාතං අග්‍රේති තස්ස අසුචි මුච්චි තස්ස කුක්කුච්චං රවුසි තේයාල ආපත්තිං ත්වං දුක්ඛ ආපන්නෝ සංඝරස්සේසත් සේසංති. තේන කෝපන සමයෙන අඤ්ඤතරෝ වික්ඛු සුත්තස් සුත්තස් සාමනේ රත් අංගජාතං අග්ගලේති තස්ස අසුචි මුච්චි තස්ස උපුච්ඡං අහුසි තේයාල අනාපත්ති වික්ඛු සංවරක්ෂේසස්ස ආපත්ති දුක්කට දුක්කට සාති. තේන කෝපන සමයෙන අඤ්ඤතරස්ස වික්ඛුනෝ මෝචනාදි පායස්ස ඌරුහි අංගජාතං පීනෙන් තස්ස අසුචි මුච්චි පෙය්‍යාලං අසුචි නේ මුච්චි තස්ස කුක්කුච්චං අහෝසි පෙය්‍යාලං අනාපත්ති වික්ඛෝ සංඝාච්ඡේ තස්ස ආපත්ති කුල්ලච්ඡ සාති. තේන කෝපන සමයේ අඤ්ඤතරස්ස වික්ඛුනෝ මෝචනාදි පායස්ස මුච්චිනා අංගජාතං පීනෙන් තස්ස අසුචි මුච්චි පෙය්‍යාලං අසුචි නේ මුච්චි තස්ස කුක්කුච්චං අහෝසි පෙය්‍යාලං අනාපත්ති වික්ඛෝ සංඝාච්ඡේ තස්ස ආපත්ති කුල්ලච්ඡ සාති. තේන කෝපන සමයේ අන්‍යතරස්ස පිටුනෝ මෝචනාදි ප්‍රායස්ස ආකාශේ කටින් කම්පෙන් තස්ස අසුති මුචි හේයාල අසුති නමුචි තස්ස දුක්ඛාන වහොසි අනාපත්ති විස්සෝ සංවාදේසස්ස ආපත්ති තුන්දච්ඡස් සාති. තේන කෝපන සමයේ අන්‍යතරස්ස පිටුනෝ කායං කම්පෙන් තස්ස අසුති මුචි තස්ස කුප්පුච්ඡං නමෝසි හේයාල අනාපත්ති විද්දෝ නේ මෝචනාදී පායස්සති. හේන කෝපන සමයේන අඤ්ඤකරෝ විද්දෝ මෝචනාදී පායස්ස කාය සම්බින් තස්ස අසුති මුච්චි හේයාල අසුති නේ මුච්චි තස්ස කුප්පුච්ඡං නමෝසි හේයාල අනාපත්ති විද්දෝ සංඝාත්සේ තස්ස ආපත්ති සුද්ධාස්සති.
හරිනේ දේටිකේ ගැටලුවක් තියෙනවද?
අපි
සංගීත සංගාත
කියලා
කියන එකට ඇටයක් ලැබෙනවා කියන්නේ. ඒක ඇටයක් ලසන්න. අපි ජීවිතේ කරලා දෙන මොලේ ගෙඩි කරන්නේ. දැන් චට්ට සංගායන බලන්න පුළුවන් නම්
ඉස්සෙල්ලා
ඊට පස්සේ මං තේරුම් නැත්තම් මුකුත් හිතන්න එපා. පැහැදිලිව මං කියලා දෙන්නම්. මුලේ ඉඳන් හරි කියලා දෙන්නම්. මටත් එකපාරට දැන් මේ ටිකක් විවේකයෙන් කල්පනා කරලා තමයි මේ ටික කියන්න ඕනේ. එකපාරට කියන්න බෑ. එතකොට මේ ගැටලුවක් නැති වෙන්නේ සම්පූර්ණයෙන්ම කියලා දෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ.
මේකේ අදහස මේ අදහස
මේ ආයිසුතුන් දැන් මට තේරෙනු වැඩේ මට ඕනේ දැන් මේ තෙලේ මේ කොටසත් එක්කම දිගහැරලා දෙන්න. මට ඒක දැන් දිගාරින්න බෑ.
අසුචි බුදවන අදහස මේක කළා අත අසුචි මිදුන් නෑ කියන්නේ දැන් පෙන්නන ඉතින්.
ඒක මම පැහැදිලි කළා
දෙන්න. තමයි මේ ඒක වෙන්නේ දෙන්නේ කියන්නේ. එක්කෙනා
තේයාලේ මේ ප්‍රශ්නයක් තියෙන එක පැහැදිලි කළා දෙන්න ඊළඟ. මේ කිව්ව ටිකේ ගැටලුවක් තියෙනවද? විතර
ඔය අට කතා
සාමනීරේකට ඔව්
අට කතා නම් ටිකක් බැලුවා ඔබතුමෝ.
එහෙමයි මේ කියලා දෙන්න.
ඔක මෙතනදී තියෙන්නේ එක්කෙනෙකු තමයි මේක වෙන්නේ. හ්ම්. මෙතන අසුචි මුදවන ආදාහින් මෙතන මුස්තිද කියලා කිව්වට මිදෙන්නේ. එහෙමයි සංකේතය තියෙන්නේ මේ අටුව. ඒ නිසා යාට වෙන්නේ
හරි අපි මේ සාමනීර වස්තුවට එනකන් පෙළේ මතක තියාගන්න දැන් තා විනාඩි 15යි තියෙන්නේ. ඉතින් අද මම විශේෂ කාරණිකුත් ටිකක් කියන්න අදහස් කරගෙන ආව. ඒකත් එක්ක මම අවසන් කරලා දෙන්නම්. අද අවසන් කරනවා පෙළේ දැන් හේවා විතරණ පොතේ නම් 129 සාමනීර වස්තු වෙනව නේද? ඒක පැහැදිලි කරගන්න ඒකත් එක්ක ටිකක් කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. තේන කෝපන සමේන අඤ්‍යතරෝ බික්කු මෝචනදිප්පායෝ අඤ්‍යතරං සාමනීරං ඒතද වූච. ඔන්න මුදන අදහසින් සාමනීරයෙකුට මෙහෙම කියනවා. ඒහි මේ ත්වං ආවසෝ සාමනීර අංගජාතං ගන්නා හීති. සාමනීරය මෙහි එව මගේ අංගජාතය ගණ්ඩ කියලා කියනවා. සෝ තස්ස අංගජාතං ගග්ගහේසි. මේ සාමනීරයා අර උපසම්පදා භික්ෂුවගේ අංගජාතය ඒ විදිහට ගත්තා. තස්ස අසුචි මුච්චි තස්ස කුක්කුච්චං අහෝසි. ඒ එන්න කියපු නිසා සාමනීරයා ගත්ත නිසා අසුචි මිදුණා. කුකුසක් ඇති වුණා. ආපත්‍ිත්වං බික්ඛු ආපන්නං සංඝාදිසේස. එහෙම කිව්වොත් සංඝාදිසේස ආපත්‍ය සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර පෙළේ මේ දක්වා කියපු දෙකේ අපි අට කතාව කියවගෙන ඉමු. එතකොට පැහැදිලිද? පැහැදිලි නැත්නම් මම මුලින් ඉඳලම ආයෙ කියලා දෙන්නම් ඊළඟ සතියේ. අට කතාවේ 377 වෙනි පිටුව.
සමුත්තානාදී සිදන් දීපාපදම් පටන් පාදික සමුත්තානං
කායිකිතෝ සමුත්තහති ක්‍රියා සංඥා විමුක්ඛං ප්‍රතිත්තකං ලෝකවච්ඡන් කාය කම්මං උපචිත්තං වේදනං සුඛමච්ඡද්වේ ද්වේ නාති සමුත්තා සමුත්තානාදීසු සමුත්තානාදී අතරින් ආදී නතරින් විදං සික්ඛාපදන්නේ ශික්ෂාපදය පඨම පාරක සමුත්තාන ප්‍රථම පාර දෙක සමුත්තානයයි කායිකිතෝ සමුත්තහති කයෙන්ද සිඳ සමුත්තහති හටගනි ක්‍රියා
ක්‍රියාවශේනි
සංඥා විමුක්ඛං
සංඥා විමුක්ඛවේ එහෙම තමයි අපිට කියන්න වෙන්නේ
සංඥා විමුක්ඛවේ සචිත්තකං
සචිත්ත
සිද්ධාතියේ ලෝකවජ්ජං ලෝකවද්දේ කාය කම්මං කයින් සිදුවන ක්‍රියාවකි අකුසල චිත්තං අකුසල චිත්තකි සුඛ මජ්ජත්තේ දේනාති සුඛ මෙදහත් වතේ දෙක වශයෙන් වේදනා වේදනා දෙකකි
මේ සප්ත දසාකාරයට අදාළ කර්මිතික කියන්නේ මේක දීර්ඝව විස්තර කරන්න නම් මාතිකට්ට කතාවේ මොකද මේ අටුවාවත් ওই සමුට්ටානේ ඒව පිළිබඳව දිගු විස්තරයක් කරන්නේ නැහැ පරිවාර පාළිය ඊට පස්සේ සම්පූර්ණයෙන් ආයේ පරාජිකා පාළිය ඉඳලම කොහොම ටික ආයේ දිගහරිනවා පරිවාර පාළිය එතකොට සමුට්ටාන තේරුම් ගන්න පුළ මාතිකට්ට කතාවේ මුලින්ම මේ සප්ත දශාකාරී විස්තර කරන තැන්වල සමුට්ටාන ආදී පැහැදිලි කරගන්න පුළුවන්
විනීත වස්තුසු සුඛින වස්තු අනුපඤ්ඤාත්යන් උත්තනාය මේව විනීත වස්තුන් අතරෙහි සුඛින වස්තුව අනුප්‍රඥාප්තියෙහි කියන ලද ණය වේ උච්චාර පස්සා වස්තුනි උත්තානස්ථාන නේව උච්චාර පස්සා වස්තුන් වස්තුහු ප්‍රකට අර්ථ ඇත්තේමය විතක්ක වස්තුස්මි කාම විතක්කන්ති එහෙ සිට කාම විතක්කන් සත්ත කිංචාපි අනාපත්‍ය උත්තා අදකෝ විතක්ක ගති කියන බහිතබ්බ කාම විතක් විනීත වස්තුන්හි විනීත වස්තුන්හි කාම විතක්කය
විතක්ක වස්තුස්මින්නේ
විතක්ක වස්තුස්මි විතක්ක වස්තුන්හි කාම විතක්කන් කාම විතක්කන් ඉදි කාම විතක්කන් යනු එහෙ සිට කාම විතක්කන් ගෘහ නිශ්චිත කාම විතක්කයයි සත්ත කිංචාපි එහිලා කිසිවෙක් අනාපත්‍ය උත්තා අවත් නැත්තේ යයි කියලා දේ වේ අතකෝ ඉපි තව එතේ වුවද විතක්ක ගති කියන බරිතබ්බන් විතර්ක ගති ඇතියෙක් නොවිය යුතුය උන්නෝදක වස්තුසු පටමං උත්තාන වේව උන්නෝදක වස්තුන්හි පළමු යන්න ප්‍රකට අර්ථ ඇත්තේමය දුති ඒකෝ භික්ඛු මොචිතු කාමෝ උන්නෝදකේ නිමිත්තං පහරිත්තා පහරිත්තා නහයි තේන සම්පත්‍ති උත්තා දෙවෙනි වස්තුනේ සෝ භික්ඛුවේ භික්ඛුව මොචේතු කාමෝ සුක්‍රමදුක කැමැත්තේ උන්නෝදකේන උනුදීයේ නිමිත්ත පහරිත්වා පහරිත්වා නිමිත්තට ගසගසා නහයි නයි
නෑවේය
තේන සම්පත්‍ති උත්තා එහි ඔහුට ආපත්‍ය කියන ලද්දේ සතියේ උපක්කමස අතිකාය තුලච්චයන් තුන්වෙනි තෙවැන්නේහි උපක්කමය ඇති බැවින් තුලසිය කියන ලද්දේ වේ බේසජ්ජ කණ්ඩු වන වස්තුනි උත්තානන්ත මේව බේසජ්ජ කණ්ඩු වන වස්තු ප්‍රකට අර්ථ ඇත්තේ මෙය මග්ග වස්තුවක පඩමක චූල ඌරුකස්ස මග්ගං ගච්ඡන්තස්ස සම්බාධට්ඨානේ ගච්ඡනාය අපුති මුල්ති සතන මෝචන අධිපායත්ත අනාපත්ති මග්ග වස්තුන්හි පළමුවැන්නේහි පළමුවෙනි වස්තුවේහි චූල ඌරුකස්ස මග්ගං ගච්ඡන්තස්ස
ඊතා මහත් වූ කලවා ඇත්තහුට
ඊතා මහත් වූ කලවා ඇති මාර්ගයේ යන්නා වූ භික්ෂුවගේ එවනේ
ඔව්
භික්ෂුවගේ සම්බාධට්ඨානේ සම්බාධ ස්ථානයේ
ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පුරුෂ නිමිත්තෙ
පුරුෂ නිමිත්තෙහි ඝට්ටනාය ගැටීමේ අසුදි මුංචි අසුදි මිදිමේ තත් ඔහුට න මොචන අධිපායත්ත අනාපත්ති මොචන අධිපාය නැති බැවින් අනාපත්ති කියන ලද්දේ වේ ဒုတိယත තතේ මුංචි මොචන අධිපායත්ත පන සංගප්තේසෝ දෙවනි
වස්තුවේ
එසේම සතේ වේදේම මුනිදී
මිදුනේය
මෝචන අධිපායත්ත මෝචන මිදීමේ අදහස ඇති බැවින් සංවත් වේසපත්ති වේ සතියත්තන මුංචි උපක්කම සම්භවතෝ කන තුල්ලච්චය. තුන්වෙනි වස්තුවේ සුඛ නොමිදිනේය. උපක්කම උපක්‍රමය හටගැනීම හේතුවෙන් තුලසිය වේ. තස්මා මග්ගං ගච්ඡන්තේන උප්පන්නේ පරිලාහේ න ගන්තබ්බ. තස්මා එනි මග්ගං ගච්ඡන්තේන මාර්ගේ යන්නෝ විසින් ගච්ඡන්තේන යන්නෝ විසින් උප්පන්නේ පරිලාහේ. උපන් පරිලාහයක් උපන් කල්ලි න ගන්තබ්බ. මොයා ඉදේ. ගමනං උපච්චින් විත්වා අසුමනසික අසුබාදී මන්තිකාරයේ චිත්තං උපසමිත්වා කුතචිත්තේන කම්මට්ටානං ආදාය ගන්තබ්බ. ගමන නවත අසුභාදී මන්තිකාරයන් පිට සංසිදුවා සුද්ධ චිත්තේන පිරිසිදු සිතින් කම්මට්ටානං ආදාය ගන්තබ්බා. කම්මඩානාදේක යන ජාතිය සතිය පිතෝ විනෝදේතුන් නසක් පෝති මග්ගා ඔක්කම නිසීදිත්වා විනෝදෙත්වා කම්මට්ටානං ආදාය සුද්ධ චිත්තේන ගන්තබ්බා. සතිය පිතෝ ඉඳින් සිටියේද විනෝදේතුන් නසක් පෝති හටගත්තා වූ පරිලාහය දුරු කිරීමට මෙහෙකි වේද. මග්ගා ඔක්කම්ම මාර්ගයෙන් ඉවත් වේ නිසීදිත්වා හිඳ විනෝදෙත්වා හටගත්තා වූයේ කාගහිත දුරුකොට කම්මට්ටානං ආදාය කමටනං ගෙන සුද්ධ චිත්තේනේ පිරිසිදින් ගන්තබ්බං යායිති. වති වත්තුසු තේ වික්ඛු වත්තුන් දල්හං ගහෙත්වා පූරෙත්වා පූරෙත්වා විස්සජ්ජෙන්තා ගාමකාරකාවිය පස්සා මකන්තු. වති වත්තු වති වස්තුන්හි තේ වික්ඛු ඒ වික්ෂුහු වත්තින් දල්හං ගහෙත්වා. වත්තිය පෝෂණ මිත්‍රි
වක්තිය කියනවා. ඔව් ඔව්. වක්තිය මම වක්තිය කියන එක මෙතන ගන්න කොහොමද කියලා දෙන්න.
වක්තිය දැඩිවගෙන පූර්ෙත්වා පූර්ෙත්වා මුත්‍රා වලින් පුරවා පුරවා විස්සජ්ජෙන්ත හරිමි ගාමදාරකාගේ ගම්දරුවන්ෙන් පස්තාව මකන් සුමුද්දා කළා. ජන්තාගාර වක්තුස්මින් උදරන් තාපෙන් තස්ස මෝචන අදිප්පායස්සාපි අමෝචන අදිප්පායස්සාපි මුද්දේ අනාපත්ති ඒව. ජන්තාගාර වක්තුන්හි උදරන් තාපෙන් තස්ස උදරය තවන්නොට මෝචන අදිප්පායස්සාපි මෝචන අදිප්පාය ඇත්තේද අමෝචන අදිප්පායස්සාපි මිදීමේ අදහස් නැත්තේද මුත්තේ අනාපත්තියව මිදුණු කල්හි ඇවැත් නැත්තේම. පරිකම්මං කරොන්තස්ස නිමිත්තවා නිමිත්ත චාලන වශයෙන් අසති මුංචි. තස්මා ආපත්තිත්‍රාණේ ආපත්ති උත්තර. පරිකම්මං කරොන්තස්ස පිළිමැදීන් කරන්න උට නිමිත්ත චාලන වශයෙන් පුරුෂ නිමිත්ත සැලෙවීම වශයෙන් අසති මුංචි අසති මිදුනේය. තස්මා එහි ආපත්තිත්‍රාණේ ආපත්ති ස්ථානෙහි ආපත්ති උත්තර ආපත්ති කියන දේවි. ඌරු ගර්තාපන වස්තුතු ජේසං ආපත්‍ය උත්තා තේ අංගජාතම් පිපුසා බේසුන්ති වෙරිදබ්බාති ඒවං කුමුදට්ට කතාය මුත්තං. ඌරු ගර්තාපන වස්තු ඌරු ගර්තාපන වස්තුන්ති ජේසං ආපත්‍ය උත්තා යමෙකුට ආපත්‍යෙන් ආපත්‍ය කියන ලද්දේද තේ අංගං ජාතම්පි ඔව්හු අංගජාතියේද පුසා බේසුන්ති ස්පර්ශේ කරවාලවයි ස්පර්ශේ ඉස්පර්ශය කරවා ලුයයි වෙරිදබ්බාටි දත යුතුයයි ඒවා කුරුන්දට කතාවේ නැත්නම් මෙසේ කුරුන්දු වට කතාවේ කියලා දෙවේ.
හරි. දැන් මේ ටික කියන කොටත් පෙළේ ප්‍රශ්නේ ලැබුණා නේද? ඒක තමයි. හරි. දැන් මම මේ කියපු ටික පැහැදිලි කරලා දෙන්නම්. විනීත වස්තුසු දැන් මේ කීව බුදුරජාණන් වහන්සේ විනිශ්චය කළ වස්තුන් වල සුපින වස්තු අනුපච්ච පඤ්ඤත්යම් මුත්තනයන් ඒව. අනුප්‍රඥප්තියක් පැනවනේ අර සිහි මුලාවේ නින්දට බැසගත් භික්ෂුන් වහන්සේලාට සිහිනෙන් නිදන ශුක්‍රවලදී සංඝාසය තාපස්සය වෙන්නේ නැහැ කියලා. ඒ විදිහටම මේ වස්තුවක් දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ ආපත්‍ය වෙන්නේ නැහැ කියන එක. උච්චාර පස්සාව වස්තුනි උත්තානත්තානි ඒව. උත්තානත්තානි ඒව කියලා කියන්නේ උත්තානි අත්තානි ඒව කියන එක තමයි ඔය සංදි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රකට නොගැඹුරු අරුත් ඇත්තේමය කියලා කියන්නේ. උත්තානය කියලා කියන්නේ නොගැඹුරු කියන එක. අනුත්තාන කියලා කියන්නේ ගැඹුරුයි කියන එකනේ. එතකොට මෙතන ඒ අර්ථය ප්‍රකටයි කියලා කියනවා. විතක්ක වත්තුස්මි අර කාම විතරක හිත හිතපු කෙනාට උපක්‍රම කරේ නැහැ නමුත් අසුචි මිදුණා. ගේහසිත කාම විතක්කම් මේ කියන්නේ මෙතන ගේහසිත කාම විතක්කම් කියලා කියන්නේ අර පංච කාම ගුණික ඒ ගේහසිත විතරක. එතන කිංචාපි අනාපත්ති වුත්තා. ඒ කියන්නේ මෙතන මේ අනාපත්ති කියලා කිව්වට අටුවාචාර්යයන් වහන්සේලා කියනවා අතකෝ විසක්ක ගති කියන නේ බවිතබ්බා. ඒ කියන්නේ කාම විතරක හිත හිත ඉන්න කෙනෙක් නම් වෙන්න එපා කියලා කියනවා. ඒක සුදුසු නැහැ කියලා කියනවා. ඊළඟට උන්නෝදක වත්තුසු අර උනුදීන් තැන් පහසු වෙච්ච භික්ෂුවගේ වස්තුවේදී බලන්ඩ පටමං උත්තානං ඒව. එතනදී අර මෝචන අදහසක් නැතුවනේ ඒ භික්ෂුව නැවේ නේද? ඒ නිසා ආපත්‍ය උනේ නැහැ. ဒုတိයේ සෝ භික්ඛු මෝචේතු කාමෝ උන්නෝද කියන නිමිත්තං පහරිත්වා පහරිත්වා නායි. අන්න දෙවෙනි කේදී සංගාධිසේ සාපත්‍ය කියලා කිව්වේ වතුරෙන් නිමිත්තට ගස ගසා තමයි නාලා තියෙන්නේ. ඒ නිසා තමයි සංගාධිසේ සාපත්‍ය කිව්වේ කියලා කියනවා. තතී උපක්කම අත්ිතාය උපක්කමස්ස අත්ිතාය තුල්ලච්ඡය. ඊළඟ වස්ත්‍රේ උපක්‍රමයක් තියෙන හින්දා වතුරෙන් නානකට උනත් අංගජාති උපක්‍රමයක් කරන අදහසින් නැවනම් උපක්‍රමයක් කරනොත් අනිවාර්යෙන් තුල්ලච්ඡාපත්‍යයක් වෙනවා. මිදුනොත් සංඝාත්සේක වෙනවා. ඒකයි මම කියුවේ මොන න්‍යාය ආවත් කණ්ඩුවන ආස්වාදයක් ආවත් සාන්නංශ වෙන මොකක් හරි කරත් නිමිත්ත උපක්‍රමයක් කෙරෙන විදිහට මෝචන අදිප්පාය අදහසින් උපක්‍රමයක් කරොත් අනිවාර්යෙන්ම සංඝාත්සේසාපත්‍ය වෙනවා. නිමිත්තේ උපක්‍රමයක් කරන්නේ නැති අදහසකින් ඒ යම්කිසි දෙයක් කරොත් ආපති වෙන්නේ නැහැ. පැහැදිලිද? ඉස්සරහටත් ඔය කතාව කියනවා. බලන්න. ඊළඟට දේසජ්ජ කණ්ඩුවන වස්තුණි උත්තානස්ථානේ. දේසජ්ජ කණ්ඩුවන වස්තුව ප්‍රකට අරුත් ඇත්තේ කියලා කියනවා. ඒකයි. දැන් ප්‍රකට නැද්ද?
ඔකේ තමයි
ප්‍රශ්නේ. ඒකේ මේ පෙය්‍යාලම එනකොට ආපත්‍ති වෙන කොටස කියලා නැහැ. ඒකත් පෙය්‍යාලම ඇතුලේ තියෙනවා. ඒකයි කියන්නේ. කණ්ඩුවනේදී වුණත් ආපත්‍ය වෙන්නේ දැන් හිතන්නකෝ අංගජාතේ කසනොයි කියලා. ඒ කසනකොට නිමිත්ත හෙලවිලා උපක්‍රමයක් කෙරිලා අසුචි මිදෙනවා නම් හොඳයි කියලා කසනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? උපක්‍රමයේ කරන්නේ ලිංගය නෙමෙයි. හැබැයි අණ්ඩකෝෂය කසන්නේ. හැබැයි අදහස තියෙනවා අර නිමිත්ත හෙල්ලීම නිසා අසුචි මිදේ කියලා. එහෙම කරොත් සංගාධිතේස. ඒකයි මේ කියන්නේ. හැබැයි මෙයාට නිමිත්ත උපක්‍රමයක් කරන අදහසක් නැහැ. අණ්ඩකෝෂයේ තියෙන මේ කුෂ්ඨයේ කසකස ඉන්නවා. නිමිත්ත උපක්‍රමයක් කරන අදහසක් නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ආපත්‍ය වෙන්නේ නැහැ. ඒකයි අනාපත් සංගාධිතේස කියලා අර පිළියාලම කියේ. පටලැවිල්ලක් නැහැ මේක. හරි. ඊළඟට ඔන්න මාර්ගයේ. මාර්ගය යන කෙනාට අසුචි මිදුණා කියලා කිව්වා. ඒ කොහොමද උනේ කියලා දැන් කියනවා. තූල ඌරුකස්ස. ඒ කියන්නේ කලව ගොඩක් මහතයි. මෙහෙම භික්ෂුවක් මාර්ගය යනකොට සම්බාදට්ටානේ ගට්ටනායි. සම්බාදට්ටානේ කියලා කියන්නේ මේ පුරුෂ නිමිත්ත කියන අංගජාතය ගැටීම නිසා. අර කලව මහත් නිසා ඒ දෙක අතර ගැටීම නිසා අසුචි මිදුණා. එතකොට මෝචන අදිප්පායක් නැත්තම් ආපත්‍ති වෙන්නේ නැහැ. එහෙම වුණත් මෝචන අදහසකින් ඒ මහත කලව තියෙන කෙනෙක් පාරක ගිහිල්ලා හරි එහෙම දෙයක් කරොත් එහෙම මෝචන අදහසකින් නිමිත්ත ගැටුනොත් හොඳයි කියලා හිතලා කරොත් සංඝාසීස ආපත්‍ති වෙනවා. ඊළඟට ဒုတိယස්ස තතේම මුච්චි මෝචන අදිප්පායතා පන සංඝාස අන්න මුදන අදහසක් තිබිච්ච හින්දා සංඝාසීස ආපත්‍ති වුණා. මොකද නිමිත්තෙත් උපක්‍රමයේ කෙරුණ හින්දා. සතියස්සන මුච්චි උපක්කම සම්භවතෝ පන තුල්ලච්ඡය. තුන්වෙනි එකේ මිදුනේ නැහැ. හැබැයි උපක්‍රමයේ කරපු හින්දා අංගජාතියේ උපක්‍රමයේ කෙරෙන විදිහට ඒ වැඩේ කරපු හින්දා තුලසියක් වුණා කියලා කියනවා. පැහැදිලි සංස. ඊළඟට තස්මා මග්ගං ගච්ඡන්තේන උප්පන්නේ පරිලාහේන ගන්තබ්බං. ඔන්න එහෙම කෙනෙක් නම් රාග හිතක් ඇතිවෙච්ච වෙලාවක දැවීමක් පරිලාහයක් දැවිල්ලක් ඇතිවෙච්චාම ඒ කෙනා ඒ වෙලාවේ පාරේ යන්න එපා කියලා කියනවා. ගමනං උපච්චින්දිත්වා යන ගමන ටිකක් නතර කරලා අසුබාදී මානසිකාරයෙන චිත්තං රූප සමිත්වා. අසුබාදී මානසිකාරයකින් හිත සංසිඳුවාගෙන සුද්ධ චිත්තේන කම්මට්ටාණං ආදාය ගන්තබ්බා. පිරිසිදු හිතකින් කමටහනක් අරගෙන එහෙම කෙනෙක් පාරේ යන්න කියලා කියනවා. සචේ තිතෝ විනේදේ විනෝදේතුම් න සක්කෝති. එහෙම ඉඳලත් ඒ විතරකය දුරු කරගන්න බැයි නම් මග්ගා ඔක්කම්ම නිසීදිත්වා විනෝදෙත්තා. මාර්ගයට බැස හිඳගෙන ඉඳලා මේක දුරු කරගෙනම කමටහනක්ගෙන සුද්ධ චිත්තේනෙම ගන්තබ්බා. පිරිසිදු හිතින්ම යන්න කියලා කියනවා. ඊළඟට වස්ති වස්තුසු කියලා කියව නේද? මෙතනදී හොඳට මතක තියාගන්න වස්තිය කියලා කිව්වේ මම අර මුලිනුත් අර වාද තුනිනකොට වස්තිය කියන එක පැහැදිලි කරා. එතනදී වස්ති සීසං කියලා කිව්වේ අංග ජාතියේ ශිෂ්ණයේ තියෙන ප්‍රදේශය නෙවෙයි, අංග ජාතිය උෂණ කෝෂ වලින් ආරම්භ වෙන මූත්‍රාශයෙන් ආරම්භ වෙන මුලයි කියන්නේ. මෙතනදී මේ වස්ති කියලා කියන්නේ වස්ති සීසං නෙවෙයිනේ. වස්ති වස්ති කියලා කියන්නේ ශිෂ්ණයේ ආශ්‍රිතව තියෙන පෙර සම කියන එකයි. පැහැදිලි නේද? ඒ පෙර සම තේ බික්කු වත්තින් දල්ලන් ගහෙත්වා. ශිෂ්ණයේ ඉස්සරහා තියෙන මේ පෙර සම දැඩිව අරගෙන පූරෙත්වා පූරෙත්වා. ඒ ඉස්සරහින් අර පෙර සම තද කරගෙන මූත්‍රා පුරවනවලු. එහෙම පුරව පුරව විස්සජ්ජෙන්තෝ විසි කරනවලු. ගාම ධාරකාවිය පස්සාවන් අකංසු. ගම් දරුවෝ කරනවා වගේ මේ විදිහට මූත්‍රා කරා. ඒ නිසා තමයි එතනදී අර ඒ ආපත්‍ය මිනිස්සු දුන්නේ. ඊළඟට ජන්තාගර වත්තුස්මි. ජන්තාගරේ ඔන්න බලන්න මේකෙදිත් මේ කාරණේ තේරෙනවා ඔබහන්සේගේ ප්‍රශ්නේ. උදරං තාපෙන් තස්ස ඔන්න බඩ තවන්නහුට මෝචන අදිප්පායස්සාපි අමෝචන අදිප්පායස්සාපි මුත්තේ අනාපත්‍යේව. මෝචන අදහසක් තිබ්බත් මුදන් නැති අදහසක් තිබ්බත් අංගජාතයේ උපක්‍රමයක් කෙරෙන්නේ නැති හින්දා ආපත්‍ය වෙන්නේ නැහැ. ඊළඟට බලන්න පරිකම්මං කරොන්තස්ස නිමිත්ත චාලන වශයෙන් අසුචි මුච්චි. අන්න උපාද්‍යයන් වහන්සේගේ පිට පිරිමදිනකොට ඒ පිරිමැද්ද නිමිත්ත හෙල්ලෙන විදිහට. තේරුණාද? ආ එහෙම කරපු හිඟ දැන් මේ පිට තවන නිසාම නෙමෙයි ආපත්‍ය උනේ. ඒ පිට තවන එක එයා උපයෝගී කරගෙන මොකද කරේ? නිමිත්ත හොල්ලවුවා. ඒ හිඳයි ආපත්‍ය උනේ. දැන් තේරුණාද? ටිකක් හිමීට ඉතලවන් මං ඊළඟ දවසේ චට්ට සංගායනාවත් එක්ක පෙළේ තෙයියාලම ලෙහෙලා දෙන්න. කිසිම ගැටීමක් නැහැ. මටම මේක හොඳටම තේරෙනවා. මට කියලා දෙන්න බැරි ප්‍රශ්නයක් වෙන්න ඇති. නමුත් චට්ට සංගායනාවත් එක්ක බලලා පැහැදිලි කරලා දෙන්න. මොන දේ කරත් නිමිත්තේ උපක්‍රමයක් කරන අදහසකින් කරොත් උපක්‍රම මෝචනාසාර චේතනාව තිබ්බොත් ආපත්‍ති වෙනවා. එහෙම නැත්නම් ආපත්‍ති වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. හරි. සාමනීරාදී වත්තුනි උත්තානත්තා නේ. සාමනීර වස්තුව ප්‍රකට අරුත් ඇත්තේම කියලා කියනවා. හැබැයි අද කාලේ මම මේ ඉක්මනට කියන්නේ දැන් වෙලාවට ටිකක් පහු වෙලා මට ඒ කාලේ වුණත් ආරංචියක් ආවා මෙහෙමත් දැන් මතයක් යනවා. ඒ කියන්නේ සාමනීරයෙක්ට දැන් අන කරපු හින්දානේ ඒ සාමනීරයා අංග ජාතිය අරගෙන උපක්‍රම කරපු හින්දා අසුචි මිදුණට පස්සේ සංඝාසය තාපත්‍ය කිව්වේ. හැබැයි අන කරන්නේත් නැහැ. භික්ෂුවක් ඉන්නවා සාමනීර කෙනෙක් හිතලා රාගී වැඩි සාමනීර කෙනෙක් හිතලා එයාම හිතලා භික්ෂුවගේ ඇවිල්ලා අසුචි මිදුණුත් එහෙම ওই ප්‍රශ්නේ අහුවා නේද කවුරු හරි. මං කියව නේද විනිත වස්තු වලදී කියලා දෙන්නම් කියලා. මේ උපක්‍රමයක් කරොත් එහෙම ආපත්‍ය වෙන්නේ නැහැ කියලා භික්ෂුන් වහන්සේලා අතර මතයක් තියෙනවා. නමුත් පැහැදිලිවම ටීකාවල සඳහන් වෙනවා එහෙම කරත් ආපත්‍ය ඒකට විමතිනෝදිනී ටීකාචාරයන් වහන්සේ දැඩි ලෙස පහර ගහනවා. ඒකට මෙතනදී අනිවාර්යයෙන්ම ආපත්‍ය වෙනවා. ඒ මොකද පරාජිකා වල මෙවුන්දම් සේවනයේදී යම් කිසි කෙනෙක් බලෙන් ඇවිල්ලා මෙවුන්දම් සේවනය කරොත් ඒක ඉවසුවොත් එයා පරාජිකයි කියලා. ඒ විදිහටම පළවෙනි සංඝාධිපතිසේදී සාමනීරයෙක්ට හෝ අනුක සම්පන්නයෙක්ට අන නොකලා එයා ඇවිල්ලා බලහත්කාරයෙන් ඒ භික්ෂුවගේ අසුචි මිදුවත් අර පළවෙනි පරාජිකාවේ විදිහටම ඒ භික්ෂුව යම් හෝ මට්ටමකින් ඉවසනවා නම් ඒක අනිවාර්යයෙන්ම ආපත්‍ය කියලා විමුතිනෝදිනී සාන්නාංශේ දැඩිවම ඒ විනිශ්චය දෙනවා. ඔන්න ටීකාචාර්යයන් වහන්සේලාගේ මත. එතකොට ටීකාවට යම් කිසි කෙනෙක් පහර ගහනවා නම් ලොකු බරපතල අකුසලයක් ඒකෙනම් සිද්ධ කරන්නේ. මොකද මේ වගේ තැන් පෙළේ කොහෙද බුදුරජාණන් වහන්සේ කියන්නේ? මේ වගේ විනිශ්චයක් ආවොත් කාගේ පිහිටද අපි ගන්නෙ? භික්ෂුන් වහන්සේලා 19කකින් ඇහුවොත් උත්තර 10ක් දෙයි. හැබැයි අපිට පැහැදිලිවම ටීකාචාර්යයන් වහන්සේලා මේ පිළිතුරු අපි කෙරේ අනුකම්පාවෙන් දීලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ මූලික න්‍යායවම ගලපලා. ඒ නිසා ඒ තැනේදීත් අනිවාර්යයෙන්ම ආපත්‍ය සිද්ධ වෙනවා කියන එක අපි දරා ගන්න ඕනේ. මම මේක හයිලයිට් කරගෙන තියෙනවා. ටීකා පාඩේ වුණා මතක තියාගන්න. ඔය කවුරු හරි ඇහුවොත් එහෙම මන්ද මේ බුරුමෙත් මෙහෙම මතයක් තියෙනවා කියලා කියනවා. ඒ සංඝාසීතාපත්‍ය වෙන්නේ නැහැ කියලා ඒ පාඩේ වුණා මතක තියාගන්න. යෝ පරේන අනානත්තේන යමෙක් අන්‍යයන් විසින් අනකරලා නැතුව බලක්කාරේනාපි කරියමාණ ප්‍රයෝගං බලහක්කාරයෙන් ඇවිල්ලා ප්‍රයෝගයක් කරනවා මෝචන අස්සාදේන සාධියති මුදන අදහසින් ඒක ඉවසුවොත් තස්සාපි මුත්තේ පඨම පරාජිකා පරාජිකේ වියති ඒ භික්ෂුවටත් නිදුනත් පළවෙනි පරාජිකා වගේම ආපත්‍ය වෙනවා කියලා ටිකාචාරයන් වහන්සේ කියනවා මොකද දෙලේ අටුවාවේ මොකද කියන්නේ සංග අටුවාවේ කියන්නේ උත්තානත්තානිය කියලා මේක ප්‍රකට අරුද්දක් තියෙන ගිල හැබැයි අර ප්‍රශ්නේ ආපුවාම අපිට පිළිත ගන්න තැනක් නැහැ ඉතින් තීගාචරණ වහන්සේලා කියලා තිබ්බ හින්දා ඉතින් අපිට පැහැදිලිවම ගතයි හොඳයි එහෙනම් අද දවසේදී අපි සෑම සියලු දෙනෙක් වහන්සේලා විසින්ම ඉතාමත් වටිනා කියන කුසල් ශක්තියක් තම තමන්ගේ ජීවිතවලට එක්කාසු කරගත්තා දින අධ්‍යනයක් සිදු කරගත්තා මේ අවස්ථාවේදී රැස් කරගත්තා වූ සියලුම කුසල් ශක්තිය විශේෂයෙන්ම මේ වැඩ කටයුතු සඳහා උදව් උපකාර කරන ඒ අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු මේ සේනාසනී පිරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් නන්න අයුරින් උපකාර කරන්නා වූ සෑම සියලු දෙනෙක්ටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස වේවා අපි සෑම සියලු දෙනා වහන්සේලාටම වහවහම දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන ගැඹීර සවිසුද්ධ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙනම නිවනින් සැනසෙන්න මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨානය විතර කරගන්නවා.